නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පානිම් හි චේ වනේ නාස්ස හරෙය්‍ය පානිනා විසං නාබනං විසමන් වේති නති පාපං අකුබ්බතෝ තී.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි ජීවිතේ විවිධ දේවල් වලට විවිධ ක්‍රියාවලට යොමු වෙන්න පුළුවනි. ඉතින් ඒ වගේ යොමු වෙන කෙනෙක්ට ඒ විදිහේ හොඳ නරක අතර වෙනසක් හඳුනගත්තාම මේ හොඳ දේ මේ නරක දේ කියලා වෙන් කරලා හඳුනගත්තාම එතනතර යම් කිසි විදියක ජීවිත පරිවර්තනයක් සඳහා ඉඩක් ලැබෙනවා. සමහර විට මේ කෙනා මුලින් දන්නෙත් නෑ මේ හොඳ දේ මේ නරක දේ කියලා එහෙම හැඟීමකුත් එයාගේ නෑ. නමුත් අන්න කොහොම හරි දැනගෙන හිතලා කල්පනා කළා අන්න තේරුම් ගන්නවා මේ දේ හොඳයි මේ දේ නරකයි කියන මේ විදිහේ අදහසක් ඒ පුද්ගලයා හිතට දාගන්නවා. හිතට දාගත්තට පස්සේ එයාට අන්න යම් කිසි විදිහක අවස්ථාවක් ගැළපිලා එනවා. එහෙනම් මේ ආකාරයෙන් මං පරිවර්තනය වුණොත් හොඳයි, මේ ආකාරයෙන් මම වෙනස් වුණොත් හොඳයි කියන අන්නේ පරිවර්තනය මේ තැනැත්තට ඒ අවස්ථාව මේ තැනැත්තට ගැළපිලා එනවා. ඉතින් අපි හිතමු මේ විදිහට දැන් ඔය යම් යම් ආගම් මේ ලෝකේ තියෙනවද, ඒ හැම ආගමක්ම මෙන්න මේ විදිහට හොඳ නරක අතර වෙනසක් මිනිස්සයට පෙන්ලා දෙන්න උත්සාහ කරපු අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. නැත්තම් මේක මේ පාරේ යන්න මේ විදියට කරන්න කියලා පෙන්වපු මාර්ගයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම දර්ශනත් සමහර විට තියෙනවා අන්න ඒ විදිහේ මිනිස්සු කොහොමද මේ ජීවත් විය යුත්තේ, කොයි දේද හොඳ කොයි දේද නරක කියලා පෙන්වන්න උත්සාහ කරපු ඒ වගේ දර්ශනත් තියෙනවා. එතකොට ඔන්නෝ විදිහට මේ ආගමක් දර්ශනයක් මත පදනම් වෙලා මිනිසුන්ට පෙන්වන්න උත්සාහ කරන මේ දේ හොඳයි මේ විදිහට වෙන කෙනෙක් එක ගැටෙතු කරන්න වෙන කෙනෙක්ට මේ විදිහට සලකන්න. සමහර විට ඒක කෙනෙක්ට අලුත්ම දෙයක්. මොකද එයාගේ අදහස තියෙන්නේ අන්නර තමන් කේන්ද්‍ර කරගත්ත චින්තන රටාවක් තමයි තියෙන්නේ. තමන්ට යහපත සැලසුණා නම් වෙන කෙනෙක්ට මොනව වුණත් කමක් නෑ කියන වගේ හැඟීමක් වෙන්න පුළුවනි මේ තැනැත්තගේ පදනම. නමුත් සමහර විට අර විදිය ආගමික මතවාදයක් අහලා අර විදියේ දර්ශනයක් පිළිබඳ කතාවක් අහලා සමහර විට කෙනෙක් අන්න ජීවිත පරිවර්තනයක් ඇති කරගන්නවා. ඉතින් ඒක බොහොම විදිහක 아무තු ආශ්චර්යයක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. මේ නිකන් 아무තු ජීවිත පරිවර්තනයක් මේ තැනැත්තගේ සිද්ධ වෙනවා. අන්න අර වචනය අහලා අර ප්‍රකාශය අහලා මේ විදිහට මම ජීවත් වුණොත් හොඳයි, මෙහෙම වෙන කෙනෙක්ට සැලකුවොත් හොඳයි, මේ දේවල් අඩුපාඩු විදිහට දකිමින් මේවා වෙනස් කරගත්තොත් හොඳයි කියන අදහස මේ තැනැත්තට ගැළපිලා එනවා. ඉතින් අන්න ඒ ගැළපීමත් එක්ක ඒ අදහසත් එක්ක මේ පුද්ගලයා අන්න ජීවිත පරිවර්තනයකට ලක් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ ලෝකයා ගේ දැකීම කොහොම වෙතත් අන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ජීවිත පරිවර්තනයක් පිළිබඳ කරපු ප්‍රකාශයක් ඒ වගේ අවස්ථාවක් තමයි මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථාව. ඉතින් ඒකේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද මේ රජගහ නුවර ජීවත් වෙච්ච වැද්දෙක් මස්වැද්දෙක් වට ඉතින් ඒ අර්ථයෙන්ම ගන්න එපා. නිකන් ඒ වෙනුවට අපි හිතමු ඔය ලොකු මොකද්ද ආයතනයක අයිතිකාරයෙක්, එහෙම නැත්නම් ලොකු කර්මාන්ත ශාලාවක අයිතිකාරයෙක්. මොකද්ද මේ කර්මාන්ත ශාලාව අන්න මිනිස්සුන්ට මස් අපයනවා. ඉතින් සඳහන් වෙනවා මෙන්න මේ පුද්ගලයාගේ මේ ව්‍යාපාරය තමයි අන්න හැමදාම කැලේ ඒ තමුන්ගේ ගෝල බාලයෝ එක්ක ගිහිල්ලා අන්න මලපුඩු 500ක් පමණ අටවනවා. එක දවසට එක රැයට. ඊට පස්සේ පහුවදාට ගිහිල්ලා ඒ අහුවෙලා ඉන්න සත්තු අරගෙන එනවා. මේ සඳහා උදව්වට දරුවොත් කොල්ලොත් 7 දෙනෙක් ඉඳියා කියලා තමයි සඳහන. පුත්තුත් 7 දෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට මේ පිරිසගේ රැකියාව මොකද්ද? අන්න අර විදිහට රැයක් රැයක් පුරාවට මේ විදිහට උගුල් අටවෙමින් සත්තු අල්ලගෙන ඒ සත්තු ගේ මස් විකුණන එක තමයි මේ පිරිස කරලා තියෙන්නේ. ඉතින් ඔහොම කටයුතු කරගෙන යනකොට මෙතන ඉන්නවා තව මේ තැනැත්තගේ භාර්යාව. මේ පුද්ගලයාට කියන්නේ කුක්කුට මිත්ත කියලා. කුක්කුට මිත්තයන් කියන අදහසින් තමයි යෙදිලා තියෙන්නේ. සමහර විට කුකුල් මස් ඇරෙන ඉතුරු මස් අනුභව කරන හින්දාද දන්නේ නැහැ. කොහොම හරි කෙසේ නමුත් ඒ විදිහ නමකින් තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් අන්න මේ පුද්ගලයා මේ විදිහට තමුන්ගේ පුත්‍රයන් 7 දෙනාත් එක්ක මේ විදිහේ ව්‍යාපාරයක් කරගෙන තමයි ජීවිකාව රැකගත්තේ. ඉතින් එහෙම වැඩ කරන, එහෙම වෙහෙස මහන්සි වෙන තමුන්ගේ මේ ස්වාමියාටත්, ඒ වගේම අර දරුවන්ටත් මේ වැඩ කටයුතු වලට උදව් කරන්නේ මේ මෑණියෝ තමයි. ඉතින් මොකද කරන්නේ? අර දුන්නු හීතල තියෙනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. යම් කිසි විදියක ඒ උගුල් තියෙනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. ඔන්න ඔය විදියට ඒ කටයුතු වලට උදව් වෙනවා. ඉතින් මෙහෙම උදව් වෙමින් මෙහෙම කාලයක් ගත කරමින් ඉන්නකොට මෙන්න මේ නුවර ආරංචියක් යනවා මේ කාන්තාව පිළිබඳ. මේ කාන්තාව පිළිබඳ යම් කිසි බුදුරජාණන් වහන්සේත් කොහෙන් හරි ගෑවිලා වෙන්නත් පුළුවනි. අන්න සඳහන් වෙනවා මේ කාන්තාව මේ සෝවාන් කෙනෙක්, මේ තැනැත්ති. ඉතින් එහෙනම් සෝවාන් කෙනෙක් කොහොමද මේ වගේ දේවල් කරන්නේ කියලා ඔන්න මහා කතන්දරයක් කට්ටිය පටන් ගන්නවා. අර තියෙන්නේ ඉතින් ඒ වගේ ඒවා තියෙනවනේ. ආ එහෙම කොහොමද එහෙම වෙන්නේ, මේගොල්ලෝ කොහොමද මේ විදියට මේ වැඩ කරන්නේ කියලා කියන්න පුළුවන්. ඔය සතිපාසලේ ළමයින්ට කියන්නේ සාමාන්‍යයෙන් භාවනා කරලත් පේනවනේ මේ කරන වැඩ. භාවනා කරන කට්ටිය සතිය වඩන කට්ටිය කියලා අන්න කියනවා වෙන්න පුළුවන්. තව කට්ටිය කියනවා මේ හාමුදුරුවරු බලන්න මේ හාමුදුරුවරු කරන වැඩ කියලා. ඉතින් ඕමනේ. ඉතින් ඒ වගේ කතා බහක් වෙන්ට මේකත් අන්න කියනවා මේ කොහොමද මෙයා බලන්නකො මෙයා මේ විදිහට ජීවත් වෙන ගමන් මේ සෝවාන් කෙනෙක් කියන්නේ කොහොමද මෙයාට මේ මේ මස් ඇද්දෙක්ගේ ගෑණියෙක් කිය. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි නඩුවක් හබයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම කොමාරි ඔය චෝදනාව බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු වෙලාවක අන්න ඒ පිළිබඳ කරන පැහැදිලි කිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. මේ කරන ප්‍රකාශය ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක් තමයි ඔය තියෙන්නේ. අන්න ඒකේ තියෙනවා මෙන්න මේ විදිහේ කතාවක්. මොකද්ද කියනවා? පානිම්හි චේ වනෝ නාස හරෙය පානින් විසං. අන්න මේ උපමාවකින් තමයි පටන් ගන්න. මේ මේවා ගොඩදෙනෙක් පටලව ගන්න උපමාවයි කතාවයි දෙක පටලව ගන්නවා. ඉතින් උපමාව දිගේ යනවා ගිහිල්ලා අන්තිමට බලනකොට ඇඟිල්ල දිගේම ගිහිල්ලා ඇඟිල්ලේ කෙරවල මුකුත් නැහැ නේ කියනවා. නෑ ඇඟිල්ල දිහා තව ඉස්සරහට යන්න ඕනේ. එතකොට තමයි හඳ පේන්නේ. ඒ විදිහට තමයි මේ කරක් පෙන්නුම් කරන්නේ. අන්න උපමාව තමයි ඉසල ඉදිරිපත් කරන්නේ. ඉතින් කියනවා මොකද්ද මේ පානිම්හි චේවනෝ නාස. මෙන්න මේ අත්ලෙහි තුවාලයක් නැද්ද? අන්න එතනත් අතින් විස ගන්න බිය වෙන්න ඕනේ නැහැ. මොකද ඒකට හේතුව අන්න මෙයාගේ අත්ලේ තුවාලයක් නැහැ. එතකොට එහෙනම් ඒකෙන් විස අල්ලන්න බිය වෙන්න ඕනේ නැහැ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අනේ එහෙම කොහොමද වෙන්නේ මේ විස අද කාලේ හැටියට නම් මේ හමහර හත් යනවා කියලා. ඒ කෙමිකල් පොයිසන්ස් පැත්තකින් තියන්නකෝ. සාමාන්‍ය ඔය ඒ දවස්වල තිබුණ වගේ විස ගැන වෙන්නේ නැති මේ කතා කරන්නේ. ඉතින් ඔය විදියට අන්න මේ අත්ලේ විසක් මේ තුවාලයක් නැත්තම් අත්ල තුවාල වෙලා නැත්තම් අතින් විස ගන්න බය වෙන්න ඕනේ නැහැ. අතින් විස අල්ලන්න බය වෙන්න ඕනේ නැහැ. අන්න ඒ උපමා කරගෙන මහණෙනි තේරුම් ගන්න කියනවා නාබ්බනං විසමන්වේති නත්ති පාපං අකුබ්බතෝ. අන්න යමෙක්ගේ හිත තුළ මේ විදිහේ චේතනාවක් පාපී චේතනාවක් නැද්ද ඒ තැනැත්තට මේවා අදාළ වෙන්නේ නැහැ. අන්න හරියට නිකන් අත්ලේ තුවාල නැද්ද? අන්න ඒ තුවාල නැති නිසා කෙනෙක්ට අත්ලෙන් විස අල්ලන්න පුළුවන්ද? අන්න ඒ වගේ මේ පුද්ගලයාගේ හිත තුල පාපී චේතනාවක් නැත්තම් අන්න ඒ තැනැත්තට පවක් රැස් වෙන්නේ ඒ විදිහේ විපතක් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙතන එක්තරා විදියක යම්කිසි ආකාරයක ගැඹුරු අදහසක් තමයි මෙතන ගෙනහැර දක්වන්නේ. මේ තැනැත්ති සත්තු මැරීම කොහොමදත් අර gedara dore වැඩ කටයුතුනේ කරන්නේ. එතකොට ආ මේක හදලා දෙන්න කිව්වහම මේක හදලා දෙනවා ඇති. මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කිව්වහම මේක ප්‍රතිසංස්කරණය කරලා දෙනවා ඇති. එතකොට අන්න අර විදියේ ව්‍යාපාරයකට හවුල් වෙනවා. හවුල් වුණාට මොකද? අන්න මේ සෝවාන් තැනැත්තියක් මේ විදිහට හිත තුළ යම් කිසි ආකාරයක අන්න අර භයානක අකුසල කර්ම තියනවාද? ඒවා කරන්න ශක්තියක් මෙයා තුළ නැහැ. නමුත් අර ඉන්නේ අර වගේ පරිසරයක. ඉන්නේ අර විදිහේ විස සහිත පරිසරයක. අන්න ඒක පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. ඒ විදිහේ චේතනාවක් මෙයාගේ හිත තුළ පහළ වෙන්නේ නැහැ. ඒකින්ද ඒක එයාට අදාළ වෙන්නේ නැහැ. තමුන්ගේ ඒ ස්වාමි පුරුෂයාට දුදරුවන්ට අන්න යම් කිසි ආකාරයක උපස්ථානයක් කරනවා වෙන්න පුළුවන් කියලා අන්න ඒ වෙච්ච සිදුවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දෙනවා. බොහොම ගැඹුරු කතාවක් ඔතන ඇත්තරම දකින්න පුළුවන්. හොඳ නරක දෙක ඉක්මවල යන්න සූදානම් නැති කට්ටිය මේ කතාව අහන්න සූදානනුත් නැති වෙයි. මේක ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද හොඳ නරක දෙක ගැන විතරක් කතා කරොත් මේක පැහැදිලි කරන්න අමාරුයි. ඊට එහා යන්න වෙනවා අන වඩා හොඳ පිළිබඳ කතා බහක් කරන්න වෙනවා. ඉතින් ඒක පැත්තකින් අර ලෝක ජනතාව ආම්දුරුරු හරිහරියට ඔය ගෲප් එකෙම ඉන්නවා. අන්න පේනනවා මෙයා කොහොමද සෝවාන් වෙන්නේ, මෙයා කොහොමද මේ විදියට මේ වෙන්නේ, මේ වගේ තැනැත්තියක් මේ වගේ පාපී පරිසරයක මේ විදිහ උපස්ථානයක් කරමින් තමයි කල් ගෙවන්නේ කියලා අන්න එක පැත්තක් ලෝකේ මට්ටම් කරන්න, ලෝකේ කට්ටියගේ අඩුපාඩු පෙන්වන්න ඔන්න යොමු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බලන්න පුළුවනි මෙතන අන්න මේ කාන්තාව, මේ කාන්තාව ලෝකෙ මට්ටම් කරන්න ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් තමුන්ගේ ගෙදර ඉන්නේ පටන් ගන්න වෙන්නේ. ආයෙනම් මිනිහාගේ ඉන්නේ පටන් ගන්න වෙන්නේ, දුදරුවන්ගේ ඉන්නේ පටන් ගන්න වෙන්නේ. ආ ඒකට ගිහිල්ලා නැහැ. ඒකට උත්සාහයක් දරලා නැති පාටයි. නැත්නම් ඉතින් ඔච්චර කාලයක් ඔය කතාව අහනකන් ඉන්නත් බැරි වෙනවනේ. මෙච්චර කාල පාවුල් කරන්න බැරි වෙන්නේ ඉඳදී වුණා. කොහොම හරි එහෙම උත්සාහයක් දරපු නැති පාටකුත් පේනවා. ගෙදර කට්ටියගේ සිල් රකවන්න වගේ උත්සාහයක් දරලත් නැහැ. අනිත් පැත්තෙන් අන කට්ටියක් එනවා ලෝකෙ මට්ටම් කරන්න. අනිත් පැත්තෙන් මේගොල්ලෝ අන්න දිවාරය නැතුව සතුන් මරමින් තමයි කල් ගෙව්වේ. මේ කොල්ලෝ ටිකත් ඒ තාත්තත්. ඉතින් ඔන්න ඔය විදිහේ පැති කිහිපයක් අපිට දකින්න පුළුවනි. අන්න මේ විදිහේ ස්වභාවයක් මේක එක්කෙනාගේ තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් අන්න සමහර පිරිසක් කියනවා මේ හොඳ ලෝකයක් හදන්න ඕනේ, ලෝකෙ මට්ටම් කරන්න ඕනේ, මේ විදිහට මේ පද්ධතිය රැකෙන්න ඕනේ, මේ විදිහට පවත්වන්න ඕනේ කියලා ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ ඉතින් තමුන්ගේ නිවන හොයන කට්ටිය කියලා මතක් කරන්න අමාරුයි. ඒ වෙනුවට අන්න හැමදාම වෙහෙසෙන් පීඩාවෙන් චෝදනා නගමින් ජීවත් වෙන කට්ටිය තමයි ඔය. දැන් පහුගිය දවසක එකෙක් ඇවිල්ලා කියනවා මේ මාස 3ක් විතර භාවනා කළා ඔය කටයුතු කරපු කෙනෙක්. ආ දැන් මම භාවනා කරලා ඉවරයි. දැන් මම යන්න ඕනේ මේ උදව් කරන්න. මම මේ පිටරටක ඉඳලා ආවේ, මං ආවේ මේ ලංකාවේ කට්ටිය උදව් කරන්න ඕනේ කියලා හිතාගෙන. මං හිතුවා ඉතින් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන උදව්ව කියලා. ඊට පස්සේ කියනවා මං කැමතිලු මේ 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 පණිවිඩේ බෙදා හදා දෙන්න. දැන් මේට වෙලා ඉන්න ඕනේ, තාම මේට වෙලාත් ඉන්න ඕනේලු. ඊට පස්සේ භාවනාත් කරනවා, භාවනාත් කරන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ හම්බෙලා උපදෙස් ආයේ ඕනේ නැහැ. ඒ ඕනේ නැහැ, මට පුළුවන් තනියම කරගෙන යන්න, මම දන්නවා කියලා අමුතු පිස්සුවක් ඉතින්. අමුතු පිස්සුවක් ඉතින් ඔය හොඳ කරන්න පිළුවන් පිස්සුත් නෙමෙයි. ඉතින් තව ටිකක් ග්ලූකෝස් පැකට් එකක් දීලා අනේ එන්නම් ඵලයන් කියලා යන්න තයවන්න තමයි තියෙන්නේ. කොහරි ගිහිල්ලා ගලප්පල්ලේ ගහප්පල්ලේ වැටිලා අන්න මරණයට පත් වුණ දවසට අන්න එදාට නම් සමාදානේ සැපත හැතපෙන්න පුළුවන්. එතකන් අමාරුයි. තකන් අමාරුයි. මොකද අර අර ලෝකෙ මට්ටම් කිරිල්ලක්. තමුන්ගේ ගමන ගියා නම් තමුන්ගේ වැඩේ කරගත්තා නම් ඒ ඉබේම ලෝකෙට පණිවිඩයක් යනවා. වටපිටාවේටත් කට්ටත් නිහඬ බණක් කියවෙනවා. නමුත් එහෙම කැමති නෑ. ඒ වෙනුවට අන්න ඕනේ මේ බෑ. එහෙම බෑ. මේ රට හදන්න ඕනේ. මම මේ බොහොම දුර රටක ඉඳලා ඒ සැප සම්පත් අතහැරලා ආවේ මොකද මෙහෙ හදන්න ඕනේ. මේ හදන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අර පුක කහගන්න නියපොත්තක් නැති එවුන් තමයි ඔවගේ ඒවා කී කිය රට පුරා ගමන් කරන්නේ. ඉතින් මොකක් කරන්නද? මොකක් කරන්න? ආ කියන්න ඕනේ හරි එනං ඔන්න ග්ලූකෝස් පැකට් එකක් මෙන්න රෙඩ් බුල් එකක් ඔයා ගාලා ගිහිල්ලා ඔය වැඩේ පටන් ගන්න. හොඳයි නේ ඉතින් හා හොඳ ප්‍රොජෙක්ට් එකක් ආ ලෝකෙ මට්ටම් කිරීම. නරක නෑ. නරක නෑ. ගිහිල්ලා පටන් ගන්න. ඕම ගිහිල්ලා 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 යනකොට කොයි හරි ගලපල්ලක එහෙම නැත්නම් ගහක් මුල වැටිලා අන්න මැරිලා කියලා පණිවිඩයක් එයි. එහෙම නැත්නම් අලියෙක් ගාලා මලා කියලා පණිවිඩයක් එයි. ආ දැන් නම් සමාදානෙන් සැතපෙන්න පුළුවන්. දැන් නම් එයාට සැනසීමෙන් ඉඳිය හැකි. ප්‍රශ්නේ විසඳුණා. ප්‍රශ්නේ විසඳුණා. ඉතින් ඔන්න වගේ එක පැත්තක් තියෙනවා ලෝකෙ මට්ටම් කිරිල්ලක්. අනිත් පැත්තෙන් අන්න පාපය කියන එකත් උපරිමෙන් කරන්න උත්සාහ කරන කට්ටිය ඉන්නවා. පව් කරනවා විතරක් නෙමෙයි පව කියන සංකල්පෙම උස්සලා තියන්න මේ ඒ විදිහේ උත්සාහ දරන පිරිසුත් ඉන්නවා. ඉතින් එක්තරා විදිහක මේ විදිහට මහා පිරිසක් එකතු වෙලා ඝාතනය කරනවා, සත්තු ඝාතනය කරනවා. ඒ වගේ දේවල් දකින්න ලැබෙනවා. අද කාලේ ලෝකෙ පව තියෙනවා. අද කාලේ පව තියෙනවා. අන්න මේ විදිහේ උත්සව තියෙනවා. බොහොම අලංකාර විදිහට අන්න ගවයන්ගේ ලේවලින් මේ පොළව හොදන ගානට එලේ ඉසින උත්සව තියෙනවා. ජපානයේ තියෙන අය මම හිතන්නේ ඩොල්පින් වගේ මාළු සම්බන්ධ ඒ වගේ ක්‍රීඩාවක් තියෙනවා. මුහුද ලේ පාට වෙනකන් අන්න ඒ වැඩේ කරනවා. මුහුදේ වතුර ලේ පාට වෙනකන්. එහෙම නැත්නම් ඔය තව රටවල් වල සමහර විට විවිධ උත්සව වලට අන්න නැව් ගණන් හරක් අරන් එන්නේ. මොකද මේ අන්න ඒ ලේ ඉහින උත්සව ලේ හින උත්සව ලේ විසිකිරීම ලේ ඉසීම අර අර සතාගේ උග්‍ර දණ්ඩ කැපුවාම ඒ විසිවෙන ලේ ඒගොල්ලන්ට හරි ප්‍රියයි. පොළවේ ඒ පොළවේ විසිරෙනවා, තමන්ගේ ඇඟටත් විසිවෙනවා. ඒක හරිම ප්‍රිය දෙයක්. දෙවියන්ගේ ආශිර්වාදය ලැබුවා වගේ අන්න ඇඟට මේ විසිවීම, පොළවට මේ ලේ ඉසීම. ඉතින් අන්න නරක කියන සංකල්පේ අන්න ස්ථාවර කරන්න මේ හොඳ කියන පදනම පවා විනාශ කරන්න පමණට මේ වගේ කටයුතු කරන්න පුළුවනි. ඒ වගේ අවි ආයුධත් ඕන තරම් තියෙනවා. ආ ඒක බොත් තමයි ඔබන තියෙන්නේ. තව පොඩ්ඩෙන් ඒ බොත්තම ඔය 70 ගණන් වලද 80 ගණන් වලද වැරදිලා එවෙනවලු තව පොඩ්ඩෙන්. මේ මිස් ෆයර් එකක් ගිහිලා මේ දුමාරයක් දැකලා ගින්නකුත් තිබිලා නැහැ. දුමාරයක් දැකලා තව පොඩ්ඩෙන් ඒ බොත්තම එබෙනවලු. අන්න මොලේ තියෙන එකෙක් ඉන්දියා අන්න ඌ හින්දා යන්තම් බේරුණා. ඉතින් ඒ බොත්තම ලැබුණ දවසට ඉතින් අන්න මොකද උනේ? ලෝකේ කියලා ඉතුරු වෙන්න දෙයක් ආයි නැති පමණට ආයුධ තියෙනවා. එපමණට ආයුධ තියෙනවා. ආයි මේ ලෝකෙ නෙමෙයි තව ලෝකයක් විනාශ කරන පමණට නැෂ්ටිකාවි ඇත. ඉතින් ඒ වගේ ලෝකයක අන්න කෙනෙක් හොඳ කියන ලෝකයක්, හොඳ කියන පදනමක් හදන්න යද්දී තව කෙනෙක් අන්න නරක කියන දේ, හොඳ කියන දේ නැති වෙන පමණට අන්න කටයුතු කරනවා. ඉතින් හරියට නිකන් අර බැට්මෑන් මූවී එකේ වගේ. බැට්මෑන්ගේ ස්වභාවය මොකද්ද? එයාට මේ හොඳ කරලා විතරක් හරියන්නේ නැහැ. එයාට මේ ලෝකේ හොඳ කියන පදනමේ පිහිටවන්න ඕනේ. ලෝකෙ මට්ටම් කරන්න ඕනේ. ඒ සඳහා තමයි එයාගේ උත්සාහය. නමුත් ඒ උත්සාහය නිසාම අන්න සුපර් බග් කෙනෙක් හැදිලා එනවා. සුපර් බග්ගේ අදහස මොකද්ද? අන්න ජෝකගේ අදහස මොකද්ද? ජෝකගේ අදහස තමයි මේ හොඳ කියන සංකල්පයම විනාශ කරන්න ඕනේ. නරක විතරක් නරක කරනවා විතරක් නෙමෙයි. ඒ වෙනුවට අන්න හොඳ කියන සංකල්පයටම තමයි යා ගහන්නේ. මේ සංකල්පයම විනාශ කරන්න තමයි එයාගේ උත්සාහය. අන්න ඒ වගේ පුද්ගලයෝ ගොඩාක් දකින්න පුළුවන්. මේ නරක කරන්න උමනාවටවත් ඒකේ ආස්වාදයටවත් මොකටවත් නෙමෙයි අන්න අර හොඳ කියන සංකල්පය විනාශ කරන අදහසින්ම නරක කරනවා. නරක කරනවා. අන්න ඒ වගේ ලෝකෙක ඉතින් අපි ජීවත් වෙන්නේ. ඒ වගේ විෂම චරිත මානසිකත්ව ඉතින් තියෙනවා. දැන් සීරියල් කිලර්ස් ලා කිව්වත් ඒ වගේ ඒ මොකක්ද හේතු කාරණාවක් නෑ. මේ දන් අඳුරන මනුස්සයෙකුත් නෙමේ, මේ මොකුත් ඇරියස් එකක් තිවිලත් නෙමේ. නමුත් අල්ලලා බොහෝම සූක්ෂම විදියට ටිකෙන් ටික කෑලි කෑලි කපලා 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 අන්න මරණයට පත් කරනවා. එක්කෙනෙකුත් නෙමේ, දෙකක් තුනක් හතරක් ওই විදියට 20 30 වුණත් මරපු පිරිස් ඉන්නවා මේ ලෝකේ. අන්න මේ ලංකාවෙත් ඇත. රත්නපුරේ පැත්තේ පෞගේ කාලෙක තිබුණේ මහා බීතිකාව. අන ගෑනු ගෑනුත් වයසක ගෑනු ඒක අමුතු ඒ විදිහේ තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි ඒ විදිහේ විකෘති මානසිකත්ව තියෙනවා. කෙනෙක් අර විදිහේ හොඳ පදනමක්, හොඳ ලෝකයක්, වැරදි නැති ලෝකයක් හදන්න ගමන් කරද්දි තව කෙනෙක් මේ හොඳ කියන සංකල්පෙවත් නැති ලෝකයක් හදන්න ඇති කරන්න උත්සාහ ගන්නවා. අන්න අර බැට්මෑන්ගේ ක්‍රියාවලියත් ජෝකගේ ක්‍රියාවලියත් තියෙනවා. ඒ විදිහේ දෙපැත්තට දෝලනයක් තියෙනවා. ඉතින් අමුතු දර්ශනයක් තමයි ඔය පිටිපස්සේ තියෙන්නේ. අර විදිය හොඳ කෙනෙක් මේ විදිහේ හොඳ කියන සංකල්පයට පවා ගහන කෙනෙක් බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒක තමයි ජෝකගේ ෆිලොසොෆි එක. එයා කියනවා මම මේ එක දවසයි, වන් බෑඩ් ඩේ, එක නරක දවසයි මට ගෙවුනේ, එදා වෙන්න තියුනේ ඔක්කොම වුණා. අනේ තමුන්ගේ රස්සාවක් කරන්න රස්සාව නැති වුණා. ඥාති හිත මිත්‍රාදීන් ඉන්දියා නම් ඔවුන් ඔක්කොම මරණයට පත් වුණා. ඒ විදියට මේ ගෙවල් තියුණා නම් ඒවා ගිනි ගත්තා. අන්න නරක එක දවසයි. හැබැයි නරකේ උපරිම එක දවසෙන් ඇවිල්ලා තියෙනවා. අන්න මුළු ජීවිතේ පරිවර්තනය වෙනවා. එක අහිංසක මිනිහෙක් අන්න මේ හොඳ කියන සංකල්පේ විනාශ කරන ගණනට විකෘති මානසිකත්වයක් හදා ගන්නවා. ඉතරා විදියක අර පටාචාරාව ගියපු ගමනේ තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ජීවිතයේ පදනම මොකද්ද, මේ ලෝකයේ ඇති වැඩේ මොකද්ද කියලා අමුතු විදියක අර කාම රාග, භව රාග, විභව රාග වලට ගිහිල්ලා අන්න වටපිටාවේ කෙනෙක් පේන්න බැරි තරමට, වටපිටාවේ හොඳ කියන සංකල්පයක් තියෙන බැරි තරමට, වටපිටාවේ කෙනෙක් සැපක් විඳින්න බැරි තරමට අන්න විකෘති මානසිකත්වයක් ඇති වෙනවා. අන්න ඊට පස්සේ මේ පද්ධතියට ගහන්න ඕනේ මොකද්ද මේකේ අර්ථය, මේකේ කිසි අර්ථයක් නැහැ කියලා අන්න අමුතුම විදිහේ වැඩ කටයුතු කරනවා, පටන් ගන්නවා. කෙලින්ම නරක කරනවා විතරක් නෙමෙයි, අර හොඳ කියන සංකල්පෙට ගහන්නේ. එන්න එතන මේ විදිහේ ක්‍රියාවලියක යෙදෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙපැත්තට දෝලනයක් අතරේ මොකද්ද එහෙනම් මේ කියන සැනසීම? අන්න තම තමුන්ගේ විවේකයක්, තම තමන්ගේ හිත තුළ සැනසීමක් හදාගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. මෙන්න මේ අතේ තියෙන වනේ, අතේ තියෙන තුවාලේ, අල්ලේ තියෙන තුවාලේ මේ නිරෝගී කරගන්න, ඒක හොඳ කරගන්න. එතකොට ඔබට විසෙන් ප්‍රශ්නයක් නැහැ. ඔබ මොන දේ ඇල්ලුවත් ඒක ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එක්තරා විදිහක මේ අතේ තියෙන තුවාලේ හොඳ කිරීමක් පිළිබඳ කතාබහක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. ඒක ඉතින් දවසක දෙකක මතවාදීමය කතා බහක් විතරක් නෙමෙයි. ඒ වෙනුවට අන්න මේක යෙදීම තුළින්, නැවත නැවත පුහුණු කිරීම තුළින් තමයි මේ තුවාලේ ක්‍රමානුකූලව හොඳ වෙන්නේ. එහෙම නැත්තම් ඉතින් අර ගමනේ දෙපැත්තට දෝලණය වෙමින් තමයි අපි කවුරු කවුරුත් ගමන් කරන්නේ. ඉතින් ඒ විදිහේ ගමනක්, ඒ විදිහේ අවස්ථාවක් ගත කරන කෙනෙක්ට වටිනා පණිවිඩයක් මොකද්ද? මේ දේවල් තියෙනවා. හොඳ නරක දෙකක් තියෙනවා මේ ලෝකේ. හොඳ නරක වෙන් කළා පෙන්නනවා. ඒක තමයි සාමාන්‍යයෙන් පූජකෙක්ගේ කටයුත්ත. පූජකෙක් ඇවිල්ලා කියනවා මේ හොඳ මේ නරක කියලා කියනවා. අන්න ඊට පස්සේ එහෙනම් මේ හොඳ අගය කරන්න, නරක ගැන අන්න මේ විදිහේ දුරස්භාවයක් ඇති කරගන්න. ඒක තමයි පළවෙනි පියවර. ඔය වැඩේ කතන්දරය අහලා ඔක තේරුම් ගන්නවා. ඉතින් අර පහුගිය දවසක කෙනෙක් කියනවා, වැඩි වයසක් තියෙන කෙනෙකුත් නෙමෙයි මං හිතන්නේ, තරුණ දරුවෙක් වගේ කියනවා, මං මේ විදිහ දෙයක් කරා. මොකද්ද කළා දෙන්නේ? යම් කිසි විදියක මේ නුසුදුසු වැඩක් කරා, යාළුවෙක්ට තමයි මම මේක කරේ කියලා අන්න තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. මේ විදිහ යම් කිසි දෙයක් ඉල්ලුවා, ඒ ඉල්ලපු පොත මමත් කැමති දෙයක්, හැබැයි මං එයාට ඒක දුන්නා, දෙනකොට මං දුන්නේ අන්න මට ඕනි පිටුව ඉරාගෙන. හරි, ඕක තමයි කරේ. දැන් මේක කරපු දවසේ ඉඳලා මගේ හිත මට වද දෙනවා, ඇයි මං මේ වගේ දෙයක් කරේ? ඒක නොගැලපෙන කටයුත්තක් කියලා මගේ හිතට නැගෙනවා. කියලා මේ තැනැත්තා යම් කිසි දියක චෝදනාවක් නැත්නම් තමුන් පිළිබඳ චෝදනාවක් වෙහෙසක් ඉදිරිපත් කරනවා. නමුත් ඔන්නඔය වෙහෙස චෝදනාව තියෙන බව නම් හැබෑව. නමුත් ඒක පිටිපස්සේ අන්න ඒ හිතට නැගෙනවනේ මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා. අන්න ඒක වටින දෙයක්නේ. ඒක වටින දෙයක්. ඒක ඔලුවට දාගන්න හරි අමාරුයි. දැන් තියෙන ලෙඩේ සනීප කරන්න ලේසි. බොහොම ලේසි. නමුත් අන්න අර මුල් හැංගීම ඔලුවට දාන්න ගොඩක් අමාරුයි. ගොඩ දෙනෙක් හිතනවා මම පොත දුන්නා, ඉරලා දුන්නා, අවශ්‍ය ටික මට තියාගෙන දුන්නා. හා හරි වැඩේ මන් දිනුවා කියන අදහසින් තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. මේ පොඩි දෙයක් ඒක අතාරින්නකෝ. නමුත් අන්න ඕවා ගැන බලන්නේ ඔය බැල්මෙන්. ලයිබ්‍රරි වල තියෙන පොත්වල පවා පිටු උරාගෙන එනවනේ. දකින්න පුළුවන්නේ. එතකොට මොන විදිහේ මානසිකත්වයකින් මොන විදිහේ හැඟීමකින් තමුන් කේන්ද්‍ර කරගත් හැඟීමක් දෙක. අන්න පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බැලුවා නම් පොඩ්ඩක් වටපිට බැලුවා නම් තේරෙනවා මේක හොඳ නැති වැඩක් කියලා. නමුත් අන්න ඒ වගේ දේවල් සිද්ධ කරනවා. අන්න එතකොට අර ඒ මුල් හැඟීම මේක හොඳ මේක නරක කියලා ඔලුවට දාගන්න එක දාන එක හරි අමාරුයි. ඉතින් මේ දරුවට ඒක වැටිලා තියෙනවනේ. අනි ඊට පස්සේ බේත අහනවා. ඊට පස්සේ ගමන වැඩි දුර නෑ. ඊට පස්සේ කරගන්න තියෙන වෙනස වැඩි දුර නෑ. අනේ ඒ මුල් වෙනස තමයි අමාරු දේ. මේ තැනත්තාගේ හිත අන්න මේ දෙස් දෙනවා. දෙස් දුන්නට කමක් නෑ. අන්න හොඳ නරක දෙක අඳුනන නිසා තමයි මේ දෙස් දීම වෙන්නේ. ඒක වටින දෙයක්. ඒක වටින දෙයක්. සමහර විට ඔය කෙනෙක් අපි හිතමු සිල්පද රකින්න උත්සාහ ගන්නවා. එතකොට අමාරුයි. අමාරුයි. නැවත නැවත වැරදි වෙනවා. එතකොට මේ දැන් නැත්තම් බොහොම වෙහසක් ගන්නවා. අයියෝ දවසර මෙච්චර බොරු කියවෙනවා. මෙච්චර මේ විදියට වැරදි වෙනවා කියලා ලොකු වෙහසක් ගන්නවා. නමුත් එන්නේ වෙහස හොඳ දෙයක්. ඒ වෙහස හොඳ දෙයක්. මොකද ගොඩ දෙනෙක් මේ හරි වැරද්ද වෙන් කරලා අඳුරන්නේ නැහැ. අඳුරන්න කැමති නැහැ. අඳුරන්න උනන්දුවක් නැහැ. ඉතින් ඒ වගේ ලෝකෙක අපි දන්නවා නම් මේ දේ හොඳයි මේ දේ නරකයි කියන එක අන්න ඒකම තමයි මේ තුවාලේ හොඳ වෙන්න තියෙන වටිනාම පියවර. මේ තැනත්තා හරි වැරද්ද අතර වෙනස අඳුනගත්තා. ඒක අගය කරනවා. ඒ වෙනස අගය කරනවා. ඉතින් මේ විදිහේ දෙයක්. දැන් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විවිධ විනය ක්‍රම පනවලා තියෙනවා. අධිකරණ සමත කියලා තමයි ඒවට සඳහන් වෙන්නේ. යම් කිසි ප්‍රශ්නයක් අධිකරණයක් ඇති වුණාද ඒක විසඳන විදිහ තමයි මේ කියන්නේ. එතන මෙන්න මේවා තුළ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් වරදක් දකින්නවද නැද්ද කියන එක අනුව දෙන විසඳුම වෙනස් කරනවා. දැන් අපි හිතමු අන්න යම් කිසි හාමුදුරු කෙනෙක් අතින් මොකක් හරි වරදක් වෙනවා. එතන මේ හාමුදුරුව වරද විදිහට දකින්නවා. අන්න එතකොට එහෙනම් සම්මුඛාවිනයෝ කියලා එකක් සඳහන් වෙනවා. මේ හාමුදුරුව මොකද කරන්නේ? තව කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා, තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා හිමීට මතක් කරනවා මගේ අතින් මේ විදිහේ වරදක් වුණා කියලා මතක් කරනවා. ඔබ වහන්සේ ඉදිරියේ මම මේක දේශනා කරනවා කියලා මතක් කරනවා. එතකොට අන්න මේ අනිත් හාමුදුරුවෝ අහනවා ඔබ වරද විදියට දකින්නවද? එතකොට කියනවා මම දකින්නවා. අහේනම් ඇවැත්නි ඉදිරියේදී හික්මෙමු. ඉදිරියේදී මේකෙන් මිදීමක් ඇති කරගමු කියලා අන්න යම් කිසි උනන්දුවක් උත්සාහයක් අනදීමක් නම් නෙමෙයි ඒ වෙනුවට උනන්දුවක් උත්සාහයක් හිත තුළ ඇති කරවනවා අර අනිත් ස්වාමීන් වහන්සේ. එපමණකින් හරි වැඩේ සුද්ධයි. දැන් ඔබ පිරිසිදුනා. හරියට නිකන් අර පාප දේශනාවක් කරා වගේ තත්වෙකින් තමයි පෙන්වන්නේ. හරි දැන් වැඩේ හරි. හරි අන්න වරද විදියට දැක්කනම් හරිම ලේසි බේත ලේසි. නමුත් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද එහෙම දකින්න නැති පිරිසුත් ඉන්නවා. අන්න වැට පිටාවේ කට්ටියට වැරදි පේනවා. අයියෝ මේ හාමුදුරුව කොච්චරනම් වැරදි කරනවද? මේ විදියට කොච්චරනම් මේ නොගැලපෙන දේවල් කරනවද කියලා වටපිටාවේ කට්ටිය පේනවා. නමුත් මේ හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න වටපිටාවේ කට්ටිය ඇවිල්ලා චෝදනා කරනවා. බලන්න මෙයාගේ හැසිරීම මේවා හොඳ නැහැ කියලා. ඉතින් අර ලෝකෙ මට්ටම් කරන කට්ටිය වෙන්න පුළුවන්. කෙසේ නමුත් චෝදනාවක් එනවා. දොඩ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සති විනයෝ දාතබ්බෝ. ඒ වගේ වෙලාවට මේ තැනැත්තට සති විනය දෙන්න. අන්න හොඳ වැදගත් පොයින්ට් එකක්. සති විනය දෙන්න. මෙයා කියනවා මම නම් මේ විදිය වැරදි කරපු බවක් මම දන්නේ නැහැ. මට ඒව මතකයක් නැහැ. ඒ මේකක් වුණාද? ඈ මට නම් මතක නැහැ කියලා කියනවා. කියන්නේ නිකන් මට නම් මතක නැහැ කියලා ඔය කියන්නේ. අන්න ඒ වගේ එහෙම කියනවා. එහෙම කියනකොට කියනවා මෙයා වරද සිහි කරන්නේ නැහැ, මෙයා වරදක් කරපුවා දන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එහෙනම් මෙයාට දෙන්න සති විනය. සිහිය පිළිබඳ විනයක් තමයි. දැන් ඔබ සිහියෙන් ඉඳලා බලපන් ඔබ ඒ වගේවා කරනවාද කියලා. අන්න අපේ ප්‍රතිපදාවට අපි මේ කරන පුහුණුවට ළඟ දෙයක් කියන කියනවා සති විනය දෙන්න. එහෙනම් එයාට එතකොට අපි මෙතන ඉන්න කට්ටියටත් දෙමු සති විනය. සති විනය දෙමු. සති විනය අරගෙන බලන්න මේ විදියට සිහියෙන් ඉඳලා බලන්න මගේ අතින් වැරදි වෙනවද, මම කරන කටයුතු සාර සම්පූර්ණද, නැත්නම් මම අඩුපාඩු සහිතද කියලා හඳුනා ගන්න කියලා ඔය කියන්නේ. සිහියෙන් ඉඳලා දැන හඳුනා ගන්න. අර විදියට ඔක්කොම නිකන් බුල්ඩෝසර් ගියා වගේ මට්ටම් කරගෙන යන්න එපා. පොඩ්ඩක් බලන්න, වටපිට බලන්න, මොනවද මේ පෑගෙන්නේ කියලා බලන්න, මොනවද මේ වෙන්නේ කියලා බලන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. අන්න බලපු ගමන් ඉතින් අකවුන්ට්ස් එන්න ගන්නවා. හරි අමාරුයි, හරි අමාරුයි, බොහෝ වෙහෙසයි, පීඩාවයි. ඔන්න විලාප තියෙනවා, අයියෝ ද මෙච්චර පව්, මෙච්චර හිත විසිරෙනවා, මෙච්චර මේ නරක සිතුවිලි එනවා, මෙච්චර දූෂිතයි මම, මෙච්චර අසුති කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ විසඳෙන්න ඇවිල්ලා තියෙන, ප්‍රශ්නෙට විසඳුමක් ඇවිල්ලා තියෙන, නමුත් කැමති නෑ. ලොකු වෙහෙසක් පීඩාවක් ගන්නවා. ඇයිත් කෙනෙක් කියනවා මොකද්ද, වාහනේ ස්ටාර්ට් කරා, ස්ටාර්ට් කරපු ගමන් අන්න රේඩියෝ එක මහා සද්දෙන් කම්බීර වෙන ගානට ඇහුණා. ඇහුණ ගාමට තේරුණා මේ මිනිහා කියලා තමයි මගේ ඇතුලෙන් අන්න ප්‍රතිචාරය ආවේ. ගෙදර මිනිහා, මේ මිනිහා, මේ මිනිහා, මේ තමයි මේ දාලා ගිහිල්ලා මේ විදියට කරලා තියෙන්නේ. අන්න ඉතින් මට තේරුණා, මට හරි ලැජ්ජාවක් පස්සේ ඇති වුණා මගේම මේ ස්වාමි පුරුෂයා ගැන මේ විදිහේ ද්වේෂයක්, මේ විදිහේ හැඟීමක් මා තුළ ඇති වුණා. ඒක අත හිතලා කල්පනා කරලා නෙවෙයි, පටාස් ගාලා එන්නේ ඒක තමයි. ගොන්දර මොනවාරි නැති වෙච්ච ගමන් අන්න පොඩි එවුන් අල්ලගෙන උන්ට තලනවා, උන්ට බයිනවා. මොකද හේතුව, මේ මට ඔයා ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ, නමුත් මුන් තමයි ගන්න ඇත්තේ කියලා ෂණික වෙන්නේ ඒක. අර නිකන් අර ෂණික කෝපය වගේ එන එකක් තමයි ඔය කියන්නේ. රුසාවියකට නැගලා ඇහුවලු, යුෂ්මතා මේ මිනී මැරුම සිදු කරේ ෂණික කෝපයෙන්ද කියලා. අනේ නෑ ස්වාමීනි, දොරපොල්ලෙන් ගහලා තමයි කරේ, ෂණික කෝපෙන් ගහලා නෙමෙයි කිව්වලු. ඉතින් ඔන්න ඔය වගේ අර අපි මේ ළඟම ඉන්න පිරිස් හිතවත්ම කට්ටිය අන්න මොකක් හරි දෙයක් වෙච්ච ගමන්, පිටපොට මාරු වෙච්ච ගමන් අන්න ද්වේෂෙන්නේ ඒගොල්ලෝ එක තමයි. ඒ කතා හිතලා කල්පනා කරලා ගන්න දෙයක් නෑ. ෂණිකව මත වෙලා එනවා, ෂණිකව මත වෙලා එනවා. මම සමහර කෙනෙක් දැකලා තියෙනවා, මේ දැන් අපි තමයි එහා පැත්තේ ඉන්නවා ළමයි, එහා පැත්තේ ඉන්නවා මහත්තයා, ඈ දැන් කතා කරනකොට දැන් නිකන් අර වෙස් මූණු මාරු වෙනවා වගේ. මේ පැත්ත ඇරලා අර නන්නා දුන්න පුද්ගලයෙක් කතා කරනකොට හරි ප්‍රසන්නයි මූණ, hina වෙලා කතා කරනවා. මේ ඒකම අනිත් පැත්ත ඇරලා අර මූණ අර පැත්තට නිකන් අර ප්‍රසාදයක් දනවන මූණක්, ද්වේෂයක් දනවන මූණක් දාලා කතා කරනවා. ආපහු මේ පැත්තට වචන කීපයක් අනේ හරි හිනා වෙලා කතා. ආපහු අර පැත්තට මේ හරිම නිකන් ද්වේෂකින් කතා කරනවා. මේ හොඳම ළඟම කට්ටිය අර අනිත් මනුස්සයා නන්නා අඳුරන මේ කොහෙවත් ඉන්නේ කෙකු. අනේ මේ ගෙදර ඉන්න කට්ටිය දිහා බැලෙන බැල්ම, ගෙදර ඉන්න කට්ටිය දිහා අර මූනේ දැක්වෙන එක්ස්ප්‍රේෂන් හරි ලස්සනයි. බලන්න කොහොමද මේ දෙපැත්තට මූනේ තියෙන ඒ ඉරියව් වෙනස් වෙන්නේ. ඉතින් ඔය විදිහේ දේවල් දැන ගැනීම හොඳයි. අන්න සති විනය දෙනවා. අසීයෙන් ඉඳලා බලන්න මොනවද වෙන්නේ. සති විනය ගත්තාම හරි ඔන්න තේරෙනවා, අකවුන්ට්ස් එන්න ගන්නවා. අකවුන්ට්ස් ආම ටිකක් අමාරුයි, නමුත් ඒක හොඳ දෙයක්, හොඳ දෙයක්. අන්න මේ විදිහේ ප්‍රතිචාර, මේ විදිහේ හැඟීම් දැනීම් මා තුළ තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා කියමු, ඔන්න තුන්වෙනි කෙනෙක් ඉන්නවා. එයාට තියෙන දේ තමයි මෙයාට මේ විදිහට ඇවිල්ලා කියනවා මෙයා බලන්න හරි වැරදි කරනවා, මෙයා මේ විදිහට හැසිරෙන්නේ කියලා වටපිටාවෙන් චෝදනා නගනවා. එතකොට මේ හාමුදුරුවන්ට මේ හාමුදුරුවෝ කියනවා මොකද්ද, අනේ ස්වාමීන් වහන්ස මම උමතු බවින් පෙළෙනවා, උමතු බවින් පෙළෙනවා. ඒක නිසා ශ්‍රමණයන්ට නොගැලපෙන බොහෝ දේවල් මා විසින් කරන ලදි කියලා මේ හාමුදුරුවෝ සඳහන් කරනවා. මට මතකත් නෑ කියලා කියන්නත් පුළුවන්. හැබැයි උමතු වෙච්ච කට්ටියට අමතක වෙන ලෙඩේ නෑ, හොඳට මතකයි. කියන්නේ කන්ට්‍රෝල් නැති එක තමයි කියන්නේ. වෙලාට කන්ට්‍රෝල් නෑ. හැබැයි වෙච්ච දේවල් හොඳට මතකයි. මූට මේම ගුවා, මූට ගැහුවා කියලා ඕ ලිස්ට් එකක් කියන්න පුළුවන් වෙච්ච දේවල්. හැබැයි පාලනයක් නෑ. පාලනෙන් ගිලි වුණා. මම උමතු බවින් පෙළෙනවා කියලා මේ කෙනා ප්‍රකාශ කරනවා. එහෙනම් මේ කියනවා අමූල්හ විනයෝදාතබ්බා. එහෙනම් මෙයාට දෙන්න මේ උමතු බව පිළිබඳ විනයක් දෙන්න. ආයාව නිකන් පිස්සෙක් කියලා සම්මත කරලා දානවා කට්ටිය එකතු වෙලා. එතකොට අවුලක් නෑ. අවුලක් නෑ. ඉතින් එයාට ඒ සම්මුතිය දීලා තියෙන කට්ටිය හරි කැමති ඔය සම්මුතිය ගන්න. ඔය සම්මුතිය ගන්න කැමති ඔක්කොමෙන්ම නිදහස්. එතකොට බලන්න ඕනේ එහෙම chance එකක් හම්බෙයිද දන්නේ ඉස්සරහට. ඉතින් ඔය ඔය ඒ සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතියක් තියෙනවා. ඔන්න ඔය විදිහට විවිධ ක්‍රම මේ කටයුත්ත සිද්ධ කරන්න මේ තමුන්ගේ යම් කිසි පිරිසිදුවක් සඳහා මේ විදිහට නිවැරදිවීමක් සඳහා. ඊළඟට තව එකක් කියනවා මොකද්ද? අන්න මේ විදිහේ මේ පිරිසම දූෂිත වෙලා. පිරිසම දූෂණේ දූෂිත වෙලා මේ විදිහට අමාරු වෙලා ඒ විදිහේ දෙයක් කරන්න අමාරුයි. නරක පෙන්නලා දෙන්න අමාරුයි. අනේ එතකොට සඳහන් වෙනවා මේක අතහැරලා වෙන කොහෙට හරි යන්න. වැඩිය හොඳයි කියලා හිතෙන දෙයක් සංකල්පයක් පිළිගන්න පිරිසක් ඉන්න තැනකට යන්න කියලා අන්න ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා. මොකද බේරන්න බෑ. අන්න පිරිසම නරකයි. පිරිසම දූෂණය වෙලා. ඒකින්ද එහෙනම් ගිල්ල වෙන තැනක් වෙන දිහාවක් හොයාගත්තොත් හොඳයි. වෙන අතක් බලාගත්තොත් හොඳයි කියලා සඳහන් කරනවා. තව කෙනෙක් ඉන්නවා මොකද්ද මෙයා වැරදි දන්නවා පිස්සුත් නෑ හැබැයි වැරදි අදා ගන්න උමනාවකුත් නෑ කියලා ඔන්න ඔය විදිහේ චරිතත් ඉන්නවනේ. ආ ඒ විදිහේ චරිතයකට ආ ඒ දිහේ චරිතයකට කියනවා තස්ස පාපිය සික. ආ මොහුව පාපියෙක් විදිහට නම් කරනවා. කොහෙද මේ නම් කරන්නේ? සංඝයා මැද නම් කරනවා මේක පාපියෙක්. මේකව හදන්න බෑ කියලා අන්න ඒ විදිහේ ක්‍රමයකුත් පනවලා තියෙනවා. ඒ විදිහේ ක්‍රමයකුත් පනවලා තියෙනවා. අන්තිමට තියෙන එක තමයි හොඳම එක. මොකද්ද තිනවත්තාරකෝ කියලා තව ක්‍රමයක් පෙන්නනවා. ඒකේ මොකද්ද තියෙන්නේ? අන්න බෙට්ටක් තියෙනවා. බෙට්ටක් තියෙනවා පාරක. එතකොට මේ බෙට්ට අයින් කරන්න ගියොත් එහෙම අදින්න ගියොත් අමාරුයි වැඩේ. තව ගන්ධස්සාරය වැඩි වෙනවා. ඉතින් එතකොට මොකද කරන්නේ? ඔන්න වැලි ටිකක් දාලා ඕම වහලා දාන්න. පස්සේ එමීට අයින් කරගන්න පුළුවන්. අන්න මේ තනකොළ ටිකක් අරන් වහලා දාන්න. පස්සේ එමීට ওই බෙට්ට බේර ගන්න පුළුවන් කියලා වහලා අමතක කරලා නොදැක්කා වගේ මගහැරලා යන්න කියලා සඳහන් කරනවා. ඉතින් ওই විදිහේ අමුතු අමුතු කරුණු තමයි පෙන්වන්නේ. මේ මේ ගන්ධස්සාරේ වැඩිපුර පැතිරෙනවා නම් මේක විසඳන්න බැරි නම් මේ කට්ටිය මේක කියන්න ගියාම ආරවුල් වලට එනවා නම් ප්‍රශ්න මතු වෙනවා නම් නොදැක්කා වගේ අර බෙට්ටක් තනකොළ වලින් වහලා ගියා වගේ විසඳුමක් නැහැ. බෙට්ට තනකොළ වලින් වහවයි කියලා බෙට්ට නැති වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. නමුත් අර පොඩ්ඩක් අර අප්‍රිය දසුන අමතක වෙලා යනවා. ගන්ධස්සාරේ පොඩ්ඩක් අඩු වෙනවා. මේ තව ගඳ ගහන්නේ දැක්කේ නෑ වගේ වහලා එමීට මාරු වෙලා යනවා. මොකද අමාරුයි. කරන්න අමාරුයි. ඉතින් ඔන්න විදිහේ විවිධ චරිත ස්වභාව පෙන්වන්න උත්සාහ ගන්නවා. විවිධ කෙනාට අහන බේත් පිළිබඳ සඳහනක් කරනවා. එතකොට අපි මේ එකතු වෙලා ඉන්න සබාවක් විදියට අර අනිත් කරුණොත් හිතේ තියාගත්තත් අන සතිවිනේ අරගත්තනම් හරි. සතිවිනේ අරගත්තාම හැබැයි හොඳ නරක පේන්න පටන් ගන්නවා. කවුන්ට් එන්න ගන්නවා. එතකොට ඒක වෙහෙසක් පීඩාවක් විදියට ගන්නවා වෙනුවට මේ ප්‍රතිපදාව ඉදිරියක් විදියට අරගන්න. අරගෙන නැවත නැවත මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්. ඒ නිරීක්ෂණය කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් එන හැඟීම සාමාන්‍යයෙන් එන උත්සාහය තමයි ආහෙනම් මම මේ නරක අයින් කරන්න ඕනි කියලා. ඒක තමයි ඊළඟට ඒකට තමයි අමුඩ ගහගන්නේ. නමුත් අන්න මේ නරක පෝෂණය නොකිරීම නම් හරි. අයින් කරන්න යනවා කියන්නේ අන්න එහෙනම් මේ නරක නැති ලෝකයක් හදන්න ගියා වගේ ලෝකෙ මට්ටම් කරන්න ගියා වගේ කාන්තයකට ගියා වෙනවා. ඒකින්ද නරකට ඉන්න දෙන්. ඔය හිත තුල නරක සිතුවිලි පහළ වෙලා එනවා. නරක හැඟීම් පහළ වෙලා එනවා. සමහර වෙලාවට ඒ දේවල් වලට අහු වෙලත් යනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. නමුත් නරක බව දැනගනිමින් ඒ දේ එළවනවා වෙනුවට ඒ දේ අයින් කරනවා වෙනුවට නැවත නැවත නිරීක්ෂණයක් කරන්න. නිරීක්ෂණයක් කරනකොට අන්න ටිකෙන් ටික තේරෙනවා මෙන්න මේ නරකයේ විස නැසෙනවා. එහෙම නැත්නම් මේ නරකයේ තියෙන ප්‍රබලතාවය ටික ටික අඩු වෙනවා. තවමත් ඒ හැඟීම් එනවා, තවමත් ඒ වගේ හිතිවිලි එනවා. නමුත් ඉස්සර තරම් ප්‍රබල නෑ, එච්චර ආකර්ෂණීය නෑ. අන්න ඒ වෙනස තමයි නිවැරදි වෙනස. ඉතින් ඔය හිතේ දරුවෝ තමයි ඔය කවුරුත්, හොඳ නරක දෙගොල්ලොම හිතේ දරුවෝ. එක්තරා විදියක මේ දෙදෙනා එකිනෙකට සම්බන්ධයි, දෙබිඩ්ඩෝ ඔය ඉන්නේ. ඔල්ලු දෙකක් තිබුණාට මොකද, එකම කඳ. එතකොට අන්න එකෙක්ගේ ඔළුව කපලා අයින් කරන්න ගියොත් අන්න අනිත් එකත් එක්ක තමයි මැරෙන්නේ. ඒක නිසා අන්න ඒ වෙනුවට මේ දෙකම තියෙන්න හරි, මෙයා හොඳයි මෙයා නරකයි කියන එක දැනගෙන ඉඳි අර කමක් නැහැ, අයින් කරන්න යන්න එපා. අයින් කරන්න යන්න එපා. අර පෝෂණය නොකිරීම පමණක් ප්‍රමාණවත්. ඒ හිතිවිලි හැඟීම් වලට තියෙන දේ නැත්තම් කරන්නේ මොකක්ද දන්නවද? අර අර එකක් කවලා අයින් කරන්න යනවා. එකක් කවලා අයින් කරන්න යනවා. ඉතින් මැරෙන්නේ දෙන්නම එක. ඔහොම කටි ඕන් තරම් දකින්න පුළුවන්. අන්න මොකද ගානේ එක අන්තෙක ඉන්නවා. අපි මේමයි, අපි අඳින්නේ සුදු, ඉන්නේ මේ විදියට. අර නිකන් අර අමාරුවෙන් සුදු අඳින කට්ටි ඉන්නේ. එහෙම කට්ටිය මට කීප දෙනෙක් මගේ ජීවිතේ හම්බෙලා තියෙනවා. මේ පොයට සිල් අඳින කට්ටිය ගැන නෙමෙයි මේ කියන්නේ. අර නිකන් සුදු චරිත පෙන්වන්න හදන්නේ. අඳින්නේ සුදු කලිසම්, අඳුන්නේ සුදු ෂර්ට්, එච්චරයි අඳින්. සපත්තු දෙකක් පුළුවන් නම් සුදු සුද්දටම දානවා. අන්න මේ සුදු චරිතයක් පෙන්වන්න උත්සාහ කරනවා. කළුම චරිත තමයි සාමාන්‍යයෙන්. නැත්තම් ඉතින් ඇත්ත සුදුක් තියෙනවා නම් ඉතින් ඕක ඉතින් ඇඳුමින් පෙන්වන්න දෙයක් නැහනේ. ඇඳුමින් පෙන්වන්න දෙයක් නැහනේ. අර නිකන් කනකොකා වගේ නිකන් ඊලෙනකොට තමයි නියම පාට පේන්නේ. අන්න අමුතු සුදක් කියාපානවා. සුදු චරිතයක් කියලා පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ විදිහේ කට්ටිය අතරේ තමයි මේ ගමන තියෙන්නේ. අන්න තමුන්ගේ නිවනක් ගැන හොයා ගන්නවා. තමුන් තමුන්ගේ සැනසීමක් ගැන හොයා ගන්නවා. මේ විදිහට හිත තුල මේ හැඟීම් දැනීම තියෙනවා. මේවා හිතේ දරුවෝ. එතකොට මෙවුන් කපලා අයින් කරන්න ගියොත් මොකද වෙන්නේ? මැරෙන්නේ අනිත් එකත් එක්ක. අර විදිහේ එක අන්තයක් දැඩි ස්ථාවරයක් ගත්තොත් ටික දවසකින් ගිහිල්ලා අනිත් පැත්ත තමයි වැටෙන්නේ. දැන් සාමාන්‍ය ඔය මොකද්ද ඒකට කියන්නේ? අර අපි කියන්නේ ඔය දැන් සමාජවාදී කතා කර ඉන්න කට්ටිය ඉන්නවනේ. පක්ෂමාරු කරලා කොහෙටද ගිහිල්ලා වැටෙන්නේ අන්තිමට? ආ ගිහිල්ලා වැටෙන්නේ UMP එකේ තෙහා අන්තයට තමයි වැටෙන්නේ. ඇයි මේ? අර ඒ දවස්වල ඇරියස් එක්ක දැන් කන්න ඕනේ. කන්න ඕනේ. ඔන්න ඔය විදිහේ දෙයක්. මොකද උනේ? අන්න අර විදිහට එකාන්තයක් දැඩි ලෙස අරගත්තා. ගිහිල්ලා නතර වෙන්නේ අනිත් අංශේ තමයි දවසක. අර විදිහට දෙපැත්තේ හුවමාරුවක්, දෝලනයක් තියෙනවා. ඒ හින්දා එච්චර නිකන් දැඩිව ගන්න එපා. එච්චර දැඩිව ගන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් තමුන් ගැනත් අනුකම්පාවකින්, අපිත් මේ මිනිස්සයෝ, කවුරුත් අඩුපාඩු සහිතයි. අර නිකන් මේ ඇලවුණු ලෝකෙක අපි ඉන්නේ. 23.4ක් ඇදයි කිව්වට විශ්වාස කරන්න දෙයියනේ. 23.4ක් ඇදයි. ඉතින් ඒ වගේ ඇලවුණු ලෝකෙක කෙලින්මම යන්න ඕනේ නෑ අප්පා. ඒ වෙනුවට නිකන් අර කකුළුවෙක්ගේ ගානට ගියාම ඇති. කකුළුවෙක්ගේ ගානට ගියාම ඇති ඇදේටම යනවා. අපිට පස්සෙ ඇරලා කියනවා, වරෙන් මචං කෙලින් වරෙන් මචං එනවනම් කියලා. අන්න මා කකුළුවා පොඩි එවුන්ට කෙලින් යන්නත් කියලා දෙනවා. නමුත් ඉතින් උනුත් යන්නේ ඇදේටම තමයි. දෙයක් නැහැ. එන්නේ ඇදේ බාරගන්න. ඒ ඇදේ බාරගෙන ටිකෙන් ටික කරගෙන යන තේ. ටිකෙන් ටික කරනකොට තේරෙනවා අන්න අර හොඳ නරක තියෙන කියන දෙකම එකම පදනමක්. එකම පදනමක්. ඒ දෙක දෙබිද්දෝ එකිනෙකට සම්බන්ධයි. එතකොට නරක විනාශ කරන්න ගියොත් කෙනෙක් අන්න හොඳත් එක්ක තමයි යාගේ විනාශ වෙලා යන්නේ. ඔය ඒ වගේ කටි ඕන තරම් දකින්න පුළුවන්. සාමාන්‍ය එහෙම කියන එක හොඳද දන්නේ නැහැ. පැවිදි වෙලා සිවුරු ඇරලා ගියපු කට්ටිය ගැන විමසලා බැලුවොත් අන්න පොඩ්ඩක් බලන්න පුළුවන් කොයි කොහෙ ගිහිලද නතර වෙලා තියෙන්නේ. අර කතාවක් තියෙනවා, අර ආහමඳුර කෙනෙක් ඔන්න බස් පහයි සාමාන්‍ය කියන්නේ බස් පහක් යනකම් එක තැනක ඉන්න, එක ගුරුවරයෙකුට තියෙන්න කියන දේ අහගෙන ඉන්න. මොකද අර ට්‍රේනින් පීරියඩ් එක, ප්‍රොබේෂන් පීරියඩ් එක වගේ තමයි එක පෙන්නන්නේ. එතකොට ප්‍රොබේෂන් පීරියඩ් එක ඉවර වුණ ගමන් ඔන්න කට්ටියගේ ඔළුවට එන්නේ මොකද? හිස ඇරුණු ඇරුණු අතේ යන්න ඕනි කියලා තමයි අදහස එන්නේ. ඔව් දැන් හරි, දැන් ප්‍රොබේෂන් නැහැ කියලා ඔන්න ඉතින් පර්මනන්ට් ජොබ් එකේ අමුතු වැඩ කටයුතු ටිකක් කරන්න ගන්නවා. ඉතින් ඔය විදිහේ හැඟීමක් එනවා. ඉතින් සාමාන්‍ය හරි ප්‍රසිද්ධ හැඟීමක් ඕක. මමත් මේ දවසල පොඩ්ඩක් වීරු කර කර ඉන්නවා නිකන් මේ දැන් නම් හිත ඇහි සෑරුණු අතේ යන්න පුළුවන් නේද කිව්වහම ඉතින් තද වෙනවා. උඹ ඇවිල්ලා මොකද ඕක මට කියන්නේ කියලා තද වෙනවා පොඩ්ඩක්. ඉතින් ඔහොම තමයි. ඉතින් අන්න හිස ඇරුණු අතේ යන්න පුළුවන්. එතකොට මේ සුදු හාමුදුරු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ යනවා. මට මේ 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 මොකද්ද ඒකට කියන්නේ අන්න චාරිකා වේදෙන භික්ෂුවක් විදිහට යන්න ඕනේ, පිණ්ඩපාතේ යැපෙන්න ඕනේ, මේ විදිහට මේ රට පුරා සංචාරය කරන්න ඕනේ කියලා යනවා. ගිහිල්ලා ඔන්න මාස 3ක් විතර රවුමක් අරක් ගහලා ආපහු එන්නේ සිවුරු අරින අදහසින් තමයි එන්නේ. සිවුරු අරින අදහසින් ඉන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා මේ දෙයක් ගුරු හාමුදුරුවන්ට කියනවා, මම සිවුරු අරිනවා. උඹ රටවටේ කරක් ගහලා අරක් ගහලා අරන් ආපු තෑග තමයි නේද ඕක මට කියලා කියනවා. හරියට නිකන් අර ඔය ගුරුවරුන්ගේ හිත හරියට රිදෙනවා සාමාන්‍ය වගේ වැඩ. අනේ මන් දන්නේ අර දරුවෙට වැඩිය හිත රිදෙනවා වගේ වැඩ. හරි අමාරුයි. හරි අමාරුයි. ඉතින් කියනවා උඹ රටවටේ කරක් ගහලා අරන් ආපු තෑග තමයි නේද මේ කියලා මාස ගණනක් මූණ බලන්නේ. මාස ගණනක් කතා කරන්නේ. අර දෙයට අවසර දෙන්නෙත් නැහැ. ඉතින් ඇදිලා 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 ගිහිල්ලා අන්තිමටම කොහොම හරි අවස්ථාවක් ලැබෙනවා. අවස්ථාවක් ලැබිලා කියනවා මම සිවුරු අරිනවා. දැන් ඔබ මොකද්ද මේ සිවුරු ඇරලා කරන්නේ කියලා කියනවා. අහනවා. එතකොට කියනවා මම මේ ඩෙනිමක් ඇඳ ගන්නවා. ටී ෂර්ට් එකක් දා ගන්නවා. මම යනවා මේ නගරයට. නගරයට ගිහිල්ලා මම අන්න අර පාරේ මෙන්න මේ ස්ට්‍රීට් එකේ අර කෑම කඩ තියෙනවානේ ඒක කඩ ගිහිල්ලා මම ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. ඔය කියන කතාව නිකන් අනේ සිවුරු ඇරලා ගිහිල්ලා කරන්න දෙයක්ද මේක කියලා කිව්වට ඕකේ තියෙනවා අමුතු ඇත්තක්. ඔන්න වගේ තමයි පැවිද්දොන්ට නිකන් හිත අමාරු දින දේවල්. අනේ ගිහිල්ලා අරගේ වාඩි වෙලා ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. නිකන් හිතන්නේ මේකකට සිවුරු ඇරලා යන්න ඕනේ කියලා. නෑ ඔය වගේ තමයි වැඩ කරන්නේ ඔය. ඔයගේ ඒවා තමයි ඔළුවල වැඩ කරන්නේ. ඉතින් කියනවා මං ගිහලා ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. වාඩි වෙලා නිදහසේ මෙන්න මේ මේ ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගෙන ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා මම. ඒක තමයි මං කරන්න යන්නේ. ඉතින් කොහොම හරි සිවුරු අරිනවා. ඇරලා කියනවා හරි සිවුරු ඇරියා. අර විදිහටම ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගත්තා. මේ සිවුරු ඇරපු කෙනා තමයි පොත ලියන්නේ. ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගත්තා. එදා ගිහිල්ලා මං ෆ්‍රයිඩ් රයිස් එකක් වෙනකොට නූඩ්ල්ස් එකක් තමයි කෑවේ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් නූඩ්ල්ස් එකක් කාලා ආපහු අර පරණ පුරුදු මෝඩකමේ තමයි ඉතින්. හොඳටම දන්නවා. හැබැයි ඉතින් මොකද කරන්නේ? බැරි නම් මක්කේ කරන්නේ කිව්වලු. දන්නවා මේකේ අර්ථයක් නැහැ. නමුත් දරන්න අමාරුයි, කරන්න බෑ. ඉතින් එහෙනම් ලාබයි වැඩේ කියලා තේරුම් කරලා නික්මිලා යන්නේ ඒක. හිත අමාරුයි. නමුත් අන්න ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් නෙමෙයි නූඩ්ල්ස් එකක් කෑවා. අන්න කාලා කටයුතු කරා. අර සුපුරුදු මෝඩකමේ කල් ගෙව්වා. ඉතින් ඔන්න ඔය විදිහට ගොඩාක් දරුණු විදිහට ගන්න එපා. නරක ඉවන් අයින් කරන තරමට ගන්න එපා. ඒ වෙනුවට ටිකක් නිකන් බුරුලට අල්ලන්න, මධ්‍යස්ථව අල්ලන්න, ටිකක් පොඩ්ඩක් වැරදි වලටත් තියෙන දෙන්න. නැත්තම් මොකද වෙන්නේ? ගිහිල්ලා වැටෙන්නේ එහා පැත්තේ අන්තෙට. අන්න එහෙම එහෙම නිකන් ටිකෙන් ටික ටිකෙන් ටික අර අපි කියන්නේ නිකන් අඩු වැඩි වෙවි හිමීට සොලෝ එකේ යනකොට කාලෙත් එක්ක තමයි මේකේ හැකියාව එන්නේ. කොමාරි ලෑල්ල දාගෙන ඉන්න එක තමයි විකට් එක කඩා ගන්න එතකොට ඉන්න එක තමයි ක්‍රමේ. මේ සාමාන්‍ය ටෙස්ට් මැච් වල එහෙම තියෙන්නේ. නිකන් ලෑල්ල දාගෙන ඉන්නවා. මේ මොකද බෝලෙන් මුල්දි පේන්නේ නිකන් ටී බෝලයක් වගේ. ඔකට පිට දාලා යන්නේම ට්‍රිප් කැච්. ඒකින්ද පොඩ්ඩක් නිකන් ලෑල්ල දාගෙන ඉන්න ඕනේ. ඉන්නකොට මොකද වෙන්නේ? ඇහැ පොඩ්ඩක් වඩ පිටාවට හුරු වෙනකොට මේ පිච් එක ගැන තේනකොට ඔන්න නිකන් ෆුට්බෝලයක් වගේ බෝලේ පේන්න ගන්නවා. ලෙදර් බෝලේ නිකන් අර ටීප් බෝලයක් වගේ තේපේ වුණ ලෙදර් බෝලේ යන දැන් ටික 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 ෆුට්බෝලයක් වගේ වමනට පේන්න ගන්නවා. එතකොට වෙනින් පාරක් දෙයක් ගන්න පුළුවන්. හැබැයි එච්චරෙලා විකට් එක අල්ලගෙන ඉඳියොත් ඒක තමයි වැඩේ. මගේ තියෙනවා සාමාන්‍ය කුලප්පුවක් තියෙනවා. මගේ තියෙනවා අමුතු කුලප්පුවක් තියෙනවා. ටිකක් නිකන් කඩාන බිඳගෙන යන ගතියක් තියෙනවා. ඉතින් ওই කමටහන මට සුද්ධ වුණේ අමුතුම විදියක. අර කෙනෙක් ඉන්දියා අර මොකද්ද අමූල විනයෝ තමයි යාට දීලා තිබුණේ. නිකන් අර කියන්නේ නිකන් මේ විකාර. හැබැයි දවසක් මම පිඹගෙන යනකොට කොහෙද යන ගමන් මට හම්බෙලා මේ අමෝ මොකද ඔච්චර වේගෙන් සොලෝ එකේ යන් කිව්වා. මම ඇත්තරම ගියේ මොකක් හරි එන වේගයක් කොළුවේ තියාගෙන අනේ නිකන් කමටහන නිකන් දෙයියෝ බලලා සුද්ධ කරලා දුන්නා වගේ අතරමැද කල්පනා කරා හරියටම කිව්වානේ හරියටම කිව්වා එයාගේ දක්ෂකම නෙමෙයි ස්වභාව ධර්මය තමයි කමටහන් සුද්ධ කරන්නේ ස්වභාව ධර්ම කතා කරලා කියනවා සොලෝ එකේ යන් ඉතල හදිස්සියක් නැහැ බොහොම හරි ලෑල්ල දාගෙන විකට් එක තියාගෙන ඉන්නකෝ එතකොට දවසක හතරේ පාරවල් අය පාරවල් ගහන්න පුළුවන් මුලින්ම විකට් එක ගියාම පස්සේ එතකොට ඉතින් පිත්ත අරගෙන ඵලයන් ගිහිල්ලා ආපහු වාඩිලා ඉඳහම් බෙන්ච් එකේ. ඉතින් ඔක තමයි වැඩේ. ඒක ඉඳා ක්‍රමානුකූලව යන්. දැන් මෙතන අලුතෙන් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ආ පොඩ්ඩක් නිකන් සතිය නිකන් පොඩ්ඩක් නිකන් තොලගාලා බලන්නකෝ. තොලගාලා බලන්නකෝ. දැන් අද ඉඳලා මම මුළු ලබන සතියෙම සතිය වඩනවා ගොත් ඊළඟ දවසේ එන්නේ එකකුත් නැහැ. ඉරිදා වෙනකොට ලබන ඉරිදා වෙනකොට. එච්චර ඕනේ නැහැ. ඒ වෙනුවට නිකන් පොඩ්ඩක් කරගෙන යන්කෝ හිමීට සොලෝ එකේ. නිකන් දවසේ විනාඩි 10 10 නිකන් වාසියෙන් වාඩි වෙලා ඉන්න බලන්න. අර වීඩියෝ එක බලලා දවසට විනාඩි 10ක් 15ක් 100න් ඇවිදින්න බලන්න. දත් මදින ගමන් වගේ 100 පුරුදු කරන්න බලන්න. ඒ ඇති. ඒ ඇති. එතකොට අඩුම ගානේ ලබන සතියේ එන්න ඉඩ තියෙනවා. ලබන ඉරිදාට. ඒ එපමණකට ඇති. නිකන් ටිකෙන් ටික නිකන් තමුන්ගේ වැඩ කටයුතු කරගන්න. ඒව නවත්තන්න ඕනේ නැහැ. ඈ පැවිදි වෙනා එන්නම එපා කොහොමත්. එහෙම ඕනෙත් නැහැ. ඔය කරගෙන ඉන්න අතරේ නිකන් බලන්න නිකන් දත් මදිනකොට මට දැනෙනවද බුරුසුව වදිනවා දැනෙනවා දත් බෙතල රස දැනෙනවා අය ඇති ඊට පස්සේ උදේ පොඩ්ඩක් නිකන් ඇහැරිලා විනාඩි 10ක් 15ක් මැස් දෙක පියාගෙන ඇඳ උඩම හරි කමක් නැහැ වාඩි වෙලා ඉන්න නන හුස්ම වැටෙනවා හිතවිලි බහුලයි මේ විදිහට මං වාඩි වෙලා ඉන්නවා නැවත නැවත හුස්මක් දෙකක් තුනක් හතරක් බලන්න පුළුවන් රාත්‍රී නිින්ද යන්න කලින් පොඩ්ඩක් අඩ අඳුරේ වගේ අර අඳුරට හැවුරු වෙන අතරේ පොඩ එයාට මෙයාට ඇවිදින්. අනේ මුකුත් නැතත් හොඳට නිින්ද යනවා. ඒකත් මද. ඒකත් මද. හොඳට නිින්ද යනවා. පියවරක් දෙකක් තුනක් හතරක් යන උත්සාහ කරාට මොකද දවසේම සිතිවිලි සිතිවිලි ඔක්කොම නැగిලා නැగిලා එනවා. කමක් නැහැ. අන්න අර මොන මොකකට හේතු කාරණාවක් නැහැ. හැමදාම විනාඩි 10ක් 15ක් වාඩි වෙනවා. හැමදාම විනාඩි 10ක් 15ක් ඇවිදිනවා එදිනෙදා වැඩත් පොඩි පොඩි වැඩ කීපයක සිය පුරුදු ගන්න උත්සාහ ගන්නවා අනේ විදිහට කරන්නේ විදිහට දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි සතියක් නෙමෙයි මාසයක් දෙකක් තුනක් හතරක් අවුරුද්දක් දෙයක් කරනකොට අනේ තේරෙනවා දැන් නම් වැඩි හරි මොන දැන් බෝලේ එනවා නිකන් ෆුට්බෝලයක් ගන්නට පේනවා අපිට දාන්න පුළුවන් කිසි බයක් නැතුව ට්‍රිප් කැච් යන්නේ නැත බෑනේ අපිට බෑනේ හයේවම ගහන්න ඕනේ ගහන්න ඕන හයේව ගහන්න ඕනේ හතරේව ගහන්න ඕනේ අඩුම ගානේ එක ලකුණක් හරි දුවා ගන්න ඕනේ ඒක ඉතින් අර නිකන් අර ගමේ ක්‍රිකට් ඉස්සර අපි සෙල්ලම් කරනකොට ඕක තමයි කියන්නේ මචං බෝල නම් කන්න එපා එක්ක ගහපන් නැත්නම් අවුට් වෙලා වරේ ඕක තමයි දෙන කමටහන යනකොට ඉතින් ඒක හොඳයි ඕවර් 6 7 මැච් වල එහෙම ඒවානේ ඉතින් ඒ දවස්වල සෙල්ලම් කරන්නේ ටෙස්ට් මැච් වල හරියන්නේ නැහැ ජීවිතේ කියන මැච් එකකට නම් හරියන්නේ නැත නිකන් සතියක් වගේ ජීවත් වෙනවා නම් ඔන්න පුළුවන් ඒ විදිහට කරන්න. මේක ටිකක් දුර ගමනක්. මේක ටිකක් එක රැයෙන් එක හීනෙන් රැයලි වෙන්නේ නැහැ කියලා කියන්නේ. හීන දස දහස් ගණනක් පේනවා. එහෙම අවසන් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් කමක් නැහැ. එකක් වරදින්න පුළුවන්. දෙක වරදින්න පුළුවන්. අඩුපාඩු තියෙනවා තමයි. මිනිස්සුයෝ තමයි. වැරදිත් වෙනවා. හරි වෙන්න තියෙන කරදරත් ඔක්කොම වෙනවා. කමක් නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික අන්න කරගෙන යනවා. එතකොට යනකොට යනකොට මේ තැනට තේරෙනවා අන්න මේ පදනම පිටින් ගහලා යන්නේ. හොඳ නරක කියන පදනම පිටින් තමයි ගැලවිලා යන්නේ. ඒක හරි ලස්සනට ඔය කාගේ කාගේත් කමටහන්වල කියවෙනවා. අන්න හිතවිලි එනවා. හොඳ නරක කියලා ભેදයක් නැහැ. මහා හිතවිලි කන්දරාවක් ගලාගෙන ගලාගෙන එනවා. මං කියලා ගත්තෙත් නැහැ. මට මේ මට අවසරයකුත් නැහැ. ඒගොල්ලොම ඇවිල්ලා ඒගොල්ලොම රංගනයක් පෙන්නලා මික්මිලා යනවා. දැන් අවශ්‍ය නැහැ හොඳ නරක අතර වෙන සක් ભેදයක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට පදනම පිටින් යන්න. දෙකේම බේස් එක එකයි. දෙක බේස් එක පිටින් ගලවලා ගියාම ආයි ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. හොඳ නරක ගැන තවදුරටත් කතා කරන්න දෙයක් නැහැ. හොඳ නරක කියන දෙකම ඉක්මෝලා ගියා. අනර විස මේ ඇල්ලුවට බයක් නැහැ. බයක් නැහැ මොකද අතේ තුවාල නැහැ ඒකෙන් ඉඳා මේ තැනැත්තට හානියක් වෙන්නේ නැහැ ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් දැන් අපි සමහර විට දැන් සිහිය ටික කාලයක් පුරුදු කරගෙන යන කෙනෙක්ට මේ කාලයක ඉඳලා අමතක වෙලා වගේ පස්සේ ආපු කට්ටියට වෙන්නත් පුළුවන් අන්න ඒ වගේ කට්ටියට තේරෙනවා මෙන්න මේ එන්නේම හිතවිලි, එන්නේම නරක දේවල්. ඒ වගේ අවස්ථාවක මොකද්ද කරන ක්‍රමේ, මොකද්ද ප්‍රතිපදාව කියලා ගොඩක් වෙහෙසක් ගන්නවා. නමුත් එහෙම අවශ්‍ය නෑ, ඒවට එන්න දෙන්න. ඒවට එන දෙන්න. මුලදී අපි කියනවා ඒවා නොගිනින තරමට හොඳයි. ඒ වෙනුවට නැවත නැවත හුස්මත් දෙකක් තුනක් හතරක් බලන්න, පියවරක් දෙකක් තුනක් හතරක් තියන්න. නමුත් කාලයක් කරනකොට තේරෙනවා අරක වහලා තියන්න බෑ. අරක එනවා. එළියට එනවා. නරකේ එනවා. අඩුපාඩු මතුවෙනවා. ඒ එතනින්ම තමයි අල්ලන්නේ. හා හිතන්න එපා ශක්තිමත් තැනකින් අල්ලයි කියලා. දුර්වලම තැනින් තමයි අල්ලන්නේ. යම් කිසි අඩුපාඩුවක් දුර්වලකමක් තියෙනවාද එතනින් තමයි අල්ලන්නේ. එතනින් තමයි කටලයන්. ඉතින් අර චේන් එකේ අනිත් හරිය ගැන කතා කරලා වැඩක් නැහැ නේ. දුර්වලම තැනින් කඩලා ගියාට පස්සේ ඉතින් ඕක තමයි මේ ප්‍රතිපදාවක් කරන්න ගියාම වෙන අවුල. පැවිද්දෙට්ටත් අනේ මේ හොඳට කාලා බීලා ඉඳපු මිනිස්සු, හොඳට ජීවත් වෙච්ච මිනිස්සු පැවිදි වුණ ගමන් පිස්සු ආයිත් ගහනවා කරටියට මුදුනටම. ඇයි මොකද අන්න අර හොඳම දුර්වලම තැනින් තමයි අල්ලන්නේ. මිරිකන්නේ ආයේ නහරෙම්ම ඒ නිලයෙම්ම තමයි. ආයි ඉතින් මී කියා ගන්න බැරි ගන්නට හිර වෙනවා. මේනින් වහන්සේලාටත් සාමාන්‍ය ඕක තියෙනවනේ ගොඩක් ලාට. යක්ෂණියෝ කියලා තමයි සාමාන්‍ය අඳුර ගන්න පුළුවන්. මොකද හේතුව අන්න අර විදිහේ දෙයක්. ඉතින් ඒක එක්තරා විදිහක මේ ප්‍රතිපදාවකට බැසගෙන තමයි මේක වෙලා තියෙන්නේ. මේ ෆුල් ටයිම් ජොබ් එක කරන්න ගියාම තමයි වෙලා තියෙන්නේ. ඉතින් තම තමන්ගේ විවිධ කෙනාට විවිධ හැකියාවල් තියෙනවනේ. ඒක අපිට අමතක කරන්න බෑ. ඉතින් තමුන්ට ගන්න පුළුවන් වේට් එකක් තියෙනවා. සමහර විට ඉතනට වැඩිය ලොකු වේට් එකක් ගන්නත් පුළුවන් හැකියාවක් ඇත. ඉතින් ඒකෙන් දා ටිකෙන් ටික කරලා බලමු. ටිකෙන් ටික කරනකොට කරනකොට තේන ඔන්න දුරල දැනින් එන්නේ. තමුන්ගේ අඩුපාඩු ටික තමයි එන්නේ. අර විදියට අමාරුයි අපහසුයි. නමුත් කමක් නෑ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන්න මේ ප්‍රතිපදාවක් වඩනවා. ඒ දේවල් වලට ඒගොල්ලන්ගේ රංගනේ දක්වන්න ඉඩ දෙනවා. නරක වේවා ඒවා අයින් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා 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 රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, ඉරිසියා වෙන්න පුළුවන්. මේවම තමයි වැඩ කරන්නේ. නමුත් අන්න අර සතිමත් බැල්මක් තියනවා නම්, ප්‍රතිපදාවක් තියනවා නම් මොකද වෙන්නේ? අරවා ඇවිල්ලා 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 ඒවා ආයි නිකන් වමනයක් බවට පත් වෙනවා. මුලින් නම් එන්නේ බොහොම වෙනස් චිත්‍රයක් මවාගෙන, අන්න බොහොම වයිවර්ණයි, බොහොම ආකර්ෂණීයයි, බොහොම විස්තර තොරතුරු සහිතයි. නමුත් කාලෙත් එක්ක අන්න අර වමනෙටම දිය වෙලා යනවා. වමනෙට දිය වුණාට පස්සේ ඒක ඉතින් හොඳ නරක කියලා දෙයක් නැහැ. අනේ මේක නම් හොඳ කෑම, මේ කෑල්ල ආපහු කන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට වමනේ වමනියම්ම පමනයි. මේ වයකෝ බඩේ තියුනේවද කියලා වගේ හිතෙන්නත් පුළුවන් සාමාන්‍ය වමනි ගියාම. එහෙම හිතන කට්ටියක් ඉන්නවා. මේ මං කාපියවද කියලා අර අමුතු නිකන් ඒව එනවා නීටපු ගම. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ හොඳ නරක තෝරන්න ගියොත් තමයි ප්‍රශ්නේ. වමනේ වුණාට පස්සේ ඒක දෙයක් නැහැ. දෙයක් නැහැ. අනේ චීස් කැල්ලක් කෑව ඒක තියනවාද කියලා එහෙම හොයන්න දෙයක් නැහැ. දෙකම එකම තමයි. හොඳ නරක කියලා දෙයක් නැහැ. වමනේ වමනේමයි. එහෙම අමතක කරලා දාන්න පුළුවන්. එහෙම අයින් කරලා දාන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ පදනම පිටින් ගලවල යන්න. ඒක එන්නේ ක්‍රමානුකූලව. හැබැයි එකපාරට આવොත් පිස්සු ඇදලා තමයි නතර වෙන්නේ. එහෙම එන්නේ නැහැ. ප්‍රතිපදාවකනේ අපි යන්නේ. ප්‍රතිපදාවක යනකොට එන්නේ ක්‍රමානුකූලව. ටික ටික කරන්න. දවසට පැයක් හමාරක් යොදවන්න පුළුවන්ද කියලා බලන්න. ටිකෙන් ටික කරනකොට කරනකොට තමුන්ටම තේරෙනවා අන්න ප්‍රතිපදාවක් වැඩෙනවා. ඉස්සරට වැඩිය වෙනසක් ක්‍රමානුකූල වෙනවා. නිව් නෝමල් එකක් කියලා තමයි අපි කියන්නේ. හැම වෙලේම මේක නිකන් අලුත් යථාර්ථයක්. ඒක දවසෙන් දෙකෙන් නොතේරෙන්න පුළුවන්. නමුත් සමහර විට මාස කීපකින් තේරෙනවා මම පටන් ගත්තට වැඩිය වෙනස් දැන්. වෙනස්. තව මාස කීපකින් තියෙනවා යකෝ දැන් නේ වෙනස තියෙන්නේ. ඈ අවුරුද්දකින් විතර දෙනවා පටසිරි. ඒ දවස්වල මොනවද තියලා තියෙන්නේ? අවුරුදු දෙකකින් විතර දෙනවා මාරයිනේ කියලා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න මේ විදිහට ක්‍රමානුකූලව තමයි යන්නේ. ක්‍රමානුකූලව තමයි මේ පාර එළි වෙන්නේ. වෙනස වෙන්නේ. ඉතින් ඒක සඳහා තමුන් ගැන අනුකම්පාවක් නම් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් කරන්න හරි අමාරුයි. එහෙම නැත්තම් සාප කරනවා. සාප කරනවා, මට සාප කරනවා, වටපිටාවට සාප කරනවා. ඉතින් ඒ සාපෙම තමයි ඇවිල්ලා වදින්නේ. මොකද බේරන්න බෑ. බේරන්න බෑ. ආ නෑ. ක්‍රමානුකූලව ඒ අඩුපාඩු වලටත් පොඩ්ඩක් ඉඩ තියන්. උණු තින්දපු දෙන්. උණු තින්දපු දෙන් උන්ටත් පොඩ්ඩක් ඉතින් මොනවාරි බඩට වැටෙන්නේ බෑ අප්පා ඉඳලා හිටලා නැත්තම්. අනේ මන් දන්නේ මන්නම් එහෙම ඕම නිකන් එහෙම අඩු අඩු අනුකම්පාවක් මං ගැන වැඩිපුරත් එක්ක තියෙනවා මට. මට සාමාන්‍ය එහෙම නිකන් මෙහෙම මෙන්න ඕනේ මේ ඉරේම යන්න ඕනේ කියලා එහෙම පිස්සුවක් නැහැ. කොහොමත් ඉතින් වෙන කාට හරි කියලා හදන්නත් බෑ. ඒකත් ඉතින් වාසියට හිටලා තියෙනවා. මොකද අහන්නේ නැහනේ. අහන්නේ නැහැ මේ කණෙන් එනවා අනික් කණෙන් යනවා. මොනවදෝ කිව්වනම් තමයි. කවදාවත් ලොවෙත් හදන්න බෑ. ඉතින් ඒ ලාබයි. ලාබෙට හිටලා තියෙන්නේ වැඩි ඔක්කොම. වැඩි අඩුපාඩු තියෙනවා ගානක් නැහැ. බලමු. බලමු කාලෙත් එක්ක බලමු. මේ සමහර විට හොඳ පුද්ගලයෙක් වෙන්න ඉඩ තියෙනවා. කිව්වම මමණින් වෙන්නේ නැහැ. කොහමද හොඳ පුද්ගලයෙක් වෙන්නේ කියලා එහෙම අපේක්ෂ කල්පනා කරලා බලන්න කිව්වට එහෙම හරියන්නේ නැහැ. එහෙම ගොඩ දාන්න. ආ මට මේ තියෙන ක්‍රමය හොඳයි. මේ තියෙන නරක ඔරිජිනල් නරක. ආයෙක වෙනස් කරන්න යන්නේ. කොහමද වෙන කෙනෙක් කියන ආල කොහමද වෙනස් කරන්නේ? මට මේ හිතිලා මමම වෙනස් කරගත්තොත් තමයි. ඉතින් එහෙම ගමනක්. එහෙම තමුන් ගැන යම්කිසි විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් කොහමද ප්‍රතිපදාවක් වඩා ගන්න? කොපි කරලා නම් යන්න බැරියෝ. එක එක විදිහට කොපි කරන කට්ටිය ඉන්නවා. මන් දන්නේ මොන පිස්සුවක්ද කියලා. පුදුම පිස්සුත තියෙන. එච්චරම දුර්වලද මේ මිනිස්සු කියලා හිතන වමනට කොපි කරනවා. ඒ කොපි කරලා යන්න පුළුවන්ද නිවන්? කොපි කරලා හොයන්න පුළුවන්ද මේ හිතක සැනසීම? ඒක තේරෙන්නේ නැත්තම් ඉතින් කොහොමද කරන්නේ? ඈ අර විදිහට කරලා බලනවා. අර විදිහට ඇවිදලා බලනවා. අර විදිහට වාඩි වෙලා බලනවා මේ නිවන් යයිද කියලා. ඒ විදිහට කැහැලා බලනවා, කාරලා බලනවා නිවන් යයිද කියලා. ඉතින් එහෙම නිවන් යනවා නම් මොනව කරන්න බැරිද අප්පා? එහෙනම් ඉතින් හරි ලාභයිනේ. එහෙම යන්නේ නැහැ. එහෙම නෙමෙයි මේ වැඩේ තියෙන්නේ. ඒ වෙනුවට තමුන්ගේ යථාර්ථයට මුහුණ දෙන්න. තමුන්ගේ යථාර්ථයට ටිකෙන් ටික මුහුණ දීගෙන යනකොට තේරෙනවා මෙන්න මේ මගේ යථාර්ථය කාලෙත් එක්ක වෙනස් වෙනවා. ප්‍රතිපදාවක් එක්ක වෙනස් වෙනවා. දැන් ඉස්සර ඉන්න මනුස්සයා නෙමෙයි දැන් ඉන්නේ. ඉස්සර කතන්දර කියාගෙන එන්න එපා. ඒ වෙනුවට දැන් වෙනස් කෙනෙක් ඉන්නේ. තව මාස කීපයක් යනකොට තවත් අලුත් වෙනවා. තවත් වෙනස් කෙනෙක්. තව අවුරුද්දක් විතර යනකොට අම්මෝ අලුත්ම කෙනෙක්. අන්න ඒ විදිහට ක්‍රමානුකූල පරිවර්තනයක්. එතකොට අහන්න එපා අතීතයේ ඔයා මෙහෙමයි. යදාල් නැහෙනේ. අනාගතේ කොහොම කරයිද කියලා කියන්නත් බෑ. ඒ මොකද හැම වෙලේම මේ වෙනස් වෙමි යන ගමනක්. බුදුරජාණන් වහන්සේ කියනවා කිරි තියෙනවා. කිරි වලින් දී කිරි. දී කිරි වලින් අන්න ගිතෙල්. එතකොට මොකද්ද? මේ කිරි තියෙන වෙලාවේ කෝ දී කිරි කියලා හැවට වැඩක් නැහෙනේ. අදාල නැහැ. ඊට පස්සේ දී කිරි තියෙනකොට කෝ කිරි කියලා හැවට වැඩක් නැහැ. අදාල නැහැ. ඊට පස්සේ ගිතෙල් තියෙනකොට ගිතෙල් කියන්නේ දැන් තත්ත්වේ. කිරි තියුණා. කිරි යම් කිසි පරිවර්තනයකට ලක් වෙලා දී කිරි වුණා. දී කිරි යම් කිසි පරිවර්තනයකට ලක් වෙලා ගිතෙල් වුණා. දැන් තියෙනවා. දැන් තියෙන ගිතෙල්. එහෙනම් ගිතෙල් කාලේ ඉඳපන්. කරන්න දෙයක් නැහැ. දී කිරි කිරි හොයන්න යන්න එපා ඒ වෙලාවට. ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූලව යන ගමනක්. ඉතින් අන්න තමුන්ගේ අතේ මේ තුවාල නැත්තම් විසැල්ලුවට බය වෙන දෙයක් නැහැ. අර විදිහේ හිතවිලි, අර විදිහේ පරිසර තියුණයි කියලා බය වෙන දෙයක් නැහැ. ඉතින් ඒ විදිහේ ශක්තියක් තමයි මේ ගොනු වෙන්නේ. ඉතින් අමුතුම ප්‍රතිපදාවක් තම තමුන් වඩලා බැලිය යුතු ප්‍රතිපදාවක්. ඉතින් ඒ සඳහා උත්සාහයක් සඳහා අද දවසේ මේ කතා බහත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටින ධර්ම දේශනාවක් අපි හැම දෙනාට ඉදිරිපත් කළා. රජගහනුවර වාසය කරපු කුක්කුට මිත්ත කියන මස් වැද්ද ආශ්‍රය කරගෙන තමයි අද දේශනාව පදනම් වුණේ. ඒ කුට මිත්ත කියන මස් වැද්දට පුතු හදෙනෙක් හිටිය බලන් ඒ මස් දඩේ මේ ගිහිලා තමයි ඒගොල්ලන් ජීවිකාව කරගත්තේ. නමුත් ඇත්තට මේ මස් වැද්දාගේ බිරිඳ සෝවාන් වෙලා හිටියා කියලා රාවයක් පැතිර ගිහාම සෝවාන් වෙච්ච කෙනෙක්ට කොහොමද මේ වගේ කාර්යයකට උදව් කරන්නේ කියන ගැටලුව මතුවුනහම තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ අතේ තුවාලයක් නැත්නම් අතින් විසල්ලන්න බය වෙන්න ඕනේ නැහැ. නැත්නම් යමකේ හිත තුළ පාපී චේතනාවක් නැත්නම් ඒ තනත්තාට මේ අවට පරිසරයේ සිදුවෙන ක්‍රියාකාරකම් වලට අදාළත්වයක් නැහැ කියන එක තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. අත්‍තරම අද පදන මොනේ හොඳ නරක අතර වෙනස කියන කාරණේ තමයි ධර්ම දේශනාවට පදන මොනේ. මේ ප්‍රතිපදාව වඩනකොට කෙනෙක්ට මේ හොඳින් අරක අතර වෙනස මුලින්ම අඳුර ගන්න ඕනේ. අඳුර ගන්න නැතු මේ ගමන යන්න බෑ. හැබැයි ඒක හොඳ නරක අඳුරගෙන තමන් මේ ගමන යන වැරුණහම මේ ලෝකෙ මට්ටම් කරන්න එපා කියන අදහස් තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම මේ ලෝකෙ ඉන්නවා ලෝකෙ මට්ටම් කරන්න උත්සාහ කරන පිරිස වගේම පව් කරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අනිත් පිරිස තමන් අවටින්න පිරිස පව්වලට යොදවන පිරිසකුත් ඉන්න පුළුවන්. ඒ වුණත් කෙනෙක් හොඳ නරක මේ දැනගෙන ඒ හොඳ නරක කියන මේ සංකල්පයම يعني හොඳ පැත්තට කෙනෙක් හොඳ හදන්න උත්සාහ කරාදී තව කෙනෙක් ඉන්න පුළුවන් මේ හොඳ කියන සංකල්පයම විනාශ කරන්න උත්සාහ කරන පිරිසක් ඉන්න පුළුවන් කියලා දේශනා කරා හරියට මේ බැට්මෑන් සහ ජෝකර් වගේ. ඉතින් මේ මෙන්න මේ කියන හොඳ සහ නරක අතර දෙපැත්ත දෝලණය වෙමින් යන ගමනක් තමයි අපි හැමදෙනාම යෙදිලා ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මුලින්ම මේ හරි වැරද්ද අඳුන ගන්න ඕනි කලින් කිව්වා වගේ ඒකට සත්‍ය විනය එහෙම නැත්නම් සිහියෙන් ඉඳලා තමන් තමන් දිහා බැලීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙම තමන් දිහා බලන් ඉන්නකොට තමන්ගේ නරක කෙනෙක්ට දකින්න පුළුවන්. ඉතින් එතකොට පීඩාවක් දැනෙනවා. හැබැයි ඒ පීඩාව අතරින් මේ නරක තියෙන බව දැනගෙන ඒක පෝෂණය නොකලත් ඒක අයින් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැතුව නරක තියෙන බව දැනගෙන ඒ නරක තමන්ගේ ඇතුළේ තියෙන නරක තමන්ම නිරීක්ෂණය කරමින් යන ගමන. එහෙම නිරීක්ෂණය කරනකොට අපි උත්සාහයක් නැති වුණත් ඒක ඉබේම නරකයේ විස නැසෙනවා කියන තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. එතකොට යම් අවස්ථාවක් එනවා මේ පදනම පිටින්ම දෙතරලා යනවා. හොඳ හෝ නරක අතර වෙනසක් නැති වෙන තත්ත්වයක් දක්වා අපි මේ ප්‍රතිපදාව වඩන්න ඕන කෙනෙක් තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. හැබැයි ඉතින් මුලින්ම කවර කෙනෙක් ඉන්න නම් හොඳ හා නරක අතර වෙනස තවම දැකලා නැති මං හිතන්නේ අපි පටන් ගන්න ඕනේ එතනින් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද හොඳ නරක වෙනස දැනගන්න නැති කෙනෙක් මෙතනට යන්න අසීරු වෙනවා කියලා තමයි මට තේරුනේ. ඒක මේ අද දවසේ ධර්ම දේශනාවේ සාරාංශයක් විදිහට මම ඉදිරිපත් කළේ. ඊට පස්සේ අපේ වැඩසටහන ඊළඟ අදියර විදිහට තියෙන්නේ ආධුනිකය වෙනුවෙන් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව ඔබලන්ට විස්තර කරන්න. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව මං හැමදාමත් කියනා වගේම මතක් කරන්න ඕනේ මේ සත්‍යමත් බව කියන්නේ නැත්නම් සිහිය කියන්නේ මිනිසියෙක් වෙච්ච අපි ඕනම කෙනෙක්ට අවුරුදු 5කට 6කට වැඩි නම් ඕනම කෙනෙක්ට ලංකා කර ගන්න පුළුවන් මනුෂ්‍යත්වයේ ජන්ම දායාදයක්. ඕනම මිනිසෙක්ට පුළුවන් මෙතනට යන්න උවමනාවෙන්නේ තමාට මේක කරන්න ඕනේ කියන උවමනාව විතරයි. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මෙතනට සම්බන්ධ වෙලා වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ට මෙහෙම උවමනාවක් තියෙන පිටසක් ඉන්නේ කියලා. හැබැයි මම ඊයේ හවසත් කෙනෙක්ට කතා කරා මේ නිතර වැඩසටහනට සම්බන්ධ වෙන නිතර ප්‍රශ්න අහන කෙනෙක්ට. ඒ කතා කරත් මේ ඒ ප්‍රශ්න ඇහුවත් ඇත්තරම දිනපතා සත්‍යමත් සක්මන සහ පරයන්කයේ දෙනවද කියලා ඇහුවම ගොඩක් මට හේතු ඉදිරිපත් කරා අරක නිසා බෑ මේක නිසා බෑ එහෙම කියලා. මම දන්නවා මේ වැඩසටහනේ සෑහෙන පිටසක් ඉන්නවා හැමදාම එනවා බණ අහනවා හරිශෝක් බණ කියලා යනවා. හැබැයි ආයෙමත් මතක් කරන්නේ මේ අපි කොච්චර දේශනා ඇහුවත් අපි මේක ප්‍රත්‍යක්ෂයෙන් අත්විඳින්න නම් මේක තම තමන් ගයාවුත් ගමනක් ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ. ඒක නිසා මම හැම දිනාටම ආරාධනා කරනවා අපිට අපි හැම දිනාටම තියෙන පෑ 24යි. ඒක නිසා මේ තමන්ට මේක උවමනාවක් තියෙනවා නම් විනාඩි 5කින් පටන් ගන්න කමක් නැහැ. පැය භාගයක් බැරි නම් විනාඩි 5කින් පටන් ගන්න. විනාඩි 5ක සක්මනක් විනාඩි 5ක පාරයන්කයක් කරන්න බැරි කිසි කෙනෙක් නැහැ. තමන්ගේ ජීවිත මේ පැය 24 ඇතුළත විනාඩි 10ක් හොයා ගන්න බැරි කෙනෙක්. දිනපතා විනාඩිය වැඩි කරන්න. එහෙම කළා හරි තමන්ට උවමනාවක් තියෙනවා නම් මේ ගමනේ යන්න පුළුවන් කියලා මම හැම දිනාටම මතක් කර සිටිනවා. ඒක නිසා හැමදාම දේශනාවට සමන් දෙන්න සතිපතා එනවා වගේම උත්සාහ කරන්න දිනපතා පොඩි වෙලාවක් හරි සතිමත් ඇවිදින්න සහ සතිමත් ඉඳ ගන්න. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණය. මේ ස්වාමීන් වහන්සේ මොනවද දේශනා කරත් වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් ඒක ඔබට අත්විඳින්න බැහැ නම් එතකොට වෙන කවුරුත් කියපු දෙයක් නෙවෙයි ඔබ විශ්වාස කරන්නේ. තමන්ගේ අත්දැකීම තමයි විශ්වාස කරන්නේ. ඒක නිසා මම හැමදාම ආයමත් බොහොම මේ කරුණාවෙන් ආදරෙන් මතක් කරනවා. දිනපතා මේ පුහුණුවේ යෙදීම හරි වැදගත්. ඒක මතක් කරගෙන අපි මේ උපදෙස් පත්‍රිකාවට යොමු වෙමු. මං කලිනුත් මතක් වෙනවාගේ මේ නිසනවන ආශ්‍රයෙන් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ ගණනාවක් කරලා තියෙනවා, නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතරින් වීඩියෝ දෙකක් මම දැනට මෙතනට ඇතුළත් කරලා තියෙනවා. ඒක නිසා මූලික උපදේශ අලුත් කරගන්න ඕන කෙනෙක් හරි නැත්නම් අද වැඩසටහනට සම්බන්ධ වෙන කෙනෙක් හරි ඉන්නවා නම් මේ වීඩියෝස් වලට ගිහිල්ලා ඒ මූලික උපදේශ අලුත් කරගන්න පුළුවන්. එහෙම අලුත් කරගෙන කලින් කිව්වා වගේ කියන්න තියෙන්නේ හැමදාම පොඩි වෙලාවක් මේ වෙනුවෙන් කරන්න, තමන් වෙනුවෙන් කරගන්න වෙලාවක් කියලා හිතලා අපි කොයි වෙලාවෙ මැරෙනවද කියන්න දන්නේ නැහැ. ඒක කොච්චර ප්‍රයොරිටීස් දෙන්නත් තමන්ට ඒ තමන්ගේ වෙනුවෙන් ඒ ප්‍රමුඛතාවය දීලා සතිමත් ඉඳ ගැනීමකට සහ සතිමත් ඇවිදීමකට දවසේ වෙලාවක් වෙන් කරගෙන ඒක දිගටම කරලත් අවමාෂින් පෑ දෙකක කාලයක් කලාට පස්සේ ඔබේ අත්දැකීම් ලියන්න. කොහොමද අපිට ඇවිදිනකොට කකුල් දෙකට මොනවද දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද ඒක හුස්ම දැනුණාද, නැත්නම් උදරේ පිම්බීම හැකිලිම දැනුණාද, නැත්නම් ඉරියව්ව දැනුණාද, ඒවා කොහොමද වෙනස් වුනේ, ඒවා ඒ විදිහට තමන්ට දැනෙන ආකාරයෙන් සරලව ඒ උපදෙස් ඒ තමන්ගේ අත්දැකීම් ලියන්න. ඊට පස්සේ ඒ වාර්තා අපිට Google Forum එක හරි එහෙම නැත්නම් ඊමේල් එක හරහා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හැම ඉරිදා දවසකම මේ වෙලාවට මේ වැඩසටහන පවත්වනවා. එතකොට ඔබ විසින් වාර්තා ඉදිරිපත් කරත් නැතත් වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි මම දන්නවා මෙතන සම්බන්ධ වෙන පිරිස වගේම සතිමත් මන සහ පරයන්ක යෙදෙන පිරිසක් ඉන්නවා වාර්තා ඉදිරිපත් කරන්නේ නැති. මම ඒ අයටත් බොහොම ආදරෙන් මතක් කරනවා වාර්තා ඉදිරිපත් කිරීමෙත් ලොකු වැදගත්කමක් තියෙනවා. එකක් තමන් මේ මාර්ගයේ නිවැරදිව ගමන් කරනවාද, කොහේ හරි වැරද්දක් තියෙනවද කියලා ස්වාමීන් වහන්සේට පුළුවන් ඒක වැරද්ද නිවැරදි කරන්න. දෙවනි කාරණේ තමයි අපි වැඩසටහන සම්බන්ධ වෙන අනිත් පිරිසටත් ඔබගේ වාර්තාවෙන් ආලෝකයක් එහෙම නැත්නම් උපදෙසක් ලැබෙන්න පුළුවන්, ඒගොල්ලන් දිරිමත් කිරීමක් වෙන්න පුළුවන්. ඒක නිසා තමන් සතිමත් ඉඳ ගන්න ආකාරය, සතිමත් ඇල්දින ආකාරයෙන් තමන්ට ලැබෙන අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න කියලාත් මතක් කරන. ඒ වගේම හැම දිනාටම ඉරිදා දවසේ මේ වැඩසටහන මේ විදියට හැම සතිපතා අපි වැඩසටහන පවත්වන සම්බන්ධ වෙන්න කියලාත් මතක් කරන ගමන් මම ස්ක්‍රීන් ෂෙයාර් එක නවත්තනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අපේ ධම්මසාගර ස්වාමීන් වහන්ස අද වැඩසටහන සම්බන්ධ වෙනවාද?
ඔව්, ඒ ස්වාමීන් වහන්සේට අපි කියමු කරන්න කියලා ඉන්නවද?
මෙහෙන් සම්බන්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස, මං අහන්නේ මේ ඔතන වැඩ ඉන්නවද කියලායි මං.
නැහැ, මෙතන නම් නැහැ තාම.
එහෙමනම් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේටම තමයි ඉදිරි ටිකටත් කරගෙන යන්න වෙන්නේ. ඔබ වහන්සේට ආරාධනා කරනවා අද ප්‍රශ්න විචාරක වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. ඊට කලින් මට පොඩි සමාවිල්ලීමක් කරන්න තියෙනවා ඔබ වහන්සේකින් ස්වාමීන් වහන්ස. ගිය සතිය ඇත්තම මම සද්ද නැතුව කතා නොකර ඉන්න උත්සාහ කළා. මොකද මං දැනගත්ත මට ගිය සතිය තිබ්බේ වැඩසටහන කරන වෙලාවේ පොඩි පදුට්ට මනසක් තියෙන කියලා මම දැනගෙන, මට ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ පදුට්ට මනස දිනාට කතා කරන්න එපා කටපියාගෙන ඉන්න කියලා. ඒ නිසා මම කටපියාගෙන ඉන්න උත්සාහ කළා සෑහෙන්න. මට ඔබ වහන්සේ මාව ඇදලා ඇදලා ප්‍රශ්න කියන්න කියලා අදහස් දාපු නිසා මන්ට කතා කරන්න සිද්ධ වුණා. ඒක එහෙම හිතියේ නැත්තම් ඒක සුදුසු නෑ කියලා මට හිතෙච්ච නිසා මම කතා කරා. ඉන්නේ සතිය මම කතා කරපු විදිහේ සාමාන්‍යයෙන් මම ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේට කතා කරන විදිහට වඩා වෙනස් කියලා මට හිතෙනවා රෙකෝඩින් එක අහනකොට. ඒ නිසා මම කතා කරපු විදිහ යම් වැරද්දක් අඩුපාඩුවක් ඔබ වහන්සේ කිත්තරි දීමක් වුණා නම් මම ඒකට පාද නමස්කාරයෙන් සමාව ඉල්ලනවා. හොඳ වෙලාවට පොයි නිසා අපේ අම්මා හිටියනේ. අපේ අම්මා හිටියා නම් මට ඔක්කොටම කලින් අපේ අම්මගේ බැන් මහන් හම්බ වෙනවා. ඔබ වහන්සේගේ නම් අම්මා හිටියා, අම්මා නම් ඒ අම්මා නම් මට බයින් නැති නිසා උලක් නැති. ඒක නිසා ඒනකොට මගේ හිතට හරි නැහැ. මම සුදුසු නැති විදිහට කතා කරා නම් ඔබ වහන්සේ කිත්තරි දුනා. ඒ සම්බන්ධයෙන් මම පාද නමස්කාරයෙන් ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. අද ප්‍රශ්න උත්තර වැඩසටහන සඳහා බන්දුල මාමට මම ආරාධනා කරනවා අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
හරි ස්වාමීනි.
ලැබිලා තියෙන අවවාදේ හොඳයි කොහොම හරි. පදුට්ට මනස දින වෙලාවට හද නැතු ඉන්න කියන එක. ඒක වටින කතාවක්. ඒක නිකන් ඔය කොහෙ හරි මේ වටිනා උපදේශක්. ඉතින් ඒක හොඳයි. ටිකක් තරහා නිවුණට පස්සේ කතා බහ කරන්න. මට නම් මතක නැහැ අපි මේ සභාවේ ඉන්න කට්ටියෙන් අහමු එහෙම එකක් වුණාද කියලා ඇත්තටම. මේ බන්දුල මාමා තමයි සාක්ෂි දෙන්න වෙන්නේ. බන්දුල
මාමා සමාව තමයි කරනවා. මේ පොඩ්ඩක් මොකක් හරි එකක් කතා වුණා කියලා මතකයි. නමුත් හරියටම
ඒනේ අප්පා මේ ආකේ අනේවා අපව ගෙනහලා දානවනේ. මේ මතකක් නැති ඒවා එක්කෝ එන රෙකෝඩින් එක ප්ලේ කරලා කියන්න ඕනේ මෙන්න මේ අවස්ථාවේ මම මේ විදිහට පදුත්ත මනසින් මේ විදිහේ ප්‍රකාශයක් කරා. මෙතන මේ අලුතෙන් කෙනෙක් ඉන්නවනේ සම්පූර්ණ නිකන් කන්ෆියුස් වෙනවා මේ වැඩේ හින්දා.
ඔබ වහන්සේගේ හිතට අවුලක් නැත්නම් අවුලක් නෑ සයන්ස්. එනවාට ඒක පිළිසිඳ කරගන්න එක මගේ ගමනට හොඳ නිසා මම එහෙම කරන්නේ.
හොඳයි. එහෙනම් බන්දුල මාමට අපි chance එක දෙමු බලන්න.
එහෙමයි තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින ප්‍රශ්නෝත්තර සාකච්ඡා වාරයට එක ප්‍රශ්නයක් ලැබිලා තිනවා. එම වார்த்தාව කියවීමට ඔබ වහන්සේකින් අවසර.
හොඳයි. සූගාල එකක් තියෙනවනේ.
ඔව් එහෙමයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. within bracket නවවන වார்த்தාව. එදිනදා කටයුතු වලදී සතුටුමත් බව පුහුණු කිරීම. ඉඳ ගන්නා විට සතිය පුහුණු කරද්දී ඉඳගෙන ඉරියව්ව බද්ධ පර්යන්කේම යොදා ගන්නවා. කයට අතිරේක පහසුකම් සැපීමක් නැහැ. ආසනයත් කයම තමයි. ඒ නිසා කයේ වේදනා හුස්මට වඩා හරිම සමීපයි. මුලින්ම හුස්මට තමයි පැටලෙන්නේ. ඒත් ඉක්මනින් ඒ සනීපේ නැති වෙලා කය රිදීම් ගොඩක් විදිහට ප්‍රකට වෙලා එනවා. පිළිවෙක් දත් විලිසන් එනවා වගේ. ඇස්සරන් හිටියත් සතිය වේදනාව අතහරින ලෑස්ති නැහැ. ඒ තරම් අමාරුයි. කොහොම වචන කරන්නද? හැබැයි පර්යන්කේ කඩන් නැගිටින්න හිතෙන්නේ නැහැ. ඒක පුදුම ජවයක්. රිදීම් කියලා එන වේදනා දිහා බලාගෙන ඉන්න පුළුවන්. හිතේ කිසිම දුකක් සතුටක් තරහවක් වගේ මුකුත් නැති හිස්සුන බැලීමක් කිව්වොත් හරි. වචන කරන්න අමාරුයි. හැම වේදනාවක්ම එන්නේ ඉන්න නෙමෙයි දිය වෙලා වගේ නැති වෙනවා. ඒකට යන කාලය එක්ක බාර ගන්නවද නැද්ද කියන තැන තමයි විවේකයේ හරි වේස හරි තියෙන්නේ. වේදනාව දරුණු වෙලා එද්දිත් බලන් හිටියා. මැරෙයි වගේ දැනෙන උනාට එහෙම නැහැ. වේදනාව දරුණු වෙද්දිත් හිත ඕන් නැති කතා කියලා කලබලයක් හදන්න බලනවා. ඒකත් අහන්ම බලන් ඉඳද්දි හිත වැඩිය දඟලන්නේ නැහැ. මේ අත්දැකීම් එක්ක එදිනදා ජීවිතයට එද්දී ලොකු වෙනස්කම් ටිකක් වෙලා කියලා දැක්කා. දවස් දෙකක් හිස කැක්කුමක් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් වුණා. කැම්පස් යන්න තිබ්බ දවසක් පාඩම් කරන්න තිබ්බා. වෙනදාට ඔළුව කැක්කුම ආවම ගෙදර එක විකාරයක්. ඔළුව අල්ලන් අඬනවා පැන්ඩෝල් බිව්වා වුණා. මේ පාර මොකුත් කළේ නැහැ. වැඩ නැවැත්විත් නැහැ. බස්වල යන ප්‍රමාණය අඩු කරලා සක්මන් අරන් පයින් ගියා. කැක්කුම එක දිගටම නැහැ. තියෙනවා ආයේ යට එනවා. දෙපාරක් වමන යන්න වගේ ආවා. එහෙම දැනෙද්දිත් හුස්ම බැලුවා. ඒක යට ගියා. ලොකු පොරයක් තිබ්බා. හිතේ හිස් බැල්මක් තිබ්බේ. කායකවත් කේන්තින් පැටලෙන්න ඕනෑ වුණේ නැහැ. ඔළුව ඇතුලේ පැලෙන්න වගේ හිත වෙන ගති තිබ්බා. ඒත් එළියෙන් කට හිනා වෙනවා යාළුවෝ එක්ක. වෙලාවකට කතා කරනවා. දේශනාවලට අහුකම් දෙද්දි වේදනාවයි ඇහෙන ඒවයි වලට මාරුවෙන් මාරුවට සතිමත් වුණා. තුන්වෙනි දවසේ උදේ ඇහැරෙද්දී පුදුම ප්‍රබෝධයක් තිබ්බා. මං අතපය ඔළුව අතගාලත් බැලුවා. අර හිස කැක්කුම් නැහැ. ඇඟපතත් ඇඟේ පණ ගැන්වුණු ගතියක් තිබ්බා. ලොකු සතුටක් ආවා. ඇඟ හිරවෙටලා ගියා කියන දෙයින් ඒක තේරුම් ගියේ. ඒත් කලින් සතුටු වලදී වගේ දැඟලිල්ලක් ආවේ නැහැ. වේදනාව හරහා යන්න පුළුවන් කියලා තේරුම් ගත්තා. තෙරුවන් සරණයි.
වර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇත්තටම මේ වර්තාව නම් අහන්න සතුටුයි. මොකද හේතුව මේ නවවෙනි වර්තාව කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ විදිහේ දෙයක්, මේ විදිහේ විභවයක් අපි කවුරු කවුරු ගාවත් තියෙනවා. දැන් නවයෙන් කොහමද හොම දෙයක් ලං කරගන්නේ කියලා කෙනෙක් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නත් පුළුවනි. නමුත් අපි දන්නේ නැහැ අපි ගාව තියෙන පොටෙන්ෂියල් එක කොයි වගේද කියලා. ඉතින් කරලාම තමයි බලන්න ඕනේ. කරලම තමයි බලන්න ඕනේ. නිකන් අර ස්විප් එකක් හූරනවා වගේ කේස් එකක් මෙතන තියෙන්නේ. හූරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා අයින අවුරුදු 7ක් හූරන්. 7ක් හොය 7ේ කතා වෙන්නේ අර 7 වෙනි අවුරුද්දේනේ බුද්ධත්වයේ සාක්ෂාත් කරේ. අන 6ක් කට්ට කෑවා 7ේදී තමයි වැඩේ යන්තම් අහවරු වුණේ. අන්න ඒ වගේ කියනවා අවුරුදු 7ක් හූරන්. හැබැයි 7ෙන් නෙමෙයි 6ෙනුත් වෙන්න පුළුවන්. 6ක් නෙමෙයි 5ෙනුත් වෙන්න පුළුවන්. 1ෙනුත් වෙන්න පුළුවන්. අන්තිමට කියනවා මාස 12ක්. හරි. මාස 12 නේ මාස 3 වෙනින් වෙන්නත් පුළුවන් මාසෙන් වෙන්නත් පුළුවන් සතියෙන් වෙන්නත් පුළුවන් කියලා අන්තිමට සතියට ගෙනහල්ලා බස්සනවා. සතිය කියන වචනේ සතිය සඳුදාංගහරුවත් සතිය දවස් 7යි. හැබැයි එතන නැතුණාට වෙන තැනක කියන උදේ පටන් ගන්නකොට හවස වෙනකොට කෙලවර වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ අපි මොන වගේ විභවයක් සහිතද කියලා. ස්විප් එක හුරලා බලන්න ඕනේ. එච්චරයි අපි ආරාධනා කරන්නේ. එතකොට කියන සැනසිලි තෑග්ගක්. තව ටිකට් එකක් ගන්න පුළුවන්. ඊට ඇරෙන්න වෙන මොකුත් කරන්න බෑ. ආ කමන්නේ. තව කෙනෙක් කියන දිනුමක් නැහැ. ආ තව කෙනෙක් කියන ලක්ෂයක විතර දිනුමක් තියුණා. අප්පට සිරි මෙන්න බලනකොට ප්‍රථම තෑග්ග ඇදලා තියෙන්නත් පුළුවන්. කියන්න බෑනේ. කියන්න බෑ ඌරලා බලන්න කියලා විතරයි කියන්නේ. ඇතුලේ මොනවා තියෙනවද කියලා දන්නේ නැත. ඒක වෙනස් කරන්නත් බැරිය. ඒක ලියවිලා ඉවරයි. නමුත් ඌරන්නේ නැත්තම් හොඳ ස්විප් එකක් තියාගෙන ඌරන්නේ නැතුව ඉන්දියට වැඩක් නැහැනේ. මේකට වැඩකුත් නැහැ වඩ පිටාවට වැඩකුත් නැහැ. අන්න එහෙනම් අන්න ඒ විදිහේ උරගෑමක් හීරලා බැලීමක් තමයි ඔය කරන්නේ. වැළුවාම තේරෙනවා වැඩි වෙලා යන්නේ දඹරත් තරම්. මෙන්න බලන්න ඇතුළත මේ ඉඳලා තියෙන්නේ මේ මලකඩ තට්ටුව. වඩ පිටාවේ මලකඩ කට්ටයක් තමයි මේ තිබිලා තියෙන්නේ, දැවටිලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ දඹර අතරණක් ආවරණය වෙලා තියෙන්නේ. අන්නේ විභවය හඳුනගන්න කියන ආරාධනාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අත්දැකීම් එක්තරා විදියක අර අර දාලා තියෙන උපමාව හරි. ඔය මහ රිලවා සාමාන්‍යයෙන් දත් විලිස්සගෙන ඈත තියා දුවගෙන එනවා. ඒ එන්නේ ආයි නිකන් සිංහයා වගේ පුඹ ගත්තාම බිම දිගේ දුවගෙන එනවා. සාමාන්‍ය මහා සද්දන්ත පුරුෂයාත් වැටෙන්නේ කොහොමද කකුල් දෙක පන නැතුව. ඒ පමණකට බියකරු දර්ශනයක්. සාමාන්‍යයෙන් අර බලහෙක් පයින්න වගේ පුඹගෙන දුවගෙන එන්නේ අන්න මේ ඇඟට. ඉතින් ආපු දවසට ආයි ආයි ඌ නවතින්නෙත් නැහැ. කෙලිම පැනලම තමයි නතර කරන්නේ. තාම එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම අවස්ථාවක් ගැලපුණේ නැහැ. ඉතින් එන්නේ වගේ මේ ස්වභාවයක් මේ අපි තුලින් නැగిලා එන මේ වෙහෙස පීඩාව. ඒතට ඒක හරීම නිකන් මොකද්ද කියන්නේ අර අර බීතිකාවක් දනවනවා. බොහෝ කෙනෙක් ආයි බලන්න ඉතින්නේ නැහැ දුවනවා ඔක්කොම පැක් කරගෙන. නෑ අන්න ටිකක් ටිකක් මුහුණ දීලා බැලුවොත් ඔන්න ඒ වගේ ඕක විනිවිද යන්න පුළුවන්. රිලවත් සැලෙන්නේ නැතුව ඉඳියොත් ළඟට ඇවිල්ලා හැරිලා යනවා. අපි කලන්ද දාලා වැටෙනවා දූ දැන ගන්නවා හරි වැඩේ. අස්පර් තමයි. හැරිලා දිව්වා දූ දැන ගන්නවා. නෑ සමහර විට සැලෙන්නේ නැතුව ඉඳියොත් අන්න ඌත් ඇවිල්ලා නතර වෙනවා. නතර වෙන්නේ මොකද? අන්න මේක ගණන් ගන්න නෑ. මේක බය වෙන්නේ නෑ මොනව කරයිද දන්නේ නෑ. ඌට තමයි බීතිකා වෙන්නේ. අන්න මහා වේදනාවක් මහා වෙහෙසක් ඔළුව කැක්කුම් අන්න ගොරෝගන දත් පිලිස්සගෙන එනවා. ඒ විවිධ අවදි තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට මේ භාවනාව වැරදුනයි මේක නිසා තමයි ඔළුව කැක්කුම් ආයේ. එහෙම එකක් නැහැ. ඔය ගොඩාක් වෙලාවට ඔන්න ඒ කරන්නේ ඔය වගේ දේවල් තමයි. ඔය වගේ කට්ටිය ඉන්නවනේ බේතෙන් මේ අපින කට්ටිය ඉන්නවා. අනේ මන් දන්නේ මම නම් දැකලා තියෙනවා. දවසට පැන්ඩෝල් එකක් විතර ගහලා තමයි ජීවිතේ ගෙවා ගන්න කොහොම හරි කරලා. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. මේ ඒ බේතෙන් යැපෙන්. බේතෙන් යැපෙන්නේ. ඉතින් එහෙම හරියන්නේ නැහනේ. මේ ජීවිතේට ටිකෙන් ටික මුහුණ දෙන්න ඕනේ. මුහුණ දෙනකොට අමාරුයි. එක්තරා විදිහක මේ විසහරණ සලකුණු එන්නේ. ඩීටොක්සින් කියන්නේ ඩීටොක්සින් සිම්ටම්ස් තමයි ඔය එන්නේ. විසහරණ සලකුණු එන්නේ. දාඩිය දානවා, ඇඟ හීතල කරනවා, රත් කරනවා, ඇඟ ඇතුලෙන් වේදනාව දෙනවා, ඔලු කැක්කුම් එනවා. මේ ඔක්කොම අන්න මේ සුව සේවාවක දේවල්. ඔක කරේ නැත්තම්, ඔකට මුහුණ දුන්නේ නැත්තම් අන්න කැන්සර් එකක් වගේ වෙන තෑග්ගක් විදිහට හම්බෙන්න පුළුවන් පස්සේ දවසක. අපි මේකෙන් අදහස් කරන්නේ මේ එනම් අමෘතය දෙනවා කියලා. නෑ, ඔය මරණයට සූදානම් වීමක්. මෘතය හරහා අමෘතයට යනවා. මැරෙන්න කලින්ම වැඩි ආවර කළා මැරෙන්න එකෙක් නැහැ. ලාභයිනේ. මොකක් හරි පදනමක් මමත්වයක් කේන්ද්‍රයක් තියෙනවා නම් තමයි මරණයක් පැනවිලා ඉන්නේ. මේ විදිහේ පද්ධතියක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මරණයක් මාරේක් මැරීමක් පැනවෙනවා. එහෙම දෙයක් නැත්නම් අදාල් නැහැ. එතකොට කලින් මරණයට සූදානම් වෙලා. කලින් මරණයට සූදානම් වෙලා අන්න එතකොට මරණ දවසට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මරණ දවසට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔය තමයි මැරෙන්නේ. අන්න ওই ටික ටික මැරෙනවා තමයි. ඈ මේ ජීවත් වෙමින් ඉන්නවා කියලා වගේම අපි මැරෙමින් ඉන්නවා කියලත් අපිට කියන්න පුළුවන්. කාට කාටත් එන දෙයක්. කාටවත් මගහැරලා යන්න පුළුවන් ඉරණමක් නෙමෙයි. අන්න ඒකට සූදානම් වෙනවා. කලින් සූදානම් වෙනවා. ටිකෙන් ටික මරණය අත්විඳිනවා. අන්න ওই මරණය තමයි මරණින් කොටසක් තමයි අත්විඳලා තියෙන්නේ. අන්න තේරෙනවා ගියාට පස්සේ එච්චරම දෙයක් නැහැ. කලන්ත දාලා ඇදම් වැටෙන්නේ විලාප තියන්න දෙයක් නැහැ. පැනඩෝල් ගහන්න දෙයක් නැහැ. යැපිලා ඉන්න පුළුවන්. අනේ ඉත ඇතුලේ නම් අමාරුයි. අනේ ඉතින් ඒ වුණාට හිනා වෙලා ඉන්නවා අප්පා. මොකද ඔය 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 බෙල්ලෙඩේ කියලා වෙන එකෙක් ගෑව්වයි කියලා උගේ ජීවිතේ අඳුර වෙන එක නෙවෙන්නේ. මේ ගොඩ දෙනෙක් ගන්ධස්සාරේ ගගා ගගා යනවා. පොඩ්ඩක් ගන්ධස්සාරේ ලාට පොඩ්ඩක් පැත්තකට වෙලා මේ රී ගත්තනම් ගා ගන්න නැතුව ඉන්න පුළුවන් ද කියන උපදේශේ වටින උපදේශයක්. නමුත් එහෙම කරන්න බෑනේ. කොහේ හරි ගිහිල්ලා ගානවා. ගාලා නමමත් ගාගෙන නාගෙන මගම රිරි පාග පාග ගාගෙන ගාගෙන නාගෙන නාගෙන තමයි ඉතින් යන්නේ. ඒක තමයි ක්‍රමේ. නෑ පොඩ්ඩක් නිකන් ගාලා වැඩක් නෑ, නාලා වැඩක් නෑ. මේ අසුචි අසුචියමයි. සද්ද නැතුව ඉඳියාම ලාබයි අප්පා. දකින්න මිනිස්සයටත් ප්‍රසන්නයි. නැත්නම් ඔය මූණ දැක්කහම ජීවිතේ පා වෙනවනේ. ඒකනේ සාමාන්‍ය තියෙන්නේ. ඒක සාමාන්‍ය තියෙන්නේ. සමහරවගේ මූණ දැක්කහම දවසේ පා වෙනවා. අයියෝ මොන මගුලක්ද මේ කියලා. නෑ හිනා වෙලා ඉඳියාම අනේ වට පිටාවටත් ලාබයි. අර කෙන්දිරියටත් එච්චර යට වෙන දෙයක් නෑ. අර අන්දරේ මලා වගේ මැරෙන්න කියන එක තමයි මම නම් කියන්නේ. ලාබයි අප්පා දැක්කත් හිනා යනවනේ. ඈ දුක පීඩාව තියෙන්නේ නැති, මරණ අමාරු තියෙන්නේ නැති. ඒ වුණාට ඌ ඒක අමතක කරලා අන්න මැරුණත් හිනා වෙන ගානට ඉන්න ඕනේ කියලා අන්දරේ මලා වගේ. ඒ ෆිලොසොෆි එක නම් මට හොඳටම තේරෙනවා. ඒක වටිනා ෆිලොසොෆි එකක්. හොම්බෙන් ගිය වෙලාවලත් අනේ ඉතින් හිනා වෙලා ඉඳලා තියෙනවා. ඒකම ලාබයි. මොකද ඉතින් අඬලා වැළපිලව කට්ටිට කියලා වැඩක් තියනවද නැහැ. දැන්ටත් හිතා ගන්න බෑ මේ මොකට හිනා වෙනවද කියලා. මුනිකන් මොකටද මේ හිනා වෙන්නේ කියලා අල්ලන්න බැරි කේස් එකක් තියෙනවා. ලොකු සයින්නාසෙත් පවගේ දවසක බලනවා මේක මොකට හිනා වෙනවද දන්නේ නැහැ. හොඳට හිනා වෙනවද නරක හිනා වෙනවද දන්නේ නැහැ. හොයන්න බෑලු. ඉතින් හොඳයි හොයන්න බැරි එක හොඳයි. දැන හඳුනගත්ත දවසට ඉවරයි දාට. හොයන්න බැරි විදියටම ඉන්න පුළුවන් නම් ලොකු දියුණුවක්. ලොකු දියුණුවක්. සාගර සයින්නාසෙට ඔබ තේරෙනවා. රාමඳුරේ අපි දෙන්නටම වයින්නේ ඔය කතාව කියලා තමයි. මුන් දෙන්නව අල්ලන්න බෑ. මුන් අහුවෙන්නේ ඉන්නේ නෑ. එක බෝට්ටුවේනේ. එක බෝට්ටුවේ ක්‍රමේ තමයි ඔක තියෙන්නේ. එක ඒ බෝට්ටුවේ ඒ විදිහට තමයි යාන්ත්‍රා කරන්නේ. ඉතින් ලාබයි. නැත්තම් බෑ මෙහෙල්ල ඉන්න බෑ. ඔක විනිවිද දැක්කනේ. ආ විනිශ්චය වුණා. ඊට පස්සේ අර මනුස්සයා වෙනස් වුණාද වෙනස් වෙන්නේ නෑ. නෑ පොඩ්ඩක් ඉන්න ඕනේ පොඩ්ඩක් නේ. නොදැනෙන පත්තක් තියෙන. හොයන්න බෑ. අල්ලන්න බෑ. අහුවෙන්නේ නෑ. ඒක ලාබයි. ඉතින් ඒ hina වෙලා ඉන්නවා මොකද්ද කියලා හොයන්න බෑ. අනේ බලනකොට මේ මරණාසන්න විඳලා තියෙන්නේ. මූවකෝ අදත් ඇවිල්ලා hina වෙලා ගියානේ මරණාසන්න විඳි. කමන්නේ කරන් දැනේ මැරිලා දැන්. ආ මැරිලා තියෙන hina වෙලා අන්දරේ මලා වගේ. ලාබයි. ලාබයි. මොකද ඔය කෙන්දිරිය ගෑවා කියලා ඔය ඇඬීම ඇඬුවා කියලා වැඩක් නැහැ. මේ ලෝකෙට දනවන්න දෙයක් නැහැ. ඕවා තියන ඇති වෙන තියනවා. අනේ ඒ ගැට බලන්න ටිකෙන් ටික ගොඩ නැගිලා එන හැටි. දැන් තේරෙන ඔලුව කැක්කමකට මෙච්චර නැහින දෙයක් නැහැ. මේ විදිහේ අපහසුතාවයක් ආවට මැරෙන්න තරම් වෙන්නේ නැහැ. ඕක තමයි මේ ක්‍රමේ. ශක්තිය ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු වෙලා එනවා. දියුණු වෙලා එන එන අන තේරෙනවා මේ 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 මරණයට සූදානම් වීමක්. මැරෙන්න කලින්ම දැන් හොඳම ජෝක් එක තමයි කට්ටියකින් ඇහුවාම කොයි විදිහටද මැරෙන්න කැමති. කට්ටියගේ බොහොම මොකක්ද ඒකට කියන්නේ පොපියුලර් චොයිස් එක තමයි නින්දෙන්. නින්දෙන් මරණයටපත් වෙන. තව කට්ටිය කියනවා ෂණිකව මිනිත්තු කීපයක් ඇතුළත. නමුත් එහෙම නෙමෙයි මොකද්ද තොරතුරු අනුව මල කට්ටිය ගැන ඔයාලා බැලුවා එහෙම නෙමෙයි 183ක් ආ මැරිලා තියෙන්නේ ඇඟ තුලින් හටගත්ත යම්කිසි රෝගාබාධයක් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙලා තමුන්ගේ යම්කිසි ජීවන රටාවක් කැමති දේවල් ටිකක් තියෙනවාද ඒ ටික ඔක්කොම ක්‍රමානුකූලව පැහැර ගන්නවා. ක්‍රමානුකූලව පැහැර අරගෙන දවස් 10කට නොඅඩු කාලයක් ඉස්පිරිතාලවල තමයි ඒ 83න් 60ක්. ඉතින් ඒ වගේ ලෝකෙක අපි කියනවා මේ ෂණිකව මරන්න පුළුවන් නම් මරුලු. එහෙම වෙන්නේ නැහැ. එහෙම මරණ නැහැ. තව 107ක් තියෙනවා ඇක්සිඩන්ට්ස්. ඊට පස්සේ සත්තු කාලා. සත්තු කාලා කියන්නේ කොටි අනුමුණුන් මෝරු උන් කාලා වෙන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් වෙන සතෙක් මිනිස්සෙක් ඇවිල්ලා මරලා. ඈ 107යි. মানে 83යි 7යි එතනම 90ක්. ඉතින් ඉතුරු 10 තියෙන්න පුළුවන් වෙන වෙන ඔප්ෂන්ස්. ඉතින් බලන්න මොන වගේ එකක්ද හම්බ වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ. ඩේටා බොරු කියන්නේ නැහැ සාමාන්‍ය මොන බොරු කිව්වත්. අනේ එතකොට මේ වගේ පොසිබිලිටියක් තියෙනවා. අහනම් කොහොමද ඒකට කලින්ම මේ මුහුණ දෙන්නේ? කලින් මැරිලා ඉඳියා නම් ලාබයි. එතකොට ආයි මරණයට බය වෙන දෙයක් නැහැ. එක්තරා විදිහක මරණයට සූදානම් කිරීමක්. මෘතය හරහා ආමෘතයට යනවා. ඒක තමයි මේ ප්‍රතිපදාව. ඉතින් ඒක අමාරුයි, වෙහෙසයි. අර මොකද්ද අපි හිතමු දැන් අපිට මෙහෙම වෙහෙසක් ආවා නම් අඟුලිමාල හාමුදුරන්ට කොහොම වෙහෙසක් එන්නේ නැද්ද? ඈ කෙඳිරි ගාගෙන ලේ පෙරාගෙන පාත්‍ර පොඩි කරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඉවසන්න. ඉවසන්න මොකද හේතුව පායකට ගියොත් නිරයට ගියොත් කල්ප ගණනක්වත් ගෙවල ඉවර කරන්න බැරි කර්ම. අන්න මේ ජීවිතේ ගෙවල අහවර කරනවා. වෙහෙසයි, අමාරුයි. නමුත් අන්න හරහා ගියාම පහසුවක්, සැනසීමක් ටිකෙන් ටික මතුවෙලා එනවා. අන්න ඒ විදිහේ දෙයක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. ඒ විදිහේ ශක්තියක් තමයි ගොනු කරන්නේ. ඉතින් නාමෙනි වාර්තා විදිහට එහෙම දෙයක් අහන්න ලැබුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ලොකු ජයග්‍රහණයක්. දැන් අනිත් දවසේ ඊට වැඩිය දක්ෂව මුහුණ දෙන්න පුළුවන් නේ. අනිත් දවසේ ඊට වැඩිය විශ්වාසයෙන් මුහුණ දෙන්න පුළුවන්. එදා මම මුහුණ දුන්නා. මේ මට තේරුණා වැඩේ. අන නැවත නැවත මෙහෙණ දෙනවා. ආපහු එයි ඔය ඔලු කැක්කම. ආපහු එයි ඔය අමාරු ටික. ආපහු එයි ඔය ඔලු පුපුරන්න වගේ වෙහෙස. ඕක ටික ඔක්කොම එනවා. ඔය විසහරණ මේ ලක්ෂණ ඔය තියෙන්නේ. ඩීටොක්සින් සිම්ටම්ස් තියෙන්නේ. මේ ඇඟ ඇතුලේ කොච්චරනම් විස ගැබ් වෙලා තියෙනවද? කැන්සර් එකක් විදියට පිට දාන්න තියෙන එකක් වෙන්න පුළුවන්. අර විදියට 183කට එන්නේ වගේ ඒවා තමයි. කැන්සර්, ඔය ෂුගර් අනම්මනම් මේ ඇඟ ඇතුලෙන්ම හටගත්ත රෝගාබාධ ක්‍රමානුකූලව වර්ධනය වෙලා තමුන්ගේ ජීවිතේම පැහැර ගන්නවා. ක්‍රමානුකූල වෙන්නේ. සලෝ එකේ තමයි වැඩේ වෙන්නේ. ආයි නිකන් දැන්ට මේ සෙල් එක හැදිලා ඇති. දැන්ටම ඇතුලේ වැඩ පටන් අරන් ඒගොල්ලෝ හොගාලා වැඩ. එතකොට මැරෙමින් තමයි මේ පවතින්නේ. ජීවත් වෙමින් තමයි මේ පවතින්නේ. අර බොහොම අමාරුවෙන් ඇදගත්ත හුස්ම, අර චෑස් ගාගෙන අදින හුස්ම අන්න හොස් ගාලා පිට වෙලා යනවා. ඔය අතරමැද තව හුස්ම කීයක් ගණනනවාද කියන වෙනස විතරයි තියෙන්නේ. ගැරන්ටි අපිට නැහැ. අර පළවෙනි හුස්ම, අන්තිම හුස්ම ඔය දෙක අහලා පුරුදු දේවල්නේ. අර චෑස් ගාලා බොහොම අමාරුවෙන් ඇතුළට ඇදගත්ත හුස්ම හොස් ගාලා පිට වෙලා යනවා මරණ මොහොතේදී. ඔය දෙක අතර යම් යම් ගණනක් තියෙනවා. ඒ ගණන මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ජීවිතයක් අන්න කලින්ම මැරෙන්න සූදානම් වෙලා ඉඳියොත් ලාභයි. ඔය තියෙන්නේ මරණයට සූදානම. ටිකෙන් ටික ක්‍රමානුකූලව මරණයට සූදානම් වෙනවා. අන්න ක්‍රමානුකූලව මැරෙන දවසට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එදාට අන්දරේ මලා වගේ මැරෙන්න පුළුවන් දෙයක් නැහැ. මොකක්ද අවුල? මොකද්ද මේකේ අයි තව මැරෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මෘත්‍යය හරහා අමෘතයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. ඉතින් ඔය කරන විදිය හොඳයි. දිගට දිගට ওই විදියට එදෙන්නේ. එතකොට තව තව ওই විදියේ උදාන වාක්‍ය කියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් අර උදාන වාක්‍ය කියලා හදලා තියෙන්නේ නැත්නම් අර මොනවද තියෙන්නේ? තේරවග්ග පාලි කියලා. තේරි ගාථා කියලා තියෙන්නේ. අන්න ඒවා තියෙනවා. ඔය වගේ උදාන වාක්‍ය තමයි තියෙන්නේ. ඔළුව පුපුරන්න වගේ කැක්කුමක් ආවා. මම කොහොම හරි දරාගෙන ඉඳියා. මෙන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට මට පීඩාව. අන්තිමට කොහොම හරි මේක නැති වෙලා ගියා. මේ ධර්මයක යහපත බලව කියලා කියනවා. අන්න උදාන වාක්‍යයක් ලියන්න පුළුවන්. ඉතින් අපි කියමු ඒ සඳහා උනන්දු වෙන්න කියලා කියමු.
එහමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින්නේ වාර්තා ඉදිරිපත් කිරීම. වහන්සේට නමස්කාර කරනවා. දැන් ස්වාමීන් වහන්සේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ වැඩලා ඉන්නවද?
ඉන්නවා.
එහමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම ඉතාමත්ම ගෞරවයෙන් ධර්ම සභාවට පිළිගන්නවා. ස්වර්ණාස ලැබිලා තියෙන ප්‍රශ්න ප්‍රමණයි. දැන් රාජිකා අතක් ඔසවාගෙන සිටිනවා. මේ රාජිකාට
කතද්ද කඩුවද්ද
අවස්ථරයි ගෞණීය ස්වාමීන් වහන්සේ කඩුවක් වගේද පේන්නේ?
ආමානේ අතන්නේ පොඩේ ඉන්නේ. හරි
අවස්ථරයි ස්වාමීන් වහන්සේ. එහෙම විශේෂ ප්‍රශ්නයක් නෙවෙයි. අත්‍තරම් මට මේ අර කලින් වார்த்தාවට සමීප අත්දැකීමක් මටත් තිබුණ නිසා මට ඒ වෙලාවේදී ඒක මතක් වුණා. ඉතින් මම ඒක අදහස් විදිහට ඉදිරිපත් කරන්න හිතුවේ. දැන් මගෙත් අවුරුදු 5කට විතර කලින් වගේ තිබුණ හැම නිතර එන ඔළුවේ කැක්කුමක්. මම ඊට පස්සේ ඒකට මයිග්‍රේන් වලට බෙහෙත් එහෙමත් ගත්තා. ඒ වුණාට ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මම කොහොමත් ටිකක් ඔය පැනඩෝල් බොන එක ඒවා එක පොඩක් නතර කරලා වේදනාව දිහා බලන් ඉන්න උත්සාහ කරා. සමහර දවසට හරිම දරා ගන්න අමාරු තරමට හරිම අමාරු වේදනාව එනවා. නිකන් ඔළුව හිර කරනවා, අනිනවා වගේ. ඒ වුණාට මම කොහොම හරි මේ වේදනාව දිහා බලන් ඉන්න උත්සාහ කරා. සමහර ඒ කියන්නේ මට හොඳට මතකයි එහෙම ඉන්නකොට ෂණික මොහොතවල් තියෙන ටක්කාර නිකන් ඒක දිහා බලන් ඉන්නකොට එක පාටේ වේදනාව නිකන් නැති වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ මන් දැන මට ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. ඊපස්සේ ආයේ වේදනාවට එනවා. එහෙම මේ අර ඒක ඇතුලේ අර නිකන් ෂණික තැන් මන් දැක්කේ වේදනාවක් නැති. එහෙම එහෙම කාලයක් ගිහිල්ලා එක දවසක් මට එක පාටම නිකන් අර හොඳටම දැන් මේ ඔළුව පීඩා කරන වේදනාව ආස්සේ නිකන් ඇඟ හීතල වෙලා ඔක්කොම නිකන් හරිම සිසිලසක් දැනුණා මුළු ඇඟේම අර වේදනාව නිකන් එකපාරට පහ වෙලා ගිහින්. ඊට පස්සේ ඕක ක්‍රමිකව يعني ආයෙ කාලයක් ගියාට පස්සේ ආයෙ ඒ වේදනාව එනවා. ඒ විදිහට ඒ තරම් ප්‍රබලව නෙමෙයි. ඒත් තව කාලයක් තිබ්බා එහෙම එහෙම. දැන් ඇත්තටම මේ දවස්වල උනත් සමහරවිට මගේ ඔළුව රිදෙන එක ඇති තියෙනවා. හැබැයි මම يعني වේදනානාශක ගන්න නැතුව බලන් ඉන්න උත්සාහ කරනවා. ඒක දැන් සතියක් උනත් සමාදාසට හරි අමාරුයි වමන යන තරමට එනවා. ඒ ගියත් මම පුළුවන් තරම් يعني වෙන විශේෂ මට අවධානය දෙන්න ඕන දෙයක් වගේ නැත්නම් මම මේ වේදනානාශක ගන්න නැතුව බලන් ඉන්නවා. ඉතින් එතකොට අර ඒ වේදනාවේ තුල පවා වෙනස හොඳට පැහැදිලිව පේනවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඒක වැඩි වෙන විදිය, අඩු වෙන විදිය, නැති වෙන විදිය. එතකොට දැන් වේදනාව නැති වෙලාවක මම හිතනවා දැන් අර ග්ලෑඩ් ගේම් එක දාලා අපි කුසල හම්බු මතක් කරා වගේ අද මේ වෙලාවේ මේ වේදනාව නෑ කියලා හිතන තරමට පවා එහෙම ඒ අත්දැකීමක් මටත් තියෙන නිසා මම හිතුවා ඒක පොඩ්ඩක් ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට ඉදිරිපත් කරන්න ඕනේ. බොහොම
ඔව් ඒක තමයි මම හිතන්නේ සෑහෙන කරුණු ටිකක් කුසල හමුතුරුත් කිව්වා මේ. ඉතින් අර පොඩ්ඩක් එකතු කරනවා නම් ඔය වේදනාව කියන එක කායනුපස්සනාව ඉවර වෙද්දි කොහොමටත් වේදනානුපස්සනාවට වැටෙනවා. ඉතින් වේදනානුපස්සනාව මග ඇරලා චිත්තානුපස්සනාවට යනවයි කියන්නේ කවදාවත් ලෙඩක් දරා ගන්න බෑ. ඒ ගොඩක් හම්බෙලා තියෙනවා චිත්තානුපස්සනාව කරන අය, එයාලට ඔළුව ගැක්කුමක් දරා ගන්න බෑ, බඩේ අමාරුවක් දරා ගන්න බෑ, මේ උණක් වේදනා මේ අසනීපයක් දරා ගන්න බෑ, දුවනවා ස්පිරිතාලෙට. ඉතින් මේ ඒ මේ වේදනානුපස්සනාවේ අඩුව. ඉතින් වේදනානුපස්සනාව ඒ දරා ගැනීම නැතුව මේ ඒ වෙලාවේ චිත්තානුපස්සනාවක් කරන්නත් බෑ. මොකද තමන්ගේ සිතුවිලි ටික හොයන්න බෑ. මොකද මේ වේදනාව හැම සියුම් සියුම් වේදනාවක් අස්සෙම බයක් තියෙනවා අපිට. බයක් තියෙනවා. ඒ බය තමයි ද්වේෂයට පෙරලෙන්නේ. ද්වේෂයේ මූලිකම ස්වභාවය බය. ඉතින් ඒ බයක් එනවා ඔය හැම සියුම් සියුම් වේදනාවක් එක්කම. ඒකයි අපි නලියන්නේ. මොකද ඒක හරි මේ නුරුස්සනා ස්වභාවයක් ගෙන දෙන්න කලින් බයක් එනවා. ඒකයි මේ පුළුවන් තරම් මේ වේදනාව ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් මේ වැඩි ඕනේ නැහැ. ඉතින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඉතාර මේ බොජ්ජංග සූත්‍රවලදී භාගතුන් වහන්සේ අහනවා මේ වේදනාව දරන්න පුළුවන්ද, යැපෙන්න පුළුවන්ද කියලා. බෑ දරන්න බෑ, යැපෙන්න බෑ කියනවා. ඊට පස්සේ තමයි බොජ්ජංග ටික මතක් කරලා දෙන්නේ. එතකොට මේ වඩපු බොජ්ජංග මතක් වෙද්දිම අර වේදනාව ඉවරයි. ඒකින්ද මේ බොජ්ජංග වැඩෙන්න මූලිකම තල්ලුවක් දෙන නාම ධර්මයක් තමයි වේදනාව කියන්නේ. ඉතින් ඒක අර ඉස්සර කාලේ ඔය මේ කතාවක් තියෙනවා. මේ සාමින් වහන්සේලා 30ක් කැලේට ගිහිල්ලා භාවනා කරද්දී එක එක්කෙනා අඩු වෙනවා. එක එක්කෙනා අඩු වෙනවා මේ ඊට පස්සේ කට්ටිය කතා වෙලා 15ක් විතර අඩු වුණාට පස්සේ කට්ටිය කතා වෙලා හරි මොනවා හරි සද්දයක් ඇහුනොත් අපි ඔක්කොම එතෙන්ට එකහුව වෙලා බලමු කියලා බලද්දී සද්දයක් ඇහිලා තියෙනවා. ඊට පස්සේ කට්ටියම එකහුව වෙලා බලද්දී එක හාමුදුරු කෙනෙක්ව මේක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ භාවනා කර කර ඉද්දී ඇවිල්ලා කොටියෙක් කකුලෙන් ඇදගෙන යනවා මේ කැලේට කණ්ඩ. මේ හාමුදුරුව කාගෙන ඉන්නවා ඒක හොඳට වේදනාව දිහා බලාගෙන හොඳට විපස්සනා කරගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා කේන්ද්‍රි ගන්නෑ. ඉතින් ඒකෙහිඳ මේ කාටවත් හොයන්න බෑ මොකද්ද මේ අඩු වෙන හාමුදුරුන්ට වෙන්නේ කියලා. ඊට පස්සේ මේක මේ කොටිය කකුලින් ඉඳන් කාගෙන එනවා උඩට. ඇවිල්ලා හදවතකදී උදාන වාක්‍යයක් කියලා තමයි මේ උන්වහන්සේ පිරිනුවම් පාන්නේ. මේ පෘථජන සාමින් වහන්සේලා පවා මේ පිරිනුවම් පාන මට්ටමටම අරන් යන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ වේදනාව. ඉතින් අද ගොඩාක් වෙලාවට මේ වේදනානුපස්සනාව පුදුමාකාර විදිහට ප්‍රතික්ෂේප කරනවා. ඒක කරන්නේ නැහැ. මේ ඒකට තියෙන පුදුමාකාර බයක්. එතනින් එහාට පයින්න හරි කැමති චිත්තානුපස්සනාවට යන්න. නමුත් මේ වේදනානුපස්සනාව හරි වැදගත්. ඒක මහසි ක්‍රමේ සඳහන් වෙන වේදනාවක් එනවා කියන්නේ මහසි සායඩෝ සඳහන් කරන්නේ මේ ගෙදරට සිරිදෙව්දුව වැඩියා හා සමානව සලකන්නේ කියලා. ඉතින් මගෙත් තිබ්බා අවුරුදු 25ක 30ක බඩේ අමාරුවක්. ඉතින් ඒකෙදි මට පරියන්ක දාන්න හරි අමාරුයි වමන යන්න එනවා. ඉතින් මම ලොකු සංසාරේ දවසක් කිව්වාම ඉතින් මොකද මම වමනේ ගියාම මේ කියලා. ඉතින් මම ඒක දවසක් හරි මේ කියලා මේ ගිහි කාලේ ඒ ගල් ගුහාවකට යනවා අපි පොඩ්ඩක් යාළුවෙක් එක්ක භාවනා කරලා දවස් දෙකක් විතර ඉඳලා එන්නේ. ඉතින් ඒකෙදි ඕක ආවා. මම පරියන්කෙදිම වමනේ කරා. වමනේ කරලා අතට අරන් ඒක විසික් කරලා ඊට පස්සේ එදා ඉඳන් ඒක ඊට පස්සේ ආයෙ ආවේ නැහැ. අර අපි බය වුණා නම් ඒකට හරි කලබල වුණා නම් අපි ඒක නැවත නැවත අපිට ඒක කරදර කරනවා. ඉතින් ඊට වඩා මේක බය නැතිකම අර බොජ්ජංග වැඩෙන මට්ටමටම මේ උදව් කරන ප්‍රධාන දෙයක් තමයි වේදනාව. වේදනාව වඩුවා කියන්නේ ලෙඩක් එද්දි පුදුම සතුටක් ඉන්නේ, මොනවා හරි කරදරයක් වෙද්දි පුදුම සතුටක් ඉන්නේ, ඒක දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට තමයි මේ බය නැතුව මේ මේ තමන්ට දැනෙන්නේ ඇඟට දැනි දැනි තමන්ගේ මේ මේ මනස වර්ධනය වෙනවා කියලා තේරෙන්නේ. හොඳම දෙයක් තමයි වේදනාව. ඒකින්ද වේදනාවකට මම හරි උනන්දු කරන දෙයක් තමයි මේ වේදනාවට බය නැතුව බලන්න කියන එක. ඉතින් ඒකින්ද මේ කතා කරපු හින්දා තමයි මම පොඩ්ඩක් එකතු කරේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම තින් ඒ උපදේශ වලට. ඇත්තටම මටත් ඒක මමත් හිතනවා, ඒ කියන්නේ අපිට ඒක අත්දකින්නකම් ඒක ඉවරයක් කරන්න බෑ වගේ කියලා මොකද්ද ඒකක් මට දැනුණා. මේ හැබැයි ඒක දැන් අත්දකින්න ගත්තට පස්සේ අපි හිතපු තරම් බයත් නෑ. ඒ කියන්නේ ඊතර ප්‍රාණ යකා කියන තරම් කඩ නෑ වගේ, ඒක එච්චර බැරි දෙයක්ුත් නෙවෙයි වගේ අදහසකුත් මට ආවා ඒක අත්දකින්න ගත්ත පස්සේ. බොහොම පින් ඔබ වහන්සේට ඒ අත්දැකීම ඒ උපදෙස් වලට. වන්දුන මාමා, මට රිටන් රිපෝට් එකක් ආවා, මම ඒක ඊමේල් කරා. ඒක කියවලා
අපිට හරි ඒක ලැබුණා. මම දැන් ස්වාමීන් වහන්සේ තව වර්තාවක් ලැබිලා තිනා ඒ වර්තාව කියවීමට අවසර.
හරි,
ඊරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව මම මෙතන ලෙස සතිමත්ව පටන් ගතිමි. කිස් බව අත්දකිමින් ඇවිදීම සිදු වුණි. කකුල් ටයින් පොළුවේ ගැටෙන ස්පර්ශය හා කය චලනයෙන් සතිය හරහා ඇවිදින වග දැනගතිමි. සිතුවිලි පැමිණ කයෙන් පිට ගිය හිත ඒ සිතුවිලි හඳුනාගෙන නැවත ඇවිදීමට කකුල්වල ස්පර්ශයෙන් සතිමත් වන හැටි වරින් වර අත්දැක්කෙමි. වරක ලොකු උස්තැනක ඇවිදිනවා මෙනි. කෙමින් ඇවිදීමට දිගින් දිගට සතිමත් වන විට හුදු ඇවිදීමකි. අරමුණු නොකරයි. කෙමෙන් සක්මනේ වේගය අඩු වෙනි. සිතවිල්ලකින් හයියෙන් ඇවිදීමට උත්සාහ කළද නොහැක. පය පොළොව මත තබන්නේ පොළොවට රිදෙමින් හරිම සීරුවට පරිස්සමින්. සක්මන් භාවනාව ඉවර වන තෙක් එලෙස ඇවිදෙමි. සක්මන් භාවනාව විනාඩි 36ක් කරා කියලා සඳහන් කරලා තියෙනවා. පරයන්ක භාවනාව විනාඩි 50යි. මම මෙතන ඉඳගෙන සිටින විට ඉරියව්ව ගැන සතිමත්ව පටන් ගතෙමි. ආනාපානය මගේ මූලික කමටහනයි. හුස්ම සංසිඳලා නොදැනෙන අතර ඒ කිසිත් අරමුණු නොකරන හිස් බවට යනවක සිතුවිල්ලකින් දැනගතෙමි. සිතුවිලි නැති බව සිතුවිල්ලකින් දැනගතෙමි. වරින් වර තවමත් ඉඳගෙන සිටින විට කය ස්පර්ශවන තැන් හා කයේ චලන නැති බවින් දැනගතිමි. සිතිරුල් කිහිපයක් පැමිණ බොඳගුණි. රාගයට ආසිත යම් රූප බොඳගුණි. නැවත කිසිත් අරමුණු නොකරන බව පරයන්ක භාවනා පුරා මේ හිස් බව ප්‍රකටය. යම් වේසක් කරන්නට කිසිත් නැති නිසාත් අරමුණු නොවන දිගු වේලාවදී සනිටුහන් විය. ඉදින්දා සතිමත් බව කරන්නෙකු වෙන හැටි ඒ කිසිත් අරමුණු නොකර අදාළ ඉදින්දා වැඩ සිදුවේ. මම කියා කයදස බැලුව විට පෙර කයින් සීමා පනවා තිබූ ගතිය නැති වී කය සීමා නොමැති අවට හිස් බව හා එක්ව දකිමි. බොහෝ විට යමෙක් වෙන දේ බලා සිටින්නාක් මෙනි. කයින් සිත එන සිතුවිලි හඳුනා ගැනීමට ගිය බව වරක එක සිතුවිල්ලක අවසානයේ හෝ සිතුවිලි කීපයක අවසන් සිතුවිල්ලේ සිට සිත කයේ ස්පර්ශයකින් නැවත පැමිණෙන විට සතිය හරහා දැනගතිමි. අතීත අනාගත සිතුවිලි පැමිණ විට ඒවා හඳුනාගන්නේ මේ මොහොතේ බව සතිමත්ය. සිත නොයෙක් සිතුවිලි පැමිණ විට කතන්දර හැදීම නොකරම හෝ යම් පමණකින් කර නැවත කයි මේ මොහොතද ඉබේ සතිමත් වේ. ස්වයං වාස පුහුණුවේ වර්ධක්ව නිවැරදි කර ඉදිරියට පුහුණුවේ දීමට මට උපදෙස් දෙනසේකවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තෙරුවන් සරණයි. වර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, වර්තාව හොඳයි. විස්තර ගොඩක් කියන්න නම් දෙයක් නැහැ. හොඳයි යන විදිය. ඕම යන්න පරිස්සම් විය යුතු තැන තමයි අර සිතුවිලිත් එක්ක ගනුදෙනුවේදී. යා කියනවා සිතුවිලි නැහැ කියලා. නමුත් ඒ සිතුවිලි නැහැ කියන සිතුවිල්ලත් දැකලා තියෙනවා. ඒකයි ඉතින් වැදගත්කම. ඒකින්ද මෙතනදී අර වාතාව පුරා හිස් බව ගැන කතා කරන හින්දා මේකෙදි හොඳට තව ඊළඟ මේට බල බැලිය යුත්ත තමයි ඔය කායानुපස්සනාව හරහා අපි අරමුණු නැති තැනට යන හින්දා. ඒක ඊට පස්සේ බලන්න පුළුවන් මේකේ මේ බලන්න දෙයක් නැහැ. මේක ඉබේ සිදුවෙන දෙයක්. අර මේ වේදනानुපස්සනාවේ ඉන මනාපමනාපකම් දෙක. මනාපමනාපකම් දෙක කියන්නේ මේ සෝමනස දෝමනස ඒක පිළිබඳ තියෙන කැමැත්ත අකමැත්ත. එතකොට මේ හිස් බවට කැමැත්ත ගොඩක් වැඩි වුණාට පස්සේ අපි සමහර වෙලාවට අරමුණු ප්‍රතික්ෂේප කරන ගතියක් වැඩ මගාරින ගතියක් කියන්නේ අත්‍යවශ්‍ය වැඩ පවා මගාරින ගතියක් එනවා දෝ කියන එක සියුම්ම බලන්න පුළුවන්. ඒක ඒකට තියෙන ඇල්මක් තියෙනවාද කියන එක. ඉතින් ඒකෙදි ඒ සමතාවියත් සමබරතාවියත් ඒ කියන්නේ අරමුණු තිබීම සහ අරමුණු නැති බවේදීත් ඒ අරමුණු තියෙන එකටත් කතන්දර හදනවා අරමුණු නැති එකටත් කතන්දර හදනවා. අන්න ඒ දෙකම හොඳට සම මට්ටමට එන්න අරමුණු තියෙන වෙලාවේදීත් කතන්දර හදන්නේ නැතුව ඉබේම වැඩේ වෙන තැනට පත් වෙන්නකම් හොඳට සමහිත පවත්වා ගන්න අමාරුයි. ඉතින් ඒකෙදි අපි අර විවේක වෙලා තමයි වැඩක් කරන්න පටන් ගන්න. එතකොට අපිට මේ සමතාවයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙක් කරනවා වගේ නිකන් අනාත්ම භාවයකින් කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් ඒක තවත් වර්ධනය වෙනවා ඉදිරියට යද්දී මේ අරමුණු තියෙද්දී මේ වැඩ තියෙද්දී කලබලකාරීත්වයේ තියෙද්දිත් ඒක නිකන් විවේකයෙන් ගණන් ගන්න නැතුව මේ අර අල්ලන්නේ නැතුව කරගෙන යන මට්ටමට අරමුණු ඇල්ලුවත් ඒකත් කතන්දර හදන්න නැතුව ඒ සංස්කරණය කරන්න නැතුව එහෙ ඉබේ වෙන මට්ටමට යන්න මේ හොඳට වැදගත්ම කාරණේ තමයි මේකට තියෙන කැමැත්ත අකමැත්තත් හොඳ අවධානයෙන් යන්න තියෙන්නේ. වෙනසක් කරන්න දෙයක් නැහැ. ආත්ම මේ නිකන් ඉබේ වෙන තැනට සක්මන සහ පරියංක දෙකේම යනවා එදිනදා ජීවිතෙත් ගිහින් තියෙනවා. ඉතින් ඒක දිගටම කරගෙන යන අතරේ හොඳට බලන්න ඕන මගේ හිතත් මොනවටද කැමැති අකමැති කියන මේ නාම ධර්ම ටිකත් ඔතන වැඩ කරන විදිහ හරි වැදගත් වෙනවා. ඉතින් ඒකට යන්න පුළුවන් අර වගේ කැමැත්ත අකමැත්ත හරහා. එතකොට කායानुපසනාව, වේදනानुපසනාව, චිත්තानुපසනාව, ධම්මානුපසනාව කියන හතරම මේ ඔය අතරේ සිදු වෙනවා මේ ඉබේ වෙන මට්ටමේදී. ඉතින් කියන තරම් කියලා විශේෂයක් නැහැ. ওই විදිහට දිගටම කරගෙන යන්න වාතා කිරීම හොඳයි. තවත් දිගට වාතා කරන්න කියන එක තමයි දෙන්න තියෙන උපදේශය.
එහමයි ස්වාමීන් වහන්සේ. බුද්ධික අතවසවා තිබෙනවා. දැන් ඔබට පුළුවන් අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දෙපණම දවසර පතනවා මේ අත දේශනාව සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්න. අද මේ පහුගිය දවස් ටිකේ ඉඳලා පොඩ්ඩක් එක බිල්ට් අප් වෙවි තිබුණා මගේ ඇතුලේ. අර මට භාවනාවෙන් ලැබිච්ච සමාදානය මං මික්සර් එක හරහා තමයි මං දෙබණ ටික ඇහුවේ. භාවනාවෙන් ලැබිච්ච ඒ මට සහනය පොඩ්ඩක් නැතිලා නිකන් අමුතු ඇවිස්සීමක් මගේ බිල්ට් අප් වෙවි තිබුණ පසුගිය දවස්වල. මම ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් හිටියා. ඒ වුණාට හිතපු කෙන් පාලනය කරගන්න බැරි විදිහට මම පිපිරෙනවා. මම අර ඒ එන අවගෙත් එක යනවා. ඉතින් එහෙම එකක් අද උදේත් මට නිකන් විශාල විදිහට වුණා. මම උදේ පාන්දර මේ හිතන වෙන්නයි කියලා පන්සලටත් ගිහිල්ලා වැඳලා එහෙම ගෙදර ආපු ගමන්ම මේ දරුවෝ එක්ක පොඩි මේ ලොකු රණ්ඩුවක් මං අපේ ගෙදර ඉතින් ඇති වුණා. මට ඒකට මං ඇතුලෙන් ආපෝ පසු තැවි පිච්චි ඉන්නකොට ඒක ඉවරලා තමයි මං වන දේශනාවට සම්බන්ධ වුණේ. මට එතන මේ ඒක ඒ මගේ මේ දැන් තියෙන තත්වයත් ඒ රණ්ඩුව දිහාත් ඒ දරුවෝ වෙන පැත්තකින් තේරුම් ගන්නත් මේ ඔක්කොම එකට එකතු කරලා මේ අර මගේ ඇඟට අර ගිනි ගන්න තැනකට වතුර බාල්දියක් ගහුවා වගේ ලොකු සීතලක් මට ආවා. මං අන්නේක මේ අත බන හරහා මං අත් දැක්කා අත්ින්දයි කියන එක ඒ අදහස ඉදිරිපත් කරන්න තමයි මං කතා කරේ. ඔබ වහන්සේට තේරුම් ගන්න.
රාජික ස්වාමීන් වහන්සේ විසන්ති වෙලාද?
ස්වාමීන් වහන්සේ මට නම් ඉන්නව පේනව වන්ද මාමා. ස්වාමීන් වහන්සේ අපි වැහෙනවද?
ඇහෙනවද?
හරි.
මේ කවුද බුද්ධිකා මං හිතන්නේ කියන්න තියෙන්නේ කරදරය හරහානේ මේ සංවේදීතාවය ඇති වුනේනේ.
එහෙමයි ස්වාමීනි.
ඔව් ඒකින්ද කරදර වැඩි වේවා කියලා මම ප්‍රාර්ථනා කරොත්. ඒක තමා මේ මේ ලස්සන කතාවක් තියෙනවා. එක අම්මා කෙනෙක් ඒ භික්ෂුණියක් ඇත්තටම එයාව එයා ගැබ් ගෙන තමයි මේ මහණ වෙන්නේ. මහණ වෙදින් ගැබ් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ එයාට ළමයා හම්බෙනවා මේ භික්ෂුණියක් වුණාට පස්සේ. ඊට පස්සේ මේ ළමයාව හදන්න දෙනවා ආරාමයකට. අම්මගෙන් ගොඩාක් ඈත් කරනවා අවුරුදු 20ක් යනකම්ම. අවුරුදු 20ක් වෙද්දී මේ ළමයා මහණ වෙලා රහත් වෙලත් ඉවරයි. එතකොට රහතන් වහන්සේ කෙනෙක් යනවා අම්මගේ පැත්තට අම්මව ගොඩ දාන්න කියලා හිතාගෙන අම්මගේ පැත්තට පින්ඩ පාතේ. එතකොට අම්මා භික්ෂුණී ආරාමේ ඉන්නේ. නමුත් අම්මයි අවුරුදු 20ම දුකෙන් ඉන්නේ මේ ළමයාව බලන්න. ඉතින් ආරංචි වෙනවා මේ එනවයි කියලා. ඉතින් ඈත ඉඳන් බලාගෙන ඉන්නවා. පාර කරකුට්ටම් වෙනකම් බලන් ඉන්නවා. ඉතින් ඈත ඉඳන් මේ උන්වහන්සේත් වඩිනවා. වඩිද්දී අම්මා දැන් පුතානේ අම්මා දූවගෙන එනවා. දූවගෙන එනවා මේ ඒ පුතාව මේ වඩා ගන්න නැත්තම් බදා ගන්න මේ මේ සතුටින් මේ මේ ආදරයට. ඉතින් මෙද්දී රහතන් වහන්සේ දන්නවා දැන් අම්මා එන්නේ බොහොම ආදරෙන්. අම්මව ඒ වුණාට මේක ආදරේ පැත්ත වැඩි කරොත් මෙයාව ගොඩ දාන්න බෑ. මෙයාගේ මේ සංවේදීතාවය ඇති කරන්න ඕනේ, සංවේගය ඇති කරන්න ඕනේ කියලා මේ ඈත තියාම අතින් නවත්තනවා. ඕමින්ඩ ඕමින්ඩ මේ මොකද කියලා. මේ ඊට පස්සේ අර අම්මට ටිකක් අප්සෙට් යනවා. ඊට පස්සේ කියනවා මේ මේ අම්මා අම්මකම වෙනම දෙයක්. නමුත් දැන් මට මේ මේ බෑ අම්මා ගාවට කිට්ටු වෙන්න කාන්තාවක් මේ ස්පර්ශ කරන්න. ඒකින්ද මේ අම්මගේ වැඩක් බලාගන්න කියලා නැත්තම් අම්මා මේ ධර්මයේ මේ මේ නිවන් දකින්න කියලා උපදෙස් දීලා යනවා. දැන් මේ අම්මට පපුව පැලෙන්න වේදනාවක්. අවුරුදු 20ක් ළමයාව දැකලා නැහැ. ළමයාව බලන්ඩ ආදරෙන් බලාගෙන ඉද්දී මේ ආපු ළමයා මෙහෙම කියනවා. ඉතින් මේකට ගොඩාක් සංවේගයටපත් වෙලා අන්නේ ඒ අවස්ථාවේ තමයි මේ වැඩ කරන්නේ. සතියත් වැඩ කරන්නේ ඒ වෙලාවට, ධර්මයේ ඇහෙන්නෙත් ඒ වෙලාවට. නැත්තම් හැමදාම බණ කියනවා තමයි. බණ හැමදාම ඇහෙනවා. එකම බණ අපිට ඇහෙන්නේ. නමුත් අපිට ඇහෙන වෙලාව වෙනස්. අපිට ඇහෙන වෙලාව ඒක පිනක්. ඒක ඒක මොකද්ද කර්ම විපාකයක් එකක්. ඉතින් ඒක ඒ ඒ වගේ අවස්ථාවකදී තමයි මේ ওই යම්කිසි දේවල් සිදු වෙන්නේ. නැත රහත් වෙන්නේ සමහර ඒ වගේ අවස්ථාවලදී. නැත ওই නාගසමාල මේ මහරහතන් වහන්සේ උනේ උන්වහන්සේ පින්දපාතියද්දී මේ ගණිකාවක් නටන දිහා බලලා. ඊට පස්සේ මේ මේ ගණිකාව හින්ද කී දෙනෙක් පව් පුරව ගන්නවද කියලා හිතිච්ච ගමන් රහත් වෙනවායි කියනවා. නමුත් ඒ තැනදී එද්දිත් උන්වහන්සේ බලද්දි උන්වහන්සේ සංවේගයකට පත් වෙනවා. ඒ සංවේගයේ හින්ද තමයි හොඳට සතිය වැඩ කරන වෙලාව එන්නේ. දේවල් දකින්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ඉන සතුට කියලා නිම කරන්නත් අමාරුයි. ඒක ඒක කියවට තේරෙන්නේ නැහැ. ඒක වෙච්ච කෙනෙක්ට විතරයි තේරෙන්නේ. ඉතින් අර අර ඉස්සෙල්ලාර හිටියා සූම් එකට ඇවිල්ලා කියන්න තරම් ඒක මේ මේ හරි වදින කාරණයක්. ඉතින් ඒක හින්දා මේ මේ ඕකම හේතු කරගෙන හැම බණකම ගණ්ඩ දෙයක් තියෙනවා. ඕනෑම බණක ගණ්ඩ දෙයක් තියෙනවා. ඒක හින්දා අපිට ඇහෙන්නේ නැති එකයි අපි අහන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඌමනාවක් නෑ ඇත්තටම. අපිට නිවන් දකින්න ඌමනාවකුත් නෑ ඇත්තටම. ඉතින් අර වගේ ඇත්තටම කරදරයකට පත් වෙච්ච වෙලාවකට අපි සරණක් හොයද්දි මේක ලැබෙනවයි කියන එක ඒක පිනක්. ඒ මේ ලෝකේ හොඳම පිනක්. ඉතින් ඒකින්ද දිගට දිගට ඕකම පන්නරය කරගෙන ඕක නැවත නැවත එන්නේ නැහැ. නමුත් ඕකම පන්නරය කරගෙන දිගටම ධර්මයේම හැසිරෙන්න ඕක හේතුවක් වෙනවා. ඉතින් ඒකින්ද සතුටුයි. ඉතින් දිගට වැඩ කටයුතු කරගෙන යන්න මේක විශ්වාස ධර්මයේ විශ්වාස කරගෙන කරගෙන යද්දී අපිට මොන කරදරයාවත් කවුරු නැති වුණත් අදාළ නැහැ අපිට. ඒක නිකන් පුද්ගලයෙක් විතරයි. ඒක නිකන් ධාතු කොටස් ටිකක් විතරයි. අපිට අදාළ නැහැ. අපිවත් අපිට අදාළ නැති කොට මේ වෙන කෙනෙක් කොහොමඩත් අදාළ නැහැ. ඉතින් ඒකින් ද හොඳ තමන්ගේ හිත හදාගන්න එක, තමන් නැති කරගන්න නැත්නම් අනාත්ම නැත්නම් ඉබේ සිදුවෙන මට්ටමටම මේ තමන්ගේ මනස හදාගෙන ඒක හොඳට අත්විඳලා අඳිලා ලක්ෂ කෝටි වාරයක් අත්විඳලා පස්සේ අපිට හම්බෙන්න තියෙනවා නම් දෙයක් අධිගමයක් අපිට හම්බේ. ඉතින් ඒ සඳහා පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නැත්තම් ওই දිදිහෙටම දිගටම කරගෙන යන්න, බණ අහන්න, බණ භාවනා කරන්න කියන එක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හරි පුදුමයි. කියන්නේ අද උදේ මේ ලොකු ගැටීම මෙහෙම ඇතිල ඊට පස්සේ මම නිකන් හිත ඇදින්දයි කියලා බණ ටිකට සම්බන්ධ වෙනකොට මේ ඒක මේ හරියට මේ මම මුල් කරගෙන මාව ඉලක්ක කරගෙන බණ ටික ඒ ප්‍රශ්නත් ආපු ප්‍රශ්නත් එහෙම එතකොට ඒක ඇහෙන විදිහත් වෙනස් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. වෙන්නේ ඇත්තටම මේ අපිට බණ ඇහෙන වෙලාව ඒ වෙලාවයි. එතකොට ඇත්තටම හිතෙනවා අපි වෙනුවෙන්මද කියන්නේ කියලා ඒ තරම්ම අපිට ඒක දැනෙනවා. සංවේදී වැඩි. ඉතින් මේ ඒ හැම බණක් මේ විදිහට හිතන්න ඕනේ. මේ මට කියන බණක් කියලා හිතලා අහනවා නම් ඒකේ මාරම ගන්න දෙයක් තියෙනවා. ඒකින්ද ඒ විදියටම දිගටම බණ අහන්නේ.
තමයි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ තවත් දෙකක් ඉස්සෙවිලා තිනවා.
ඔව් අපි අවස්ථාව දෙමු.
දැන් දිනුෂාට අවස්ථාව තියෙනවා අන්මියුට් කරලා.
අවසරයි ස්වාමීන් වහන්ස. අර වේදනාව ගැන මගෙත් පොඩි අත්දැකීමක් කියන්න කතා කරේ. දවසක් මම පරයන්ක භාවනාවේ ඉන්නකොට කකුලක වේදනාවක් ආවා. ඊට පස්සේ මම මූලික අරමුණ ආස්වාස් ප්‍රසවාසයෙන් නතර කරලා වේදනාව දිහාම බලාගෙන හිටියා. ඊට පස්සේ ඒ වේදනාව මගේ ඇඟ කියන්නේ මගේ කියන එකෙන් වෙන් වෙලා නිකන් මගේ ඇඟෙන් වෙන් වෙලා වගේ මට තේරුණේ ඇඟ දැනෙන්නේ නැතුව ගිහිල්ලා වේදනාව විතරක් නිකන් මුගුලියක් වගේ මගේ ඉස්සරහ තියෙනවා. මම ඒක දිහා බලන් ඉන්නවා. නමුත් ඒක දුක් වේදනාවක්ම තමයි. නමුත් කිසිම අපහසුවක් ඒකෙන් දැනුන්නේ නැහැ. මම නිකන් පිටින් ඉඳගෙන අර දුක් වේදනාව දිහා බලන් ඉන්නවා වගේ. වේදනාව පොඩක්වත් අඩුුන්නේ නැහැ. මගෙන් අයින් වුණා වේදනාව. ඒක එකක්. ඊට පස්සේ ගොඩක් කාලයකට පස්සේ මට ඔහිසේ කැක්කුමක් ආව භාවනා නොකරන වෙලාවක. ඊට පස්සේ මම ඒක දිහා හොඳට කන්සන්ට්‍රේට් කරගෙන බලාගෙන ඉන්නකොට ඒ වේදනාව දුක් වේදනාව පොඩි කෑලි වලට කැඩුනා. එතකොට එක එක කෑල්ලක් හැදිලා තිබුණේ දුක් වේදනාවකින් නෙමෙයි නිකන් සංවේදනාවකින්. ඒ කියන්නේ අර දුක් වේදනාව මේ චූටි චූටි නිකන් නලියන වේදනාවක් නැති කෑලි ගොඩක් බවට පත් වුණා. ඊට පස්සේ එක ගැන කන්සන්ට්‍රේට් නොකර ඉන්නකොට ආපහු අර කෑලි ටිකෙන් වේදනාවක් හැදෙනවා. ඊට පස්සේ වේදනාවට මං ආස නැහැ නේකින් ආපහු ඒකට කන්සන්ට්‍රේට් කරනකොට ආපහු කෑලි වලට කැඩිලා වේදනාව නැතුව යනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අත්දැකීම. නිකන් ප්‍රශ්නයක් නෙමෙයි අත්දැකීම.
ඔව් ඒක හරි වැදගත් කාරණේ. ඒ කියන්නේ වේදනාව හොඳටම වේදනාවට කිට් වෙලා වේදනාවට මූණ මූණ දාලා බලන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකද මේ ආනාපානිය වගේ නෙමෙයි වේදනාව ඇහැට ඇහැ තියලා බලන් හිටියේ නැත්තම් පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ටක් ගාලා අර දේශය ඒක පිළිබඳ තියෙන බය ඒක පිළිබඳ තියෙන අපිරිය ගතිය ප්‍රතික්ෂේප කරන ගතිය ටක් ගාලා රිංගනවා. ඒකේ හින්දා ඒකට උපමාව දෙන්නේ අර ඇතෙක්ට සිංහෙක් ලඟුණාට පස්සේ නැත්තම් සිංහෙක් අපිට මේ ඇතා මේ අලියෙක් ගාවට ලඟුණාට පස්සේ අලියා මොකද කරන්නේ? ඇතා අර සිංහයාගේ ඇස් දෙකම දිහා බලාගෙන ඉන්නවා. මොකද ඇස් දෙක ගත්තොත් සිංහයා පයින්නවා කෙලිම මේ නල්ලට ඔළුවට පැන්න ගමන් ඉවරයි. ඇතෙක්ුණත් මේ අලියෙක්ුණත් ඉවරයි. ඉතින් ඒකින් ද මොකද කරන්නේ? ඇතා අර සිංහයා පැත්තටම මූණ තියලා මේ සිංහයා යන්නේ කොහරද? ඒ පැත්තටම හැරිලා සිංහයාගේ මැස් දෙක දිහා බලන් ඉන්නවා. එතකොට සිංහයාට පයින්න වෙලාවක් නැහැ. පොඩ්ඩක් හරි ඇහැ මෙහා මෙහා ගත්ත ගමන් සිංහයා පයින්නවා. අන්න ඒ වගේ මේ වේදනාව දිහා හොඳට මේ ඇහැට ඇහැ තියලා බලාගෙන ඉද්දී අපිට ඒක තේරෙනවා මේ වේදනාව කියන එක මේ කොහෙදෝ තියෙන මොකද්දෝ නිකන් හෙල්ලෙන මේ නිකන් මොකද්දෝ ඇති නැති වෙන මොකද්දෝ ගුලියක් තමයි. මේ ගුලිය කෑවොත් ඉවරයි. ගුලිය පිට ඉඳන් බලන් ඉද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. අර නිකන් මේ අභ්‍යවකාශයට ගිහිල්ලා පෘථිවිය දිහා බලන් ඉන්නවා වගේ. පෘථිවිය ඇතුළට ආවොත් බුදුන් මේකේ තියෙන රටේ තියෙන ප්‍රශ්නයි, වතුර ප්‍රශ්නද, සල්ලි ප්‍රශ්නද, ආහාර ප්‍රශ්නද ඔක්කොම තියෙන්නේ මේ ලෝකෙට ආවොත්. හැබැයි අභ්‍යවකාශයේ ඉද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ මේක වේදනාව හොඳට බලලා යෝනිසෝමනසිකාරයට එද්දි ඒක ගුලියක් වශයෙන් නැත්තම් ඒක මේ එක දෙයක් වශයෙන් ඉස්සරහින් තියෙනවා. මේක තමන්ගේ කරගන්නේ මේක ඇතුළට රිංගුවොත් නිකන් පෘථිවියට ආවොත් දුක වැඩි, දුක ඔක්කොම ගන්නවා. නැත්තම් අර දුක වශයෙන් තියෙනවා ඉස්සරහින්. ඉතින් ඒක අනාත්ම වශයෙන් නැත්තම් ඉබේ සිදුවෙන වශයෙන් ඔක බලන් ගත්තට පස්සේ හරි ලස්සනයි මේක. වේදනාවේ තියෙන නපුර නැහැ. ඒක දුක් වේදනාවක් වුණත් ඒකේ තියෙන නපුර නැහැ. නපුර නෑ එතන හොඳටම සතිය වැඩෙන දෙයක් සහ අන්තිමට මේක වේදනාව කොහෙත් තියෙන බලපුවාම ඒකත් නිකන් චූටි චූටි ඩොට් 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 නැත්තම් කෑලි 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 වශයෙන් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි කෝකටද මමයා කියන්නේ කියන එක ගත්තට පස්සේ මමයාට ඉන්න තැනක් නැති වෙනවා. මොකද දැන් මෙච්චර වෙලා මැරෙන්න හදපු ඔළුවේ අමාරුව, මෙච්චරලා මැරෙන්න හදපු බඩේ අමාරුව, මෙච්චරලා මැරෙන්න හදපු කොන්දේ අමාරුව, අර වගේ මේ කෑලි කෑලි කැල්ල ගියාට පස්සේ තේරෙනවා මේක විහිළුවක් කියලා. ඉතින් මේකෙදි තියෙන ප්‍රශ්නේ තමයි මේ මේ විදිහට දකින්න එකෙන් පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමම්ම අර මේ සිංහයා ඇතා උඩට පයින්නවා වගේ අපේ ඇඟ මේ අපේ හිතට ටක් ගාලා එන්නේ නුරුස්සනා ස්වභාවයේ ද්වේෂය. එතකොට මේකට තියෙන අප්පිරිය ගතිය, ඒ වගේ මේ මේ මේකට තියෙන බය, ඒ දේවල් ටික, ඒ නාම ධර්ම ටික, මේ අකුසල ධර්ම ටික එන්න ගත්ත ගමන්ම මේ ප්‍රතික්ෂේප කරන එක තමයි කරන්නේ. ඉතින් මේ මේ වේදනාව හරහා අපිට පෙන්වන්නේ අපේම තියෙන දේශය, අපේම තියෙන මේ මේ මූණේ තියෙන කැත තමයි පෙන්වන්නේ කැඩපතක් වශයෙන්. ඉතින් මේ ඒක ඒ විදිහටම මේ වෙන්න අපිට ওই විදිහටම සියුම් කරගෙන වේදනාව බය නැතුව වේදනාව තානුගිකයක් වශයෙන් බලන්න පුළුවන් හැකියාව ආවට පස්සේ අපි වැඩේ තියෙන්නේ ඊළඟ දවසෙත් අපි ඒක බලාපොරොත්තු වෙනවා. නමුත් ඊළඟ දවසෙත් වේදනාව ඒ විදිහටම පටන් ගන්නවා. අපිට ඒ විදිහටම මහන්සි වෙලා ඒ මට්ටමට යන්න ඕනේ. ඉතින් ඒකින්ද දිගට 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 කරද්දි මේක අන්තිමට අර ඉන්බිල්ට් ක්වලිටි එකක් වෙනවා. නිකම්ම වේදනාවක් ආවත් ඒක ගණන් ගන්නෙත් නැහැ. බේතක් තියා බේතක් ස්පිරිතාලයක් දකින්නවත් යන්න හිතෙන්නේ නැහැ. ඒ තරම්ම වේදනාවට ආසයි. මේ බලන් ඉඳ මේ බලන් ඉඳලා ඒකෙන් ඉගෙන ගන්න ආසයි. ඒකින්ද මේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා වේදනාව හරහා. ඉතින් ඒකේ තියෙන දෝමනස සෝමනස ස්වභාවය සහ උපේක්ෂාව, නිතර තියෙන උපේක්ෂාව අපිට අල්ලන්නවත් බෑ. ඉතින් ඒකින්ද ওই විදිහට දිගටම කරගෙන යන්න අර වාර්තා කීම හරි වටිනවා. ඔය වගේ ප්‍රකාශ හරි වටිනවා. මොකද මේවා මේ අත්විඳපු දේවල්, ප්‍රායෝගික දේවල්. ඉතින් තව කෙනෙක්ට තව මේ ලෙඩේට ලෙඩවලට බය, ලෙඩක් එද්දි මේ ලෙඩක් කොහේ හරි ඇමරිකාව වෙනවා කියද්දි මෙහේ වැක්සින් ගන්න නැත්තම් බේත් ගන්න උත්සාහ කරන ඔක්කොටම මේක හරි වටිනවා, මේ මේ වේදනානුපස්සනාව. ඉතින් ඒකින්ද දිගට කරන්ඩ ඒකේ පොඩ්ඩක් පරීක්ෂණ කරලා බලන්න. කොහොමටත් මැරෙනවනේ. ඉතින් කොහොමටත් මැරෙන කියෝ දඟල්ල මැරෙනවට වඩා දැන් ඉතින් මැරෙන්න දීලා පොඩ්ඩක් බලලා ආපහු බේර ගන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට ගිහිලා ගිහිල්ලා අන්තිමට අතහැරලා ධර්මයේ විශ්වාස කරන මට්ටමට එනකන් වේදනාව හරි ඉදිරි ගමනක් කරන් යනවා. බොහොම වේගෙන් අපි වරන් යනවා ඉස්සරහට. අමාරුයි, කෙටි, හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
වේදනාව ගැනත් අර මරණය, මරණ මංචකය ගැනත් යම් කතාබහක් ඉස්සෙල්ලා සිදු කෙරුණා. එතනදී කියන්න හිතුණා දැන් මීට මාස 8-9කට විතර කලින් නෑ 12 අවුරුද්දකට විතර කලින් මේ මට ඉන්ජෙක්ෂන් එක රෙකමන්ඩ් කරා ඩොක්ටර්ස්ලා මේ අස්ථිවල පොඩි දුර්වලතාවයක් තියෙනවා කියලා. ඒකට ඒක ශක්තිමත් වෙන්න කියලා ඉන්ජෙක්ෂන් එකක්. ඒකෙදි ගෙවුවම ඒ ඉන්ජෙක්ෂන් එක අස්ථිවලට ගිහිල්ලා අස්ථි ටිකක් ඝනකම වෙනවා කලින්ට වඩා. ඉතින් දැන් එකපාරට මට මිලිග්‍රෑම් සාමාන්‍ය 4ක් වගේ දෙන්නවන් ඩෝස් එකක්. මිලිග්‍රෑම් මම හිතන්නේ 10ක් වගේ ටිකක් ලොකු ඩෝස් එකක් දුන්නා එක වෙලාවක. ඊට පස්සේ මම හිතුවේ නැහැ එච්චර අමාරුයි කියලා. මම ඔෆිස් එකේ වැඩ කරන්නේ නිවාඩු ගන්නෙත් නැතුව නිකම් ඉන්ජෙක්ෂන් එක කරන් හිටියා. පහුවෙනි දවස් වෙනකොට හවස 3 විතර වෙනකොට හිතා ගන්න බැරි තරමට මුළු ඇඟම රිදෙනවා. ඊට පස්සේ එතනදී නේ හිතත් පේනවා නිකම් වෙනම කයක් වගේ. කය පේනවා මේ වේදනාව තීව්‍රම කොට්ටාසයක් වගේ මුළු කයම පේනවා. ඒක ගැහුවම ඇඟේ හැමතැනම අස්ථි පැතිරලා තියෙනවා. නේ ඇඟිල්ල ඉඳලා හිස් කබල, කකුලේ යටිපතුලේ අස්ථි ඔක්කොම රිදෙනවා. ඒ අර ඒවා මේ මේ ඝන වෙනකොට ඇති වෙන වේදනාව ස්නායු වලින් එන මුලේට දැනෙනවා. ඉතින් එතකොට මට හිතුණා මේ කයට සිහිය පිටවන්න හරි අමාරුයි කියලා. හිතලා මම හිතුවා මේ එහෙනම් කමන්නේ දැන් අස්ථිනේ රිදෙනවා ඇත්තේ. වේදනාව වෙන්නේ මේ 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 මාංශ කොටස් වල මම සිහිපවත්තන ඒවැ තියෙන මෘදු බවට හෝ තද බව අතර වෙනස් වීම වලට සිහිපවත්තනා කියලා හිතාගෙන හිටියේ. මම අතහැරියෙත් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට හිතුණා දැන් මේ එක වෙලාවක වේදනාව කොච්චර ආවද කියලා නම් මේ කයෙන් එළියට ගියා නම් හොඳයි කියන මට්ටමට ආවා. එතකොට මම කල්පනා කරා දැන් මෙහෙම වේදනාව තියෙද්දිත් හිතේ අර ඒක දැකගෙන මේ මම මේක දන්නවා කියන ඒ කියන දැනුම කියන මේ මේ ගුණයට ධාතු ස්වභාවයට හිත පිහිටව ගත්තාම හිත බොහොම මේ ප්‍රසන්න වෙනවා. එතන එතන පදුට්ට මනසක් ඇති වුණේ මේක මේ තමයි දුක කියලා අදහසට ඇවිල්ලා නිකන් සිහියටම ආවා. එතකොට ඒකෙදි මට තේරුණා දැන් මරණ මංචකයේදී සාමාන්‍යයෙන් කියනවානේ හැමෝම මෙහෙම නිින්දෙන් මැරෙන එක හෝ එක පාට මැරෙන එක හොඳයි කියලා. ඉතින් එතකොට මට හිතෙනවා එහෙම කිව්වට ඒ වෙලාවේ මොකක් හෝ අකුසල් සිතක් හිතුවේ හිතේ බලපෑවනම් එතකොට ඒකත් එක්ක තමයි යන්නේ. නොදැනනේ ඒක සිද්ධෙන්නේ මැරෙනවා කියලා දන්නෙත් නැහෙනේ. දැන් මගේ නම් කැමැත තියෙන්නේ එහෙම නෙමෙයි. මේ හොඳට දැනගෙන වේදනාවක් කවත් මොකක් කායික වේදනාවක් මොනවත් තවත් මේ හොඳ පැහැදිලි අවබෝධයකින් වේදනාව මෙනෙහි කරගෙනම ඉන්න. එතකොට මම දන්නවා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිත පැහැදිලි. අය හිත පැහැදිලි බව දන්නවා අනිත් එක. මම හිත පැහැදිලි කරන්නේ දන්නවා. ඉතින් එතන දැන් උදාහරණයක් කියනවනම් දැන් අපේ තාත්තගේ අයියා නැති වුණේ දියවැඩියා වැඩි වෙලා බෙහෙත් පීලා එයා වැටිලා ඔළුව ගලක වැදලා නැති වුණේ. දැන් අපේ තාත්ත නැති වුණේ ඩෙංගු හැදිලා අන්තිමට ස්ට්‍රෝක් එකක් කියලා මොලේට ලේ ගල්ල තමයි තාත්තත් නැති වුණේ. ඉතින් ඔහොම ගත්තම මගේකත් මගේ මරණයත් මොලේට හිතට සම්බන්ධ මරණයක් පවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකදී මාත් කල්පනා කරන් ඉන්නේ හරි ඒ මාවත් මේකේ සිහිය පවත්වාගෙන ඉන්න විතරයි. නමුත් මගේ පැතීමක් නැහැ මේක මේ සැප සහිතම විය යුතුයි කියලා එකක් නැහැ. අනිත් එක ස්වාමීන් වහන්ස තව එක ප්‍රකාශයක් තියෙනවා. ඒකත් ඇත්තම තාත්තට සම්බන්ධයි. ඉස්සර අර පදුට්ට මනස ගැන රාජිකා ලොකු ස්වාමීන් වහන්සේ උපදේශයක් කලින් සිහිපත් කරා. ඉස්සර දැන් තාත්තයි මායි අතරත් වාද හට ගන්න මොකක් හරි කාරණකට මම තාත්තත් එක්ක කියලා ඕක කොහොම කරාට හරියන්නේ නැහැ මෙහෙමයි කරන්න ඕන කියලා. ඉතින් තාත්තට කේන්ති කියලා තාත්තට උන මට වචන දෙයක් සැර කරලා හොඳට සැරින් බණිනවා. බැන්නම මට තේරෙනවා තාත්තගේ හිතින් හැටි මන් දන්නවනේ. මේ දැන් තාත්ත බැන්නම මට මුලින්ම මගේ හිත හොඳටම රිදෙනවා. ඊට පස්සේ මන් දන්නවා දැන් මගේ හිතේ රිදීම ටිකක් අඩුණාට දැන් තාත්ත ඕක නොකිව්වට තාත්තගේ හිතෙත් මේ රිදීම වේදනාව තියෙනවා දවසක් දෙකක් යනකම්. ඉතින් මං කරන්නේ කරු තාත්තට කේන්ති කියලා බණිනකොටම ටග්ගාලා මේ මම කතා නොකර ඉඳලා නිහඬවම ඉන්නවා. එතකොට තාත්තගෙන් තව සැර වචනයක් පිට වෙන්නේ නැහැ. එතකොට අර තව සැර වචනයක් පිට වෙලා ආපහු හිතරිදීම් වැඩි වෙන්න කරුණ සකස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට දැන් තාත්තේම රණ්ඩුනහම මම කතා නොකර ඉන්න ඕම සමහර විට සති 4 විතර ඉඳලා තියෙනවා කතා නොකර. අපි දෙන්නගෙම හිත මේ හොඳට සකස් වෙලා පට්ටල් වෙලා පදම් වෙලා ආයි අර මේ දේ එන්න. නමුත් මේක කරේ සතිය ගැන එහෙම මේ විදිහට දැනගෙන මේ විදිහකින් නෙමෙයි නිකන් අර මේ නුවණින් බැලුවම හිතුණා මෙහෙම කරාම හරියයි කියලා. මොකද ඕක පාරින් පාර වෙන හැම වෙලාවකම කරා. ඉතින් ඒකෙදී අර තාත්තයි මායි අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ඉතාම දැඩිව තිබ්බා. තාත්ත නැති වෙන කාලේ වෙනකම් මේක හොඳට තිබ්බා. ඉතින් එතනදී අර මේ මගෙත් එක විදිහක් තියෙනවා. මම විශේෂම ආයතන දෙයක් කරන විශේෂ අනුග්‍රහයක් තමයි මොකක් හරි කැළඹිලි සහිතත්වයක් ආවම ටග්ගාල මම නිහඬ වෙනවා. වැරද්දක් වුණත් නැතත් පිළි අරගෙන පැත්තකට දාලා නිහඬ වුණාම අර අනිත් කෙනා ඉක්මනට නිවෙනවා. ඒක යාට දක්වන විශේෂ අනුග්‍රහයක්. ඉතින් ඔබ තාත්තගේ ක්‍රමයේදී දැන් මට තාත්තට බණ කියන්න බැරි වුණා. ඊට කලින් තාත්ත නැති වුණා. ඒත් මට අද සතුටක් තියෙනවා මම ධර්මයේ නොදැනත් ධර්මයට අනුකූල ප්‍රතිපදාවක දෙයක් මේ ඉවෙන් වගේ වැටහිලා මේක කරලා තියෙනවා. හොඳ නරක කියලා තෝරගෙන මෙහෙම කරා කියන එකේ ලොකු මේ හයියක් තියෙනවා. මේ මට අද පශ්චාත්තාපය වගේ අඩු වෙන්න හේතු වෙලා තියෙනවා. ඔන්න ඔය ප්‍රකාශ දෙක විශේෂව කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒක තමයි මේ වටින්නේ අර ඒ කියන්නේ ඕනෑම අරමුණක් විපස්සනා කරන්න පුළුවන් කියනවනේ. ඉතින් ගොඩක් අය කියනවා මේ රාගය ද්වේෂය එන්න එපා කියන අදහසින් ඉන්නවා. එහෙම නෙමෙයි ඒකෙදි. හරි 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 අතක් උස්සන් ඉන්නවා කතා කරන්න පුළුවන් මම හිතන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මගේ කමටහන් වාර්තා තමයි කියවුනේ අර හිස් බව ගැන තිබුණු වார்த்தාව.
ඔව්.
මට ප්‍රශ්නයක් තියෙනවා හන්ස වහන්ස. මේ දැන් භාවනා කරනකොට දැන් පරියංග භාවනාවට ඉඳගත්තාම දැන් උස්ස දැන් හුස්ම සංසිඳිලා ඒවත් කිසි දෙයක් අරමුණු කරන්නේ
නැහැ. ඕ.
කෙලින්ම මේ හුස්මත් නැහැ සිතුවිලිත් නැහැ මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් එක අවස්ථාවක දැන් මම කියන්නේ මට අර හිස් බවට ඔබ වහන්සේ කියන මනාපමනාප බව ගැන ඔබ වහන්සේ බලන්න කිව්වනේ. එක අවස්ථාවක් තිබුණා මේ අර හිස් බවට නිකන් ඇලිලා නිකන් දැන් එතෙන්ට ගියාම කතා කරන්නේ නැහැ කැමති නැහැ කියන්න මුකුත් ඒ වගේ තත්ත්වයක්.
ඔව්.
ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මම කමඨා වර්තාව ඉදිරිපත් කළා. උන්වහන්සේ කිව්වා කියන අනාත්ම මේකකට යන්න හදන්නේ ඉතින් මෙයා වෙන්න කියලා. කියන්නේ ඒක විස්තර කරන්න පුළුවන් එතන තැන කියලා. ඊට පස්සේ දැන් එතෙන්ට එළියමියා වෙන්නෙත් නැහැ. අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අර වார்த்தාවට කොට මට ඇත්තට අර ඉබේ දේවල් වෙන දෙයක් තියෙන ලියන්න ඕනේ නැහැ.
Recording in progress.
ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් දැන් මට රිඳගත්තාම දැන් තියෙන්නේ කෙලින්ම හුස්ම ආනාපානීය මූලික කමඨාන ඒ වුණාට රිඳගත්ත ගාම හුස්මත් සංසිඳිලා නැහැ ඔය මුකුත් නැහැ. එතකොට සිතුවිලි තිස්සරේණියක තියෙන ඊට පස්සේ එක අවස්ථාවක ආවා ඒ සිතුවිල්ලක් නිකන් අර ජෙල් එකක් වගේ එකපාරක් මම දැක්කා ඒ සිතුවිල්ල කෑල්ලක් ගැලවිලා යනවා වගේ එක මොකද්ද වුණා. ඊට පස්සේ දැන් මට අර ආවරණයක් හැදිලා තියෙනවා. මට අර සිතුවිලි වුණත් ලාවට ඒ කියන්නේ ඒ දේ කියන එක පේනවා. සමහර වෙලාවට අර ඉස්සර තරම් ඒවයි සද්ද නැහැ. එහෙම එකක් වෙලා තියෙනවා. ඉතින් දැන් ඉඳගත්තාම සිතුවිලි දෙකම නැති හින්දා මුකුත් අරමුණු කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට අර නිකන් මොකක් ඉඳගෙන මයිටස් දැන් බැලුවා මේ ස්පර්ශ පරියංක භාවනා ඉඳගත්තාම කය පොළවට වැදෙන තැන් ඒ ගැන බලාගෙන ඉන්නවා. ඉතින් පරියංක භාවනා ඉවරනකම්
ඔව්. එතකොට මේ ওই தත්ත්වයේ දිගටම තියෙනවද නැත්නම් මේ ඕක ඕකත් වෙනස් වෙනවා කියන තැන ඉන්නවද?
ඒකත් වෙනස්. ඒ කියන්නේ දැන් අද දැක්ක දෙකක් තමයි මේ කූඹි යනවා වගේ වෙනවා. දැන් ඉස්සරම කාලයක තිබුණාට කසන ඒ කියන්නේ එහෙම වෙලා ඒක නැතුව ගියා. එතකොට ඒ හුස්ම සංසිඳිලා තිබුණෙත් නැහැ. දැන් මේ ළඟ දැන් අද ඊයේ රෑයි අද උදේ මන් දැක්ක නිකන් කූඹි නැහැ. කියන්නේ අර යනවා වගේ දැනෙනවා. ඒකත් දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ ආය ගිහිල්ලා මුකුත් නැහැ. දැන් අර එන්නේ නැහැ. සිතුවිලි දැන් ඉස්සර චූටි බොඳ වෙන වගේ වෙවිල්ල ඒව ඉබේම නැති වෙනවා. කරන්න දෙයක් නැහැ ඒවට.
ඒක තමයි කූඹි කූඹි යනවායි කියන්නේ කම්පන චංචල ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ සියුම්ම තියෙන කම්පන දැන් තමයි තේරෙන්න ගන්න. ඒ කියන්නේ සෑහෙන කාලයක් මේ තියෙන මූලිකම ගොරෝසු දේවල් වලට ගහලා ගත්තට පස්සේ එන සිතුවිලිත් අඩුයි. ඊට පස්සේ මේකට හොඳට හිත සතිය පිහිටෙන ගතිය වැඩි. සතිය ඒ ගතිය වැඩි වුණාට පස්සේ මේ ඇතුලෙන් තියෙන මේ සංස්කාර ටික ප්‍රමාණය අඩුවෙන් ගත්තට පස්සේ මේ ඇතුළටම ඇත්තටම තියෙන මේ ভাইබ්‍රේෂන් එක නැත්තම් තියෙන කම්පන ස්වභාවය තේරෙනවා. ඉතින් ඒ කම්පන ස්වභාවයෙන් තමයි ආනාපානි මතුවෙන්නේත්, ඒ කම්පන ස්වභාවයෙන් තමයි සිතුවිලි මතුවෙන්නේත්, ඒ කම්පන ස්වභාවයෙන් තමයි රූප මතුවෙන්නේත්, එකම ভাইබ්‍රේෂන් එකෙන්. ඒ අමු මැට්ට කියලා කියන්නේ ලොකු සංහසය. අමු මැට්ටෙන් වළං හදන්න පුළුවන්, වළං කල හදන්න පුළුවන්, එක එක දේවල් හදන්න පුළුවන්, කෝප්ප හදන්න පුළුවන්. ඒ වගේ තමයි ආනාපානි සිතුවිලි සද්ද රූප කියන හැම දෙයක්ම මෙන්න මේ මූලික ස්වභාවයෙන් උඩ හැදෙන දේවල්. ඉතින් ඒ ස්වභාවයෙන් නලියන අර සංස්කාර වෙන්න පටන් ගන්න තැන නිකන් නලියන ස්වභාවය තවා මේ සියුම්ම දැනෙන්න ගන්නවා. ඉතින් එතකොට කියන්න දෙයක් නැහැ, ඇත්තටම කියන්න දෙයක් නැහැ. මොකද මේ කියන්නේ ඒ ස්වභාවය පැය 24ම තියෙනවා. ඔය පැය 24 තුළදී අපි මොකක් හරි අල්ලා ගන්නවයි කියන්නේ අපි එක ඒ කියන්නේ අරකින් ඇතිවෙද ඒක ප්‍රතිඵලයකට එක රණ්ඩු කරන එක. ඉතින් ඒකේ ඒකට අපි මේ ද්වේෂ කළා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අරමුණු එද්දී අපි ඒකත් එක්කත් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකින්ද පැය 24 මොක අතරින් පතර දැනෙන්න ගන්නවා. ඊට පස්සේ අන්තිමට ගත්තට පස්සේ භාවනාව කියලා දෙයක් නැහැ කොහොමද? පැවැත්මක් තියෙන්නේ. ඔව් ඒ පැවැත්මක් තියෙන්නේ. එතකොට හිතෙනවා යකොඩ මේක භාවනාවක්ද මොකද්ද කියලාත් හිතාගන්න බැ සමහර වෙලාවට. ඇයි ඉතින් එකම පැවැත්ම තියෙන්නේ. ඒක පිළිබඳ අර ඔහෙ යන්න දෙන්න තියෙන ජීවිතේ. ඉතින් ඒකෙදි ලේසිම එක තමයි ඒ මට්ටමට හොඳට මේ අනාත්ම මත්ම හොඳ පුහුණු කරන්න, දිගට පුහුණු කරන්න තමයි සිවුර හොඳම මේ පරිසරය තමයි සිවුර. මොකද එතකොට කිසි දෙයක් නැහැ, මොකක්වත් අදාළත් නැහැ, කාටවත් අදාළත් නැහැ, මොනවත් දෙයක් නැහැ. පින්ඩපාතයක් කරගත්ත උහි අර පැවැත්මට ඉඩ දීලා ඉන්නවා. හැබැයි දිගට මේ විදිහට ඉන්න අමාරුයි, මොකක් හරි පැටලෙනවා. ඉතින් ඒකෙදි ඒ කියන්නේ තමන්ගේ කර්ම ස්වභාවය අනුව ඉතින් ඒකෙදි අර වැඩිපුර වැඩ දාගන්න නැතුව මේ පැවැත්මට ඉඩ දීලා යන ගමනක් තමයි ඊට පස්සේ ඉදිරියට එන්නේ. මොකද මොනවා කරත් වැඩක් නැහැ කියන එක තමන්ට නිකම්ම තේරෙනවා. ඉතින් එතකොට තමන් දැනගන්න ඕනේ මේක වැඩි කරන්න පුළුවන්කම. ඒ කියන්නේ වැඩි කරන්න කියන්නේ මේ පැවැත්මේ ඔහොම කරදරයක් කරගන්න නැතුව යන්න පුළුවන් සියලු දේ කරන්න තියෙන්නේ.
ඒසස් දැන් අර පරියංක භාවනාවට ඉඳගත්තා කියලා මට වෙනසක් තේරෙන්නේ නැහැ. දැන් අර නිකන් මං කිසිම දෙයක දැන් ඉබේ වෙන, يعني මට කිසි දෙයක් විස්තර කරන්න එහෙමකුත් නැහැ. ඒ කියන්නේ ඒ ඉබේ වෙනවා. දැන් ඉඳගත්තාම මට දැන් පරියංක කමඨා වාර්තාවක් ඉදිරිපත් කරන්න ලියන්න දැන් මට දේවල් මේ කියන්නේ දැන් මං අර කරන විකේ වැරද්දක් තියෙනවා. දැන් මට බලන්න දෙයක්වත් නැහැ. මං දැන් ස්පර්ශ
වෙන්නේ. ඒකේ වරදක් නෑ. ඇත්තට මෙහෙම මේ ඕක ඔය තත්ත්වයත් අනිත්‍යයි. ඔය තත්ත්වයත් ඔහොමම තියෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ අරමුණු එන්න ගන්නවා, ආයෙ සිතුවිලි එන්න ගන්නවා, ආයෙ කරදර එන්න ගන්නවා, ආයෙ එනවා. ඒ නিত্য ස්වභාවයක් නෑ. නමුත් ඔය තත්ත්වෙට ගියාට පස්සේ ඕක නැවත නැවත වෙන්න ගන්නවා. ඒක වෙන්නේ අර දෙයක් කරලා නෙමෙයි. දෙයක් නොකර සිටීමෙන් නිකං එන ඉබේ සිදුවෙන ස්වභාවය නැත්තං අර පිටගෙනෙ දිහා බලන් ඉන්න ස්වභාවය වගේ ඒ වගේ ගතියකට. ඉතින් ඒකට එන්ඩ අපි යම් කිසි මට්ටමකට මේක මේ මානසිකාරය කරලා කරලා ගහලා 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 අර මොකද්ද මේ කුරුල්ලෙක් අර පියාමණ්ඩ මේ මේ පුරුදු වෙද්දි තටු ගහලා ගහලා වැටෙනවා බිමට. ආයෙ තටු ගහනවා 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 වැටෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා 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 ගස්වල හැප්පිලා මුල්වල හැප්පිලා තුවාල වෙලා මේ ඊට පස්සේ තමයි මේ ඉගිලලා යන්නේ. ඉගිලලා යද්දි උට උට කියන දෙයක් තියෙනවාද ආයෙ ඉගිල්ලෙන්න පුරුදු වෙන්න කියලා. අන්න ඒ වගේ හැබැයි ආයෙ වැටෙනවා. ආයෙ වැටෙද්දි ආයෙ මේ 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 දඩිමඩි ගහලා මෙනෙහි කිරීම කරලා ඒ දේවල් කරලා නැවත භාවනාව කියලා දෙයක් සිදු වෙන්න තියෙන්නේ අර නොකර කරන කාලේදී. ඒ කියන්නේ ওই බේ යන්න ගියාට පස්සේ භාවනාව කියලා දෙයක් නැහැ. ඒක පැවැත්මක් තියෙන්නේ. ඒ ගලණයක් තියෙන්නේ. ඒකට අත දැම්මොත් ඉවරයි. අත දැම්මොත් කැළදෙනවා. අත දැම්මොත් කැළදෙනවා. නිකන් යන්න දෙන්න තියෙන්නේ. ඊට පස්සේ නිකන්
බේසක් එනවා. ඒකට මනසින්ම ඒක කියනවා. ඒ කියන්නේ අර දැනෙන ඔලු කට්ටට මොකද්ද ඒකක් දැහිලා නිකන් බේසක්
ඒක තමයි ඒ වෙහෙස තුළ තමයි අතහැරීම සිදුවෙන්නේ. ඒ කියන්නේ සියුම් වෙනස පව තේරෙනවා. මෙනෙහි කරන්න ගියොත් හරි බලන්න ගියොත් හරි වෙහෙස තේරෙනවා ටක් ගාලා. නිකන් ඔහේ යන්න දුන්නට පස්සේ ඒකේ වෙහෙසක් නැහැ. හැබැයි මේ වෙහෙස නැති විවේක ස්වභාවයටත් ඇලින ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි එතකොට ප්‍රතික්ෂේප කිරීම හොඳට වෙනවද කියන එක හොඳ හොඳ මේ 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 මොකක්ද ඒකට කියන්නේ හොඳ මීටරෙන් බලන් ඉන්න ඕනේ. මේ විවේකයට ඇලීම තුළ ඒකෙන් තමයි අපි මේක මේක හදාගන්නේ වෙන මොකටවත් නෙමෙයි අපේ තියෙන කෙලෙස් ස්වභාවය අඩු කර ගැනීම සඳහා. අපේ තණ්හාව අරමුණු වල තියෙන තණ්හාව අවිද්‍යාව නැති කිරීම සඳහා මේ විවේකේ හදාගන්නේ. එතකොට අපි බලන්න ඕනේ ඒ විවේකයට ආසාව හින්දා මේ තියෙන වැඩ කටයුතු ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙනවද අරමුණු ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙනවද කියන එකත් හොඳට මේ අවධානයෙන් බලන්න ඕනේ. එතකොටත් අර මේ මේ ඉබේ සිදු වෙන තැනට යන්න අපහසුතාවයක් එනවා. ඉතින් දිගට ওই පැවැත්මට ඉඩ දීලා මේ ඒක සඳහා මේ කරන්න තියෙන සියලුම දේවල් සප්පාය කරුණු සකසලා දෙන්නයි තියෙන්නේ.
හොඳයි සහස වහන්සේට බොහෝ පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
සරණස මේ නාමන්තට ගේ ප්‍රශ්නෙට වහන්සේගේ ප්‍රකාශනයක් තියෙනවා. විස්තර කිරීමක් තියෙනවද?
ඔව් ඒකේ ඔව් ඒකේදී මුල කරුණ මට මතක නැතුව ගියා. එක කරුණු දෙකක් කිව්වා අන්තිමට මේ මොන හරි දෙයක් වුණාට පස්සේ නිස්සද්දව පැත්තකට වෙන එක ලක්ෂණයක් කියන එක අර නාමන්තේ කිව්වේ. ඉතින් ඒක ගොඩාක් අය මම දැකලා තියෙනවා මේ ඉන්බිල්ට් ක්වොලිටි එකේ. කියන්නේ එයාලගේ උපතින්ම ඒ ගතිය තියෙනවා අහිංසක ගතිය සමහරුන්ගේ. ඉතින් එයාලගේ සමහරුන්ගේ තියෙනවා මේ 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 පස්සේ හරි ඒ කියන්නේ අර පස්සේ කියන්නම් කියලා හිතාගෙන හරි ඒ වෙලාවට නිස්සද්ද වෙන එක. එතකොට ඒ අය ඉන්න තැන්වල මේ ප්‍රශ්න අඩුයි. ඒ කියන්නේ මේ 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 කියන්නේ මේ මේ ආශ්‍රය කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කරදරයක් නැහැ. හැබැයි එකට එක කියාගෙන යද්දි සමහර තැන්වලදී මේ මේ ගොඩක් අය ආශ්‍රය කරන්න අකමැති ගතියක් එනවා. සමාජයෙන් ප්‍රතික්ෂේප කරන ගතියක් ඉනවා. ඉතින් ඒකෙදි අපි බලන්න ඕනේ ඇත්තටම මේ මේ දැන් ඒ වෙලේදී නිස්සද්ද වෙලා පස්සේ කියන දේකුත් නැහැ ඇත්තටම. ඉතින් අපි ගොඩාක් වෙලාවට තියෙන්නේ අපිට අර මේ මේ අපි යන මතීම යන හින්දා අපිට වෙන කෙනෙක්ගේ සමහර වෙලාවට අපි ඒක වැරදි කියලා දකිනවා. නමුත් පස්සේ හරි කියලාත් හිතෙන තැන් තියෙනවා. ඉතින් ඒකින්ද අර මේ මේ නිස්සද්දව ඉඳලා බලන්න ඕනේ පුළුවන් තරම් මේ 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 ඔය අර ඉබේ කරන තැනට ගිහින් වගේ බලන්න ඕනේ මේකේ අපි කොච්චර කතා කරලා එන ගන්නවද කියන එක. අපි කොච්චර කතා කරන්න ගිහිල්ලා එන ගන්නවද කියන එක ඒකින්ද නිස්සද්දවම ඉන්නවා කියන කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. අර ගොඩාක් වෙලාවට අපි මේ මේවා කරගෙන තියෙන්නේ අපි වැරදිලා තියෙන්නේ අපිම කරපු දේවල් වලට කියන එක හරි අමාරුයි පිළිගන්න. ඒක හරි මේ මේ නිකන් පිහියෙන් පපුවට පිහියෙන් අයිනවා වගේ ප්‍රශ්නයක්. ඉතින් මේ ලෝකේ ප්‍රශ්න ටික හදාගෙන තියෙන්නේ අපි. ඒකින්ද මේ මේ අර ඒ වගේ හැම වෙලාවකම බොහොම නිස්සද්දව ඉන්න කාරණේ තමයි. අනික මේ මේ මරණයදී මරණය කියන එකේදී මේ 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 ශෝක් එකකට මැරුණා මොනවද දන්නේ නැතුව මැරුණා කිව්වට ඒ කයේ මේ මේ රූප ධර්මවල. නමුත් නාම ධර්මවල ඒ වෙලාවේදී එයා විඳින වේදනාව ඒ කයෙන් පේන්නේ නැහැ. මොකද කය සීහි නැති වෙලා නැත්තම් දැන් ওই හිත කියන එක මොලේ කියලා කියනවනම් මේ කය මැරෙද්දිම හිතත් මැරිලා. නමුත් එහෙම එකක් නෙමෙයිනේ හිත කියන්නේ. ඒකින්ද මේ මේ කයමැරීම එකක් හිතමැරීම එකක් ඒකෙදි ඒ වෙලාවේදී අනිවාර්යෙන් එයාට ඒ වේදනාවල් ටික දැනිලා ඒ එයාට තියෙන ඒ දුක් කරදර ටික මේ බය වී මනම්මන සියලු දේ සිදුවෙලා තමයි ඊළඟ ආත්මයට අරන් යන්නේ. ඉතින් ඒ අසීහෙන් මැරෙනවා කියන්නේ අනිවාර්යෙන්ම යන තැනවත් හිතාගන්න බෑ. ඒක හින්දා ඔය කිව්වා වගේ රාමන්ත කිව්වා වගේ මේ දැනි දැනි මැරෙද්දී ඇත්තටම මේ මේ අපිට ෂුවර් මම බය වුණාද නැද්ද කියන එක ඒ වෙලේ හොයාගන්න පුළුවන්. ඉතින් වැඩේ තියෙන මැරුණාට පස්සේනේ දන්නේ මේ 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 යන තැන. ඉතින් ඇවිල්ලා කියන්නේ ආ ඉතින් ඒකින් ද දැම්මම මරණ වේදනාවල් ටික පරියන්කේදී විඳ ගන්න පුළුවන් වුණා නම් මරණය කියන්නේ අත්දැකීමක් විතරයි.
සාදු සාදු සයින්න්ස බොහොම පින්න ගුහන්සේට මේ තාත්තත් බණ කොහේ හරි අහගෙන ඉඳලා
අනිවාර්යෙන් අපි තාත්තට පින් දෙමු.
වැඩසටහන ඩිස්කස් කරනවා
කියලා තාත්තට සාදු කියලා පින් දෙමු.
පින් දෙමු මේ අර සහ මේ කියමු අපව කරන්න එපා
කියලා. ඔව් ආයේ සතිපාදයට එන්න කිව්වා. එනවා.
ඒක තමයි. මේ කොනක ඉඳන් ඉගෙනගෙන ආයි ධම්මක ඉදිරියට යන ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. හරි.
එහෙමයි සවිනාස. මේ වගේ දේවල් මේ මෙහෙම වැඩසටහනකින් මේ ජීවිතය තුළ අහගන්න ලැබේ කියලා මගේ කිසි බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ සවිනාස. ඉතින් මේක ඉතාම විශිෂ්ට වැඩසටහනක් මට ස්තුති කරන්න වචන නැහැ. මේකට පරිශ්‍රමය යොදන ඔබ වහන්සේලාට මේ ගිහි පිරිසටත් මේ තෙරුවන් සරණයි සවිනාස. නිවන් මිස වේවා සියලු දෙනාටම.
සූම් එක හදපු අයටයි හේතුව තියෙන්නේ මේ වගේ අත්දැකීම් ටිකක් තියෙන පිරිසක් එකතු වීම තමයි. ඒකට ඒකට වේදිකාවක් හැසැකසීම ඥානාරාම සාමණේර වහන්සේලාගේ ඉඳන්ම මේ ඒක උන්වහන්සේලා දරපු වෙහෙසේ ප්‍රතිඵල තමයි මේ ඉන්නේ.
එහෙමයි සවිනාස. මුළු පැකේජ් එකම ජීවිතේම ඒකටත් තියෙනවා, මරණ මංජකේටත් තියෙනවා, මරණ ඒ චිත්තක්ෂණයටත් විසඳුම් තියෙනවා.
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම.
සවිනාස ප්‍රශ්න කොම අවසන් ඔබ වහන්සේ බොහොම ලස්සන්ට ඉදිරිපත් කරා ප්‍රශ්න වලට පිළිතුරු. මම වහන්සේගේ ධම්සොප් මේ සභාවට පැමිණ මේ උපදෙස් දීම සම්බන්ධයෙන් ඉතාමත් සාදරයෙන් වහන්සේගේ දෙපා නැමද නමස්කාර කරනවා. දැන් පද්ම දැන් ඉතුරු වැඩ කොටස කරගෙන යෑමට ඔබට අවස්ථාව.
බොහොම පිං බන්දුල අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
දැන් අපිට තියෙන්නේ මේ පුණ්‍ය අනුමෝදනාව පුණ්‍යානුමෝදනාව සඳහා මන් ලිලංගාට ආරාධනා කරනවා. ලිලංගාමයි
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. අද දින වෙනදා වගේම බොහොම වටිනා ධර්ම දේශනාව කිරීමෙනුත් කමඨහන් වලට පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙනුත් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේලාට මේ සියලු පින් අත්පත් වේවා. ඒ වගේම මීතරගල නිස්සරණ වනයේ වැඩවසන අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වාම මේ දහම අපට ලබා දීමට නොඑක ආකාරයෙන් කටයුතු කරමින් වෙහෙස මහන්සි වූ සහ දැනටත් මහන්සි වන සියලුම කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින යම් ජීවියෙක් වෙත්නම් ඒ සියලුම ජීවීන්ට මේ පින් අත්පත් වේවා. මෙම වැඩසටහන සංවිධානය කරන ලද සහ ඒ වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කිරීමට උපකාර කරන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. මෙවැනි වැඩසටහන් වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට දැන් අවසරයි. එත්තාවතාචම්හේහි සම්බදම් පුඤ්ඤ සම්පදං